भगवान देव संपन्न
එන්න තමයි හිතන්නේ
අර දෙකේ සම්බන්ධය
කතා කරමු. ඒවා නිමහඩි විශේෂ ගැටලු වෙන කාටද කියනවා අන්න පුළුවා.
එදා අපි අර බලලා කියන්නම් කියලා පොඩි පදයක් කිව්වා. 77 පිටුව. ඒකේ 77 පිටුවේ දෙවෙනි ඡේදේ යටම තියෙන ඡේදේ ඔය හතරවෙනියට වගේ කළු අකුරෙන් දෙන සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං නේද? ඒ විදිහට ආවනේ එතන ආවනේ සෝ භගවා සත්‍යේසු කාරුඤ්‍යතං පටිච්ච හිත්වාපි අනුත්තරං විවේක සුඛං ධම්මං දේසේති කියලා නේද? ඒතර මං කෝ මං අර හිත්වාපි කියන එක මං බලලා කියන්නම් කියලා. ඒකේ කවුරුරි කිව්වා ඒ අර්ථය මට මතක හිටියේ ඒවා ඒ හිත්වා කියලා කියන්නේ අත්හැර කියන අර්ථය තමයි එන්නේ. ඒක තමයි ගැලපෙනවා කියලා පේන්නේ. එක තැනක තියෙනවා හිත්වාති අපනෙත්වා කියලා තියෙනවා ඉවක්කොට කියන එක. ඊට පස්සේ චජිත්වා කියලා තියෙනවා අතහැර කියන එක. ඒ පි ශබ්ද ග්‍රහණයෙන් අතහැරද කියලා කියනකොට මෙන්න මෙහෙම අර්ථයක් ඉතින් එතන ටීකාචාරන් වහන්සේ කියනවා. මම එක ටිකක් බලලා කියන්නම් කියලා කිව්වේ. මටත් ඔය එන්න කිට්ටු වෙලා තමයි මම ඒ අර්ථේ චුට්ටක් බැලුවේ. දැනට තේරෙන විදිහට අර්ථය කියන්නම්. එතනදී මෙන්න මෙහෙම මෙතන හිත්වා පීති පී සද්ද ගහනන් මෙතනදී දැන් මෙහෙම කතාවක් කියනවා. දැන් මෙතන කියන්නේ භාගිතුන් වහන්සේ සත්‍යයන් කෙරෙහි කරුණාව හේතු කොට පටිච්ච කියලා කියන්නේ ඒකනේ. ඒතර බුදුරයන් වහන්සේගේ තියෙන කාරුණිකත්වය නිසා හිත්වාපි අනුත්තරං විවේක සුඛං ධම්මං දේසේති. ඒ කියන්නේ භාගිතුන් වහන්සේ සතු ඵල සමාපatti විවේක සුඛයක් තියෙනවානේ. එතකොට ඒකත් යම්කිසි කොටසක් අතහැරලා තමයි මේ කරුණාව නිසා සත්‍යයන්ට දහම් දෙසන්නේ කියලා කියන්නේ. පැහැදිලිද? නැත්තම් දැන් භාගිතුන් වහන්සේට ධර්ම දේශනා කරද්දී උනත් ඉතින් කායික අපහසුතා, ඒ කියන්නේ කායික දුක්ඛය කියන එක සංස්කාර දුක භාගිතුන් වහන්සේටත් තියෙනවනේ. රහතන් වහන්සේලාටත් ඒ වේදනාවල් ආදී තියෙනවනේ. ඉතින් භාගිතුන් වහන්සේටත් පහසු නැහැ. ඉතින් දහම් දෙසන්න අර පිට්ටිමේ අගිලායති කියලා එහෙමත් කියනවනේ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එහෙමත් සමහර අවස්ථාවල් වල ධර්මදේශනා බාර දෙනවානේ. ඒතර ඒ වගේ ඉතින් භාග්‍යතුන් වහන්සේට ඕනනම් ඵල සමාපatti සුවයෙන් වැඩ ඉන්න පුළුවන් උන්වහන්සේට. නමුත් කරුණාව නිසා මොකද කරන්නේ? උන්වහන්සේ ඉතින් ධර්මයේ දේශනා කරනවා. හැබැයි මේක තේරෙන විදිහට මෙතන කියන හැටියට භගවාහි ධම්මං දේසෙන්තු භාග්‍යතුන් වහන්සේ දහම් දේශනුවේ යස්මින් කනේ පරිසා සාදුකාරං වා දේති. සමහර වෙලාවට දැන් හොඳ දේශනාවක් ඉතින් මැදද කොහොමත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හොඳයි. දැන් මිනිස්සුන්ට ඒක සම්භාංශනේ වුණාම සමහර විට ඉතින් ටිකක් සෑහෙන වෙලාවක් විශාල සාදුකාරයක් එහෙම ඉතින් බඹලෝ දක්වා සමහර කට පැතිරෙන්න පුළුවන්. ඉතින් මේ සාදුකාර දෙද්දි එහෙම නැත්නම් යථා සුතං වා ධම්මං පච්චවේක්කති. එතකොට අහපු බණ ප්‍රතිවේක්ෂා කරනකොට තංකණං පුබ්බභාගේන පරිච්ඡින්දිත්වා ඒක්ෂණේහි පූර්වභාගයෙන් පිළිසිඳ ඵල සමාපatti සමාපජ්ජති. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ මොකද කරන්නේ? ඵල සමාපත්තියේ සමාදිල මෙහි කට්ටි සාදුකාර දෙනවා බුදුරජාණන් වහන්සේ. එතනත් ඉතින් අර විවේක සුඛයක්නේ බුදුරජාණන් වහන්සේට. යථා පරිච්ඡේදං සමාපත්තිතෝ උට්ටාය ඉතත් තහනතෝ පට්ඨාය ධම්මං දේසේ. සාදුකාර දීලා ඉවරෙනකම් ඵල සමාපත්තියේ ඉඳලා ඊට පස්සේ ඉතින් ආපහු ඕන්නම් නවත්තපු තැන ඉඳලා ආයතින් බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒ වගේ අර හිත්වාපි කියන අපි නිපාත පදයෙන් පේන්නේ හැමතිස්සෙම ඉතින් ඵල සමාපත්තිය නැතුවම කාරුණ්‍යත්වේ නිසා බණ කියනවා කියන එක නෙවෙයි. පුළුවන් අවස්ථාවන් වලදී භාග්‍යතුන් වහන්සේ ditta dhamma sukha viharane පිණිස ඵල සමාපත්තියට සමාදිනවා කියන එක තමයි මේ පේන්නේ. පැහැදිලි නේද? ඔව් අතහැරද ධර්මයේ දේශන අතහැරෙනවා කියලා කිව්වට මෙන්න මේ වගේ තැන්වලදී තින් අතහරින්නේ නැහැ. ඔව් ඒ වෙලාවට අතහරිනවා සාහන. ඔව් ධර්ම මොකද ඵල සමාපත්තිය ඉඳගෙන ධම් දෙසන්න බෑනේ. ඒක අරමුණු දෙකක් නේ. අර වේරුගාණ සංසෙත් කියන්නේ නේද? අහලා තියෙනවා මම පොතක උන්වහන්සේ චරිතාපදානේ කියවලා තියෙනවා. දැන් සමහර වෙලාවට මේ සංඝයා හෝ දායකයෝ හෝ කතා කරද්දී අර පොඩි වෙලාවක් නිහඬ වෙනවනේ. සාමාන්‍යයෙන් කතාවක් අතරතුර පොඩි විවේක කාල ලැබෙනවනේ. ඒ වෙලාවේදී ආයෙ භාවනා කරනවලු. ආයෙත් මේකට සිහියෙන් උත්තර දීලා කතා කරනවලු, ආයෙ භාවනා කරනවලු. ඉතින් මේ වගේ හිත ඉතින් බොහොම පුහුණු කරපු ස්වාමීන් වහන්සේලා ඉතින් ඒක මම පොතක කියවලා තියෙන සාන්නාංශේ මේ විදිහට හිත මේ පුහුණු කරා කියලා. මං කරේ කමටහන විදිහින් ආයේ ඉන්න ඇති. ඒ වෙලාවට. මොකද නුවණ තියනවා නම් සතිය තියනවා නම් ඉතින් තප්පරයට ඉතින් කෝටි ලක්ෂ වාරයකට වැඩි චිත්ත වීති පවත් ගන්න පුළුවන් නේ. ඒතර ඉතින් තප්පර පහක් නේ හැඩියාවක් කියන්නේ. සිහිය තියෙන කෙනාට ඒ කියන්නේ භවංගාන්තරයේ අඩු නම් භවංගිත වැටෙන වේගය අඩු නම් ධ්‍යානහව එහෙමත් නැත්නම් කුසල වීති පවත්වන්න හොඳට හුරු කරපු කෙනෙක්ට ඉතින් පුළුවන්. ඉතින් කෝටි ලක්ෂ ගානක් තප්පර පහක් ඇතුළත වුණා කුසල් සිත් වඩා ගන්න පුළුවන්. භාගිතුන් වහන්සේ ඉතින් කෝටි ලක්ෂ ගණන් ඉතින් ඵල සමාපත්තියට අර පුංචි කාලේදී වුණත් සමවදින නැති. හරි. තව මොන හරි ගැටලු තියෙනවද ඒ කතා කරපු දේවල් වල? ඒක නම් අමතු ගුණාමට. ඒක මම පොඩ්ඩක් බලලා කියන්න නැස්නේ. දැන් බලන්න ඉක්ුත් වෙලා යනවා ඒක. ඒ ලියාගෙන නැහැ ප්‍රශ්නෙක. හරි, ඉතින් ටික අපි කියමු. එතකොට අපිට අද කියන්න තියෙන්නේ 80 පිටුවේ පෙළ කියන්න තියෙනවා නේද? පෙළ මන් ටිකක් විස්තර කරලා ඉන්නම්. මේක හරි ලස්සන කතාවක්. ඉතින් අද කියන්නේ මේ චෝදනා වගයක් කරනවා මේ වේරංජා බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට. එතන කරුණු කීයක් තියෙනවද? ආක්‍රෝෂ කරනවා කරුණු 8කින් නේද? කරුණු 8කින් බුදුරජාණන් වහන්සේට ආක්‍රෝෂයක් කරනවා මේ ඔබ වහන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අත්ත්ුක්කංශන පරවම්බන කරන්නේ නැතුව, කියන්නේ තමන් උසස් කොට තියලා බමුණට ගරහන්නේ නැතුව ඔබ කියන ඔය දේ මට නැති වුණාට මේ අර්ථයෙන් ඔය කියන දේ හරි කියලා ඉතින් ඒ වෙලාවේ ධර්මයට ගලපනවා මේ බුදුරජාණන් වහන්සේ. හරි ලස්සන උත්තර ටිකක් දෙන්නේ. අන්තිමටින් බමුණත් උඩයට යනවා දැන් මේ කියන ඒවත් එක්ක. පස්සේ ඉතින් සරණ යනවානේ බුදුරජාණන් වහන්සේ. ඒක ඉස්සරහට දැන් කතා වෙනකන් එනවා. මොකද ටිකක් ඉතින් මාන්න එහෙම මේ අයගේ ස්වභාවයෙන්ම අධිකයිනේ. ලේසියෙන් කැමති නැහැ අනිත් අයට මේ යටහත් පහත් වෙමින් ඉන්න. සහජින් සමාජයෙන් සාමාන්‍ය සමාජයෙන් මේ අයට බ්‍රාහ්මණ සමාජයේ තියෙන ලොකු ගරුත්වයක් ලැබිච්ච අයනේ. ඉතින් ඒ නිසා එකපාරට කැමති නැහැ ඉතින් එහෙම. මේ විස්තරය ඉතින් ඉස්සරහට සාකච්ඡා කරනවා. ඒතර දැන් කියනවා මොකක්ද අපි කොතනින්ද නැවැත්ුවේ? වේරංජා බ්‍රාහ්මනෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවතා සද්ධි සම්මෝදි. එතන යේන භගවා තේන උපසංකමි යත් භගවා තත්ත උපසංකමි කියලානේ අර්ථ ගන්න කිව්වේ නේද? යේන කියන එකෙන් යම් තැනක කියලා අර්ථ ගන්න කිව්වා. එතනට එළඹුණා. කවුද එළඹුණේ? වේරංජා බ්‍රාහ්මණයා. ඉතින් සතුටු කතාවක යෙදිලා කොහොමද කෙසේද ඉතින් තොරතුරු ආගේ තොරතුරු අහලා ඊට පස්සේ කියනවා එකක් පසක මේ බ්‍රාහ්මණයා හිටියා කියලා කියනවා. අන්න ඒකත් එක්ක අර නිසජ්ජා දෝෂ ටික දැන් කියන්න ඕනේ නේද? ඒ ටික අපි අට කතාවේ සාකච්ඡා කරේ නැහැනේ. ඒකමන්තං නිසීදි කියලා කිව්වා. එකක් පසක හිටියා කියලා කිව්වා. දැන් ඒකට අදාළ අට කතාව කියලා අපි ඉතිරි ටික සාකච්ඡා කරමු. එතකොට ඊට පස්සේ කියනවා ඉතින් ඒ ටිකක් මම චුට්ටක් කියලා ඉන්නම්. ඒකවන්තං නිසින්නෝකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද උච. අන්න එකක් පස්සේ හිටියා වූ මේ වේරංජා බ්‍රාහ්මණයා භාගිතුන් වහන්සේට මෙන්න මෙහෙම එකක් කියනවා. මොකද්ද කියන්නේ? සුතං මේතං භෝ ගෞතම භවක් ගෞතමයන් වහන්ස සුතං මේ ඒතං ඒ කියන්නේ මේ කියන්නේ මොකක්ද මෙතන ඔව් මා විසි නේද ඒක අර්ථ ගන්න ඕනේ ඉතින් මේ කියන එකේ මයා කියන අර්ථය ගන්න කියනවා මා විසින් මෙහෙම ඇහුවලු මොකද්ද න සමනෝ ගෞතමෝ බ්‍රාහ්මනේ ජින්නේ උඩේ මහල්ලකේ අද්දගතේ වයෝ අනුප්පත්තේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මන වූ ජින්න වූ කියන්නේ වයසට ගිය වෘද වූ මහල්ලක අද්දගතේ කියන්නේ බොහෝ කල වැඩ හිටපු වැඩ හිටියායට වයෝ අනුප්පත්තේ වයසට ගියායට අභිවාදේතිවා පච්චුට්ටේතිවා ආසනේනවා නිමන්තේති ඉති න මේ දේවල් කරන්නේ කියලා මට අහන්න ලැබුණා මම විසින් ඇහුවා තයි තං තයිදං භෝ ගෞතම තයිදං කියන එක විසන්දි කරගන්න කොහමද තං ඉදං කියන එක නේ ඒක අපිට අර යවමදන තරලාගම සූත්‍රයෙන් නේද යකාරේ වකාරේ මකාරේ රකාරේ ඒ ආදේශ ටිකක් ගන්නවනේ තං ඉදං කියන එක තයිදං භෝ ගෞතම තතේව ඒක එහෙමම තමයි කියලා කියන්නේ ඇයි දැන් අහන්න ලැබිච්ච එක ළඟට ආවට පස්සේ පේන්නත් තියෙනවනේ ඉතින් වඳින්නේ නැහැ නැගිටින්නේ නැහැ ඒ ටික අහන්න හම්බුණා අහන්න හම්බුණ චේකම ආවට පස්සේ දකින්නත් ලැබුණා ඉතින් භාග්‍යතුන් වහන්සේ යාලා බලාපොරොත්තු වෙච්ච ගරුත්වය කරන්නේ නැහැ නහි බවං ගෞතමෝ බ්‍රාහ්මනේ ජින්නේ මුද්දේ මහල්ලකේ අද්දගතේ වයෝ අනුප්පත්තේ අභිවාදේතිවා පච්චුට්ටේතිවා ආසනේනවා නිමන්තේති තයිදම් භෝ ගෞතම න සම්පන්නං ඒව නිකන් අවඥාවට කියනවා ඉතින් මේ විදිහට වැඩි හිටියන්ට වන්දනා කරන්න නැතුව අසුනින් නැගිටින්න නැතුව ආසනයකින් ආරාධනා කරන්න නැති එක තයිදම් භෝ ගෞතම ඒක භවත් ගෞතමය න සම්පන්නං ඒව ඒක ඉතින් යුතු නොවේ න යුත්තං ඒව කියලා අට කතාව කියන්නේ ඒක ඉතින් සුදුසු දෙයක් නෙවෙයි කියලා කියන්නේ හරි අපි එතෙන්ට එනකන් ටිකක් වැඩිපුර අපිට කතා කරන්න තියෙනවා කියමාල්ට කතා 80 පිටුවේ ඒකමන්තං කියන වචනයත් එක්ක නේද ඒ කොතන සංස තියෙන 79 කරාද උපසංකමිත්වායිති කියන එක කරාද ඒකමන්තං ඉඳලා නේ හරි කවුද කියන්නේ කියම් කියම්
අසරසන්නස් ඒකමන්තන්ති භාව නපුංසක නිද්දේශෝ විසමාන් චන්දම සූර්යා පරිවර්තන්ති ඉති ආදී සුභිය ඒකමන්දන්ති යනු භාවනාපුංසක නිද්දේශේ විසමාන් චන්දම සූර්යා පරිවර්තන්ති ඉති ආදී මෙන් වේ තස්මා යථා නිසින්නෝ පන ඒකමන්තේ නිසින්නෝ හෝති තථා නිසීදති ඒව මෙත්ත අත්තෝ දට්ටපෝ තස්මා එහෙයින් යථා යම්සේ නිසින්නෝ යම්සේ හිඳින්නේ පනවනායි ඒකමන්තේ එකත් පසක නිසින්නෝ හෝති එකත් පසක උන්නේ වෙයි තතා එසේ නිසීදති ඉන්දනයේ ඒව මෙත්තේ ඒවන් එත්ත මෙහි අත්තෝ දත්තපෝ අර්ථය දත යුතුයි බුම්මත්තේ වා ඒතන් උපයෝග වචන බුම්මත්තේ සප්තමයේ ඒතන් දුතියා වචනයකි නිසීදති උපාවිසිකයෙන්
ඒතන් නේද උපයෝග වචනේ තමයි ද්විතීය වචනේ
හා නිසීදති කියන්නේ මොකද උපාවිසිකයෙන් එහෙමයි
සාදු ළඟට එළඹියේය
උපාවිසි ළඟට එළඹියේය පණ්ඩිතායි පුරුෂා ගරුට්ටානියම් උපසංකමිත්තා ආසන කුසලතාය ඒකමන්තං නිසීදන්ති පණ්ඩිතායි පුරුෂා නොනැති පුරුෂයෝ වන පුරුෂයෝ ගරුට්ටානියම් ගරු කටයුතු කෙනෙක් කෙරෙහි උපසංකමිත්තා එළඹ ආසන කුසලතාය ආසන කුසලතාවයෙන් ඒකමන්තං නිසීදන්ති එකත් පසක හිඳිති අයංච තේසං අඤ්ඤතරෝ අයංච මේතෙමේද තේසං ඔවුන්ගෙන් අඤ්ඤතරෝ එක එකෙක් වේ තස්මා ඒකමන්තං නිසීදි එහෙයින් ඒකමන්තං එකත්පසක නිසීදි උන්නේය කතං නිසින්නෝ පන ඒකමන්තං නිසින්නෝ හෝතීති කතං කෙසේ නිසින්නෝ පන පනායි ඒකමන්තං නිසින්නෝ හෝතීති එකත්පසක උන්නේ වෙයිද ච නිසජ්ජා දෝෂේ වජ්ජෙත්වා නිසජ්ජා දෝෂයන් අයත් වර්ජනය කොටයි සෙයතිදං ඒ කෙසේද අති දූර මච්ඡාසන්නං උපරිවාත මුන්තත පදේසං අතිසම්මුඛ මතිපච්ඡාති අති දූර අච්ඡාසන්නං ඊතා දුරින්ද අච්ඡාසන්නං ඊතා ළඟින්ද උපරිවාත උඩුසුලඟෙන්ද උපරිවාත මුත්ත ප්‍රදේශං උඩුසුලඟ ප්‍රදේශේන්ද අති සම්මුඛ ඊතා ආසන්නේන්ද අති සම්මුඛ මත් අත සම්මුඛං මතිපච්ඡාති මතිපච්ඡ
කොතනද කියන්නේ
අති සම්මුඛ මතිපච්ඡාති අති සම්මුඛ මතිපච්ඡාති ඊතා පසුවෙන
ඊතා ළඟ ඊතා දුර
ඊතා දුර අති දෝරේ නිසින්නෝ හි සචේ කතේතු කාමෝ හෝති උච්චා සද්දේන කතේතබ්බං හෝති අති දෝරේ නිසින්නෝ ඊතා දුරින් උන් කල සචේ ඉඳින් කතේතු කාමෝ කතා කළ යුතු කල උච්චා සද්දේන උස් හඬින් කතේතබ්බං හෝති කතා කළ යුතු වෙයි අච්චාසන්නේ නිසින්නෝ සංගට්ඨනං කරෝති අච්චාසන්නේ ඊතාසන්නේ නිසින්නෝ ඊතාසන්නේ හුන් කල සංගට්ඨනං කරෝති ගැටීමක් වෙයි කරෝති කරයි උපරිවාතේ නිසින්නෝ ශරීර ගන්ධේන බාධති උඩුසුලඟේ හුන් කල ශරීර ගන්ධේන් බාධා වෙයි බාධති බාධා වෙයි උන්නත ප්‍රදේශේ නිසින්නෝ අකාරවම් ප්‍රකාශේති උන්නත ප්‍රදේශේ උස් ප්‍රදේශේ නිසින්නෝ උන් කල අකාරවං අගෞරවයක් ප්‍රකාශේති පළවේ අති සම්මුඛා නිසින්නෝ ඊතා සම්මුඛේ උන් කල සචේ දට්ටුකාමෝ හෝති ඉඳින් දකිනු කැමැත්තේ වෙයි නම් චක්කුණා චක්කුං ආහච්ච දට්ටබ්බං හෝති චක්කුණා ඇසින් ඇස චක්කුණා චක්කුං ඇසින් ඇස ආහච්ච ගතමින් දට්ටබ්බං හෝති දැකිය යුතු වෙයි අතිපච්චා නිසින්නෝ සචේ දට්ටුකාමෝ හෝති ගීවං පසාරෙත්වා දට්ටබ්බං හෝති අතිපච්චා නිසින්නෝ ඊතා පසුපසින් කුන් කල සචේ ඉඳින් දට්ටුකාමෝ දැකිය යුතු දට්ටුකාමෝ හෝති දැකිය යුතු වෙයි නම් ගීවං පසාරෙත්වා ගෙල දික්කොට දට්ටබ්බං හෝති දැකිය යුතු වෙයි තස්මා අයම්පි ඒතේ ච නිසජ්ජා දෝසේ වජ්ජෙත්වා නිසීති තස්මා එහෙයින් අයන්ති මේතෙමේ ඒතේ මෙම වූ මෙම එම ච නිසජ්ජා දෝසේ හිඳීම් දෝසාය වජ්ජෙත්වා වලක්වා වර්ජනය කොට නිසීති උන්නේය තේන උත්තං ඒකමන්තං නිසීතීති එම නිසා උත්තං කියන ලදී ඒකමන්තං නිසීදීති යන්වෙනි ඒකමන්තං නිසින්නෝකෝ වේරංජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද වෝචෝති වෝචාති ඒතන්ති ඉදානි වත්තබ්බමත්තං දස්සේති ඒතන්ති ඉදා දැන් වත්තබ්බමත්තං එකනමට
වත්තබ්බං අත්තං
ගේතු
අර්ථය දක්වයි
ගේතු අර්ථය දක්වයි දකාරෝ පද සන්ධිකාරෝ දකාරය පද සන්ධි කිරීමයි අවෝචාති අභාසි කියන ලද්දේය
නෑ ලද්දේ කිව්වොත් එහෙම කර්මකාරක පදනේ නේද අභාසි කියන්නේ කිව්වේය කිව්වේ කියන එකයි කියන ලද්දේ කියන එකයි දෙකක් කියන ලදී කිව්වොත් එහෙම ඕ ඒක මේ වාසීයතේ යන්න එහෙම එන්න ඕනේ මේ කර්මකාරක පදනේ يعني කර්මය උක්ත කරලා කියන වාක්‍යයක තමයි ලද ලදී කියලා එන්නේ
කියන ලදී කිව්වොත් සන්නස එතන නම් අතීතේ කියනු ලැබේ කිව්වොත් වර්තමාන හෝ අනාගත කියනු ලබන්නේ කිව්වොත් අනාගත කියනු ලැබේ කිව්වොත් වර්තමාන කියන ලදී කිව්ව අතීත එහෙම තමයි සිංහලෙත් ඕක ඒ සිංහල ව්‍යාකරණ සිංහල වල එනවනේ ලද ලදී කියන ප්‍රයෝගය යොදපුවාම ඒක කර්මකාරකව ඒ කියන්නේ කර්මයේ උක්තයි ඒ විදිහට මම බල්ල කියන සංස. ඒක නම් මට මතකයි මේ ව්‍යාකරණ පොතකම හදලා තිබ්බ නේද? හරි. එතකොට දැන් බොහොම වැදගත් කතාවක් මේ කියන්නේ. ඒකයි අර දැන් අපිට අමාරු කොටස් ඇතුලේ වැදගත් කොටස් හම්බෙනවා. වේරංජා කාණ්ඩෙත් ඒක එහෙමයි. මේක අපි ගොඩක් දුරට සංඝ සමාජය ඉදින් අපි කටයුතු කරද්දී විශේෂයෙන්ම දතේතු බොහොම වටින චාරිත්‍රයක් මේ කියන්නේ. ඒතර ඔය සීලේ කොටස් දෙකකට බෙදනවානේ චාරිත්‍ර සීලේ සහ වාරිත්‍ර සීලේ කියලා. ඒතර චාරිත්‍ර කියලා කියන්නේ අපි පුහුණු කළ යුතු දේවල්. වාරිත්‍ර කියලා කියන්නේ වැළකිය යුතු දේවල්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කරන්න කියලා කිව්වද ඒවා චාරිත්‍ර සීලේට. ඒතර ඒ කරන්න එපා කියලා කිව්වද ඒවා වාරිත්‍ර සීලේට වැටෙනවා. දොරේ චාරිත්‍ර වාරිත්‍ර කොටස් කියන දෙන හැම එකකම සමහර ඒවා ආපත්‍ති නැහැ. නමුත් ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර සීලේ වශයෙන් පවතින ගුණධර්ම ටික නිවන් දකින භික්ෂුවක් නම් අනිවාර්යෙන්ම ඒවා සකස් කරගන්න ඕනේ. එතකොට මෙතන දැන් කියනවා මොකක්ද මේ බමුණා වේරංජා බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා නිකාම් එකපාරට මේ බුදුරයන් වහන්සේ ඉස්සරහා හිටගත්තා නෙවෙයි. ඒ කියන්නේ කොහොමද කියන්නේ ඒකමන්තං නිසීදි කියලා කිව්වේ. අන්න ඒ කතාවට අදාළව තමයි දැන් මේ අට කතාව විස්තරය යන්නේ. ඒතර ඒකමන්තං ඉති භාව නපුංසක නිද්දේශෝ කියලා කියනවා. ඒතර මේ භාව නපුංසක නිද්දේශයක් කියලා කියන්නේ මේක හරියට විසමං චන්දිම සූර්යා පරිවත්තං ඉතියාදීසු විය කියලා කියනවා. ඒතර මේ උදාහරණයක් මේ කියන්නේ සාමාන්‍යයෙන් භාව නපුංසක නිද්දේශය කියලා අපි ඉගෙන ගත්ත විදිහට කියන්නේ ක්‍රියා විශේෂණ පදයට භව නපුංසක නිද්දේශය කියලා කියනවා ක්‍රියා විශේෂණ පදයට. ඒතර යම්කිසි ක්‍රියාවක් විශේෂ කරලා කියන්නේ දැන් නාම විශේෂණ පද සහ ක්‍රියා විශේෂණ පද කියලා කොටස් දෙකක් තියෙනවා. අපි ගත්තොත් දැන් ගුණා කියලා ගත්තොත් ඒක ගුණා කුවාම ඉතින් මොන ගුණාද මොන පාට එකෙක්ද මොයි ගුහි හැසිරීම ගොයි මොකුත් නැහැ ඒකේ. විශේෂණයක් කළා අපි කියතු කළු ගුණ. දැන් මේ ගුණ කියන එකට විශේෂයක් දුන්නා. ඒතර ඒ විදිහට නාම පදවල එනවනේ විශේෂණ විශේෂ්‍ය කියලා කොටස. ওই විදිහටම ක්‍රියා පදවලත් එනවා. දැන් අපි කියනවා හිඳියා කියලා. දැන් මෙතන නිසීදි කියලා කියනවා. හිඳියා. හිඳියා කියලා කිව්වහම ඒක කොහොමද කින්ද මන්ද මොකුත් තරතුරු නැහැ. විශේෂණ කරනවා ඒකමන්තං නිසීදි. එකක් පසක තමයි හිටි. අන්න භාව නපුංසක නිදි. ඉතින් බර වචන තිබ්බට එච්චර ඔක ගණන් ගන්න එපා ඉතින්. ඒ අර්ථය තේරුණාම ඉතින් තේරෙනකම් භාව කිව්වම බය වෙනව නේද? නපුංසක කිව්වම ඒ මොකද්ද ඒත් බලනවා. නපුංසක ලිංගුනේ. ඉතින් නපුංසක ලිංග පදය ඒකේ පාලිය හරි ලස්සනයි මේ භාෂාව හේතුව දැන් සිංහල භාෂාවට වඩා පාලි භාෂාවේ මේ ලිගු ભેදේ බෙදන්නේ ශබ්දය අනුව හැමතිස්සෙම. වස්තු දිහා අපි බලන්නේ. දැන් සිංහලෙන් නම් අපි ස්ත්‍රියක් නම් අපි ගත්තොත් දැන් මුවා කියලා ගත්තොත් ඕක ඒකාන්තයෙන්ම නපුංසකලින් මේ පුල්ලිංගයි. මුව දෙන ගත්තොත් ඒක ඒකාන්තයෙන්ම ස්ත්‍රීලිංගයි. ඊට පස්සේ අපි ගස ගල මේසය පුටුව ඔය අප්‍රාණ වාචි ඔක්කොම නපුංසකලින්ග කොටට දාන්න. හැබැයි ඔය ලිංග ભેදය පාලිය වෙනස් වෙනවා. පාලිය හැමතිස්සෙම වරණගිල්ල අනුව ශබ්දය අනුවයි මේ ලිංග ભેදේ බෙදන්නේ. ඒකයි අර සමහර වෙලාවට එකම වචන ලිංග දෙකේහ කියන පදේ නපුස්සක ලිංගෙත් පුල්ලිංගෙත් එදෙනවා. දැන් අපි කිව්වා සිලා කියලා කියනවා ගලට. පාසාන කියනවා ඒත් ගලට. හැබැයි පාසාන ඇවිල්ලා පුල්ලිංගයි සිලා කියන එක ස්ත්‍රී ලිංගයි. ඉතින් අපි සාමාන්‍යයෙන් ගලක් කියන එක ගන්නෙ නපුස්සක ලිංගනේ සිංහලේ. ඒතර තව හොඳම උදාහරණේ තමයි. දැන් යෝපන බික්කු මාතුගාමේන සද්දින් කාය සංසග්ගම් සමාපජ්ජේය. හත්ත ගහන්න වේනි ගහන්න ඒ කියනකොට මාතුගාමෝ කියලා කියන්නේ මාගම කියලා කියන්නේ කෙලින්ම ස්ත්‍රියකටමනේ. ඒතර ආය සුද්ධ ස්ත්‍රී ලිංගයයිනේ සිංහලට අනුවනම්. හැබැයි පාලියේ මේක වරණගන්නේ පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ පුරිසේන පුරිසේ පුරිසේ ඔය විදිහට මාතුගාමෝ මාතුගාමා මාතුගාමං මාතුගාමේ මාතුගාමේන මාතුගාමේබි මාතුගාමේහි අන්න ඒ විදිහටයි වරණගන්නේ. ඒතර මාතුගාම කියන ස්ත්‍රියට සුද්ධව කියන නම පාලියේ ඇවිල්ලා මේක පුල්ලිංග පදයක්. අන්න ඒකයි. ඒතර මේ ලිංග ભેදී බෙදෙන විදිහ අපි ඉතින් දැනගන්න ඕනේ. ඒක වරණගිල්ලත් එක්ක තමයි මේක භාගිතුන් හස්සේනේ මේක පාවිච්චි කරන්නේ. එතකොට දැන් මෙතන කියනවා භව නපුංසකය කියලා කියනකොට ක්‍රියා විශේෂණයේ අත් වශයෙන්ම බොහෝ දුරට යොදන්නේ මේ නපුංසක ලිඟුවත් කරලා තමයි මේ පදේ යොදන්නේ. සාමාන්‍ය සමහර අවස්ථාවල් වල ක්‍රියා විශේෂණය තතියා විභක්තියනොත් යෙදෙනවා. බහුලව යෙදෙන්නේ ဒုတိယා විභක්තිය. ඒක මතක තියාගන්න. ඒකයි දැන් මෙතන කියන්නේ උදාහරණයක් විසමං චන්දිම සූර්යා පරිවත්තಂತಿ. එතන මේකේ මොකක්ද භව නපුංසක නිද්දේශේ? මේකේ ක්‍රියා විශේෂණ පදේ මොකක්ද මේ වාක්‍යයේ? විසමං චන්දිම සූර්යා පරිවත්තಂತಿ. මොකද්ද ක්‍රියා විශේෂණේ? විසමං කියන පදේ. සඳහිරු පරිවර්තනේ වෙනවලු. සඳහිරු කැරකෙනවලු. නිකන් නෙවෙයි. කොහොමද කැරකෙනවා කියන්නේ? විසමව කරකිනවලු. අන්න එහෙම වුණොත් එහෙම බලාහක දෙවියෝ කෝපය වෙනවා. ඒගොල්ලන්ගේ විමාන අස්ථානගත වෙනවා. අන්න හරියට වැසි වහින්නේ නැහැ. උන් ප්‍රශ්න ටිකක් කිව්වනේ. ඒතර මේ විසමං කියන පදේ උඩදී භව නපුංසක ලිංග පදයෙන් ක්‍රියා විශේෂණ පදේ. හැබැයි සමහර තැන්වල දුබහසල දැකලා ඇති අර දුක්ඛේන ජීවති කියලා හැම කියලා කියනවානේ. ජීවත් වෙනවා දුකසේ ජීවත් වෙනවා. අන්න ඒ තැන්වල තතිය විභක්තියෙන් තමයි මේ ක්‍රියා විශේෂණ යොදන්නේ. දැන් අපි කියනවා කොහොමද දසයි මේ බෙක්කවේ පබ්බජිතේන අභින්නම් පච්චවෙක්කිතබ්බං නේ. පච්චවෙක්කිතබ්බං ප්‍රතිවීක්ෂා කළ යුතුයි. හැබැයි ප්‍රතිවීක්ෂා කළ යුතුයි කිව්වහම මේකේ මොකොත් විශේෂණයක් නැහැ. ඉතින් ප්‍රතිවීක්ෂා කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා අභින්නම් පච්චවෙක්කිතබ්බං. අන්න නිතර ප්‍රතිවීක්ෂා කරන්න. ඒතර නිතර කියලා දැන්නේ මොකක්ද? අර විශේෂණ පදයක්. පැහැදිලිනේ. ඉතින් ඒ වගේ ක්‍රියා විශේෂණ එන්න පුළුවන් භව නපුංසකේ කියන එක. ඒකයි ඔය සමහර ටීකා ආදීදී මේක ඉතින් පැහැදිලිව තව මේ ව්‍යාකරණ පොත්වල විස්තර කරනවා. ඒ තැන්වල ඉතින් ඔබ වහන්සලා බලා ගන්න භව නපුංසකන්ති භව ජෝතකං නපුංසක වචන භව පදය දීපණය කරන නපුංසක වචනයක් යතා විසමං වාතා වායන්ති. ඔන්න තව උදාහරණයක් දෙනවා. වාතා වායන්ති හුලං හමනවලු. ඕකෝන්න විශේෂණ කරන්න පුළුවන් විසමං වාතා වායන්ති. විසමව තමයි හුලං හමන්නේ. ඒක මන්තං නිසීදී. යන්න එතෙන්ටම ටීකාචාරණ වහන්සේ ඒකම උදාහරණයකට ගන්නවා. තව ඉතින් මේ තියෙන භව නපුංසක නිද්දේශෝ ක්‍රියාවේ විශේෂණ භාවයෙන් ක්‍රියා විශේෂණ භාවයෙන් තමයි නපුංසක ලිංගේන නිද්දිසි තබ්බත්ත කියලා කියන්නේ. නපුංසක ලිංගයෙන් තමයි ඒක යොදන්නේ. දැන් අභික්කණං කියලා වගේ දෙනවානේ. ඒව ඔක්කොම භව නපුංසක පද. පඤ්ඤපේති අභික්කණං නිරන්තරං ඔය වගේ පද ඕන තරම් ඉතින් භව නපුංසකේ තියෙන. ඒතර කෙටියෙන් ඕන නැති ලියන්න තියෙන ක්‍රියා විශේෂණ පද කියලා. තස්මා යතා නිසින්නෝ පන ඒකමන්තේ නිසින්නෝ හෝති. යම්සේ හුන් කෙනා එකත් පසක හුන්නා. තතා නිසීදීති ඒව මෙත්තත්ෝ දත්තම්. එකත් පසක හිටියාගෙන මේ අර්ථයෙන් මේ මෙතන අර්ථ ගන්ධ කියලා කියනවා. බුම්මත්තේවා ඒතං උපයෝග වචන. බුම්මාර්ථේහි උපයෝග වචනයක් කියලා කියන. මොකද්ද බුම්මාර්ථය කියලා කියන්නේ? සත්තමී වචනය. ඒ වගේම තමයි උපයෝග වචනන් කියලා කියන්නේ ဒုတိය වචනය. ඒකේ සමහරුන්ට ওই බුම්මාර්ථේ උප කවුරුහරි මගෙන් ප්‍රශ්නයක් අහ මට දැන් මතක නැහැ. ඒ බුම්මත්ත උපයෝග ගැන මොනවාරි වැඩිපුර විස්තර තියනවාද? එහෙම ලොකු විස්තරයක් මේකේ නැහැ. ඒකේ සද්ද නීති මම දැක්කා. මේකද මේ නිරුක්ති සහ මේකේ විවහාර ටිකක් කියන සද්ද නීති ආචාර්යයන් වහන්සේ. ඒතර දැන් ඒකෙදි ප්‍රධාන වශයෙන් පෙනුනේ දැන් අපි ගත්තොත් එහෙම පාළි විභක්ති පදවල විභක්ති ප්‍රධාන වශයෙන් විභක්ති හතයිනේ. ඒක දෙකකට බෙදපුවාම නවයක් කියලා එනවා. එතකොට මේ විභක්ති පද හත අපි කියනකොට පඨමා ဒුතියා තතියා චතුත්ති පංචමී චට්ටි සත්තමී කරණ ඔය විදිහට නෙන්නේ. එතකොට සත්තමී විභක්තියෙන් පස්සේනේ ඊතර දෙක බෙදෙන්නේ කරණයි ආලපනයි. ඒක අපි පැත්තකින් තියමුකෝ. ඔය සාමාන්‍ය වර්ණගිල්ල ආලපන පදේ පළවෙනි එක කියනවා. ආලපනයි කියලා කියන්නේ ප්‍රධාන විභක්තියක් ඒකත් ඉතින් පඨමාවෙම කොටසක්. එතකොට දැන් ඇයි අටුවාචාරින් වහන්සේලා මේ බුම්මත් මේක දැන් මේක ඕනම් කියන්න පුළුවන්නේ සත්තමී අත්තේ ဒုတိය වචනම් කියලා කියන්නත් පුළුවන්නේ. පැහැදිලිද? නමුත් ඒකේ තේරෙන්නේ සද්ද නීති ආචාරින් වහන්සේ කියන විදිහට දැන් පඨමා ဒုတိය තතිය චතුත්ති කියලා කිව්වට විභක්ති අංකේ විතරයි ප්‍රකට. පළවෙනි විභක්තිය, දෙවෙනි විභක්තිය, තුන්වෙනි විභක්තිය ඔච්චරයි. හැබැයි මේ විභක්තියක තියෙනවන්නේ ප්‍රධාන අර්ථයක් කියන එක. දැන් පඨමා විභක්තියේ ප්‍රධාන අර්ථයක් තමයි හැම තිස්සෙම ඕනම වාක්‍යයක උක්ත පදේ ලියන්නේ පඨමාවේ. ඊළඟට ඕනම පදයක ලිංගාර්ථයෙන්නේ පඨමාවේ. ලිංගුවත් කරපුවාම මේ ලිංගාර්ථය යොදන්නේ පඨය. ලිංගත්තේ පඨමා කියලා නේ කියන්නේ. එතකොට මේ විදිහට භාෂාවක මේ විභක්තියකින් විභක්තිගත කරලා පදේ හදාගත්තට පස්සේ ඒකෙන් ප්‍රකට වෙන ප්‍රධාන විභක්ති අර්ථයක් තියෙනවා. අන්නේ විභක්ති අර්ථය ප්‍රකට වෙන්නයි මේ නම ටික දුන්නේ. එතකොට පච්චත්ත කියලා කියන්නේ අත්ත කියලා කියන්නේ ඒකේ ස්වභාවයනේ. ඒ ඒ ඒ පදේ මූලික ස්වરૂපයේ මූලික ස්වභාව අර්ථය හරියටම පඨමා විභක්තියෙන් කියන නිසා පච්චත්ත වචනං කියලා කියනවා. එතන උපයෝග කියලා කියන්නේ අර කර්මයක් එක්ක සලසන ඒ වචනේ. දැන් සාමි විභක්තිය කිව්වම බලන්න චට්ටි විභක්තිය කියද්දී හයවෙනි විභක්තිය සාමි කියනකොටම චට්ටි විභක්තියේ ප්‍රධාන අර්ථය තමයි කාගේ හරි අයිතියක් හඟවනවා. ආන් මේ අයිති හඟවීම සාමි අර්ථය දෙනවා. එතන බුම්ම කියලා කියන්නේ භූමි කියලා කියන දැන් යමකට ආධාර වීමනේ. එතන බුම්ම අර්ථය කියලා කියනකොට සත්තමී කියනවට වඩා හත්වෙනි විභක්තිය කියනට වඩා බුම්මාර්ථයේ ආධාර අර්ථයේ ප්‍රකට විභක්තිය මේක. පැහැදිලිද? නිස්සක්ක කියලා නිස්සට කියලා කියන්නේ හැමතිස්සෙම වෙන් කරනවා කියන එකනේ. ඒතර නිස්සක්ක කියලා කියන්නේ අපි කියන අපාදානේ පංචමී කියලා කියන්නේ නේ. වෙන්වීම අර්ථයේ පංචමී විභක්තිය. ඒතර නිස්සක්ක කියලා යොදන්නේ අර යමක් වෙන්වීමේ අර්ථය මේ විභක්තියේ ප්‍රකට නිසා ඒකට නිස්සක්ක වචනම් කියලා කියන. ඔච්චර තමයි ඉතින් ලොකු විස්තරයක් ඕක නේ. අනික ওই වචන වලට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ අර විභක්ති පද වල තියෙන අර්ථ ටික චුට්ටක් ඒ වචනයකින් කියනවා එච්චරයි. ඉතින් අටුවාචාරින් වහන්සේලා මේ ක්‍රමය භාවිතා කරන්නේ නැත්තේ තව විභක්ති අර්ථේ තව ටිකක් ප්‍රකට කරන්න එච්චරයි. ඊට පස්සේ කියනවා නිසීදි ඉති උපාවිසි. මෙතන උපාවිසි කියලා කියද්දි සංස මම ළඟට එළමුණාට වඩා මෙතන කියන්නේ ළඟ ගිහිල්ලා ඉඳගත්තා කියන එක. නිසීදි කියලා පදේ යොදන්නේ හිඳ ගැනීම අර්ථයනේ නේද? නෑ නෑ ඕ නෑ මේක නම් ආයසුතුම් මේ මුල් වාක්‍යයත් එක්ක නේද? වා නොහොත් බුම්මත්තේ ඒතන් උපයෝග වචන. ඕ අර මුලින් අර්ථ ටිකක් කියවනේ ඒව මෙත්ත අත්තෝ දත්තබ්බෝ කියලා. ඒ වාක්‍යයෙන් දැන් පැහැදිලි මදි නම් තමයි මේ ටික ගන්න ඊට පස්සේ. ඇයි හේතුව ඒක මන්තං කියලා කියනකොට එකක් පසක කියලා ගත්තට එකක් පසෙක් හි නේ. එකක් පසෙක් හි කියලානේ ගන්න වෙන්නේ. ඒතකොට සත්‍යමේ අර්ථය එතන තියෙනවා. ඒකයි කියන්නේ. සත්‍යමේ අර්ථයේ තියෙන ဒုတိය වචනය. ස්වන්නන්ද දැන් ඒක තමයි ඉස්සරහට කියනවා. එකක් පස කියලා කියන්නේ අර ගොඩාක් ළඟක් නැති, දුරක් නැති මූණට පැත්තකින් වගේ කියන එක. පැත්තකින් කියලා කියන්නේ සන්නස අර මේ දෝෂ ටික නැත්තම් කැමති තැනක එකක් පස තමයි. ඔව් අර දෝෂ ටික දුරු කරගත්තා නම් හරි. අපිට අර හරියටම මෙතනම ඉන්න කියලා කියන්න අමාරුයි. මේ මේ දෝෂ ටික නැත්තම් එතකොට දැන් මේ දෝෂ ටික කිව්වහම තේරෙනවා සාමාන්‍යයෙන් මේ වගේ තැනක හිටපුවහම එකක් පස තමයි කියලා. අර බැරි පාළුව දෙපැත්තකින් ඉන්නවා කියන එක. නෑ නෑ එහෙම නම් නෙවෙයි. ඔව් එහෙම නෙවෙයි. මොකද හැමතිස්සෙම දෙපැත්තටම හිටියොත් කතා කරන්නත් අමාරුනේ. හා ඒ ဒုတိය කියන්නේ ඒක මන්තං කියන එක වරණඟපුවාම ආශිත මොන විභක්තියද තියෙන්නේ? ඒක මන්තං කියන පදේ මොන විභක්තියද තියෙන්නේ? ඒක ဒုတိය විභක්තිය. ඒක මන්තෝ, ඒක මන්තා, ඒක මන්තං, ඒක මන්තේ. එතන නපුංසක ලිංග නිසා නම් ඉතින් ඒක මන්තං කියලා තමයි පටමාවක් ගන්න වෙන්නේ. ဒုတိය වෙවිලා ඒක මන්තං. නැත්තම් ඕක ඒකමන්තම්හි ඒකමන්තස්මින් කියලා ගන්න වෙනවනේ. සත්‍යමි විභක්තිය ගත්තොත් සත්‍යමි විභක්තිය නොයොදා දාලා තියෙන ද්විතිය විභක්තිය. හැබැයි අර්ථය තියෙන්නේ සත්‍යමි විභක්තියේ අර්ථය තියෙන්නේ. එහෙම තියෙනවා ඉතින්. ඒ කියන්නේ එක එක විභක්ති වලාශතුන් වෙන වෙන අන්‍ය විභක්තියින්හි අන්‍ය විභක්ති අර්ථ කියලා කියන්නේ උකට. ඒතර එක විභක්තියක තව විභක්ති අර්ථ තියෙනවා. දැන් අපිට අපි කියන්නේ නිද්ධාරණ අර්ථේ චට්ටිය. එතකොට ඒක නම් ඒකේ තව විභක්තිය වෙන අර්ථයක්. ඒ වගේ ඉතින් එක එක අර්ථ තියෙනවා ඒ විභක්ති වලට. සමහර විභක්ති තියෙනවා දැන් අත්තනා අත්ත අත්තානං සම්මන්නති කියලා කියද්දිනේ අන්න එක පටමාරතෙන් ගන්න කියන්නේ තතියාවේ තිබ්බට. ඒ වගේ තියෙනවා ඉතින් පද පෙරලි. දැන් සමහර ඕක මට මේ වෙලාවේ මතක් වෙන්නේ අපි සිංහලෙත් කතා කරනවා සිසුන් වහන්සේ ඒකේ ව්‍යංජන අර්ථය හෙව්වොත් එහෙම වෙනම අදහසක් කියන්නේ එන්නේ. හැබැයි අපි අර කාලය සිංහල පාවිච්චි කරපු නිසා අපි දන්නවා මේකේ අර්ථය මේකයි කියන එක. ඒව පැටලෙන නිසා තමයි මේ කියන්නේ මෙහෙම අර්ථ ගන්න කියලා. සංස උපයෝගී කියලා කියන්නේ නම් සංස මේ ඒක අර මේ කර්ම විභක්ති අර්ථය නේද? කියන්නේ ဒုတိය විභක්ති ප්‍රස කම්මත්තේ ဒုတိය කියලා නෙන්නේ. අන්න ඒක මම පොඩ්ඩක් සද්දිනිති බල්ල කියන්නේ උපයෝගී කියන එකේ ඒකේ නිරුක්තියක් කියනවා. මෙන්න මේ නිසා තමයි මෙතන උපයෝගං කියලා කියන්නේ කියලා.
මෙතනස්ම පාවිච්චිකේතක මේ
හිඳ ගැනීම සන්න හිඳ ගැනීම
නිසීදි කියන කේවත්
එහෙමයි. නිසීදි කියන අර්ථයම තමයි උපාවිසි. ඊළඟට පණ්ඩිතාහි පුරිසා ඔන්න දැන් කියනවා හි නිපාතින් තේන්නේ ඉතින් ඒක එසේමයි. පණ්ඩිතා පුරිසා නුවණැති පුරුෂයෝ ගරුට්ටහානියන් උපසංගමිත්වා ගරුකල යුතු තැනකට ගිහින් ඒ කියන්නේ භාගතුන් වහන්සේ හෝ වැඩිහිටියෝ හෝ වැදගත් තැනකට ගියපුවාම ගරුකල යුතු තැනකට ගියපුවාම ආසන කුසලතාය. ආසන කුසලතාය කියලා කියන්නේ හිඳගැනීමේ දක්ෂකම හිඳගන්න දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒතර ආසන කුසලතාවයෙන් දැන් මේ නුවණැති කෙනෙක් නියන්නේ අනුවණ කෙනෙක් නෙවෙයි. ඒතර නුවණැති කෙනා තැනක ගිහිල්ලා ඉඳගන්නකොට ඒ ඉඳගන්න විදිහ දන්නවා. පැහැදිලි නේද? ඒකට හේතුව මේ එකක් තියෙනවානේ රජසත්ත්‍ය රජුරුවන්ට දැන් ඇත්තටම අර ලස්සන රාත්‍රියක කල්පනා කර කර ඉඳිද්දී එක පාරටම දැන් බුදුරජාණන් වහන්සේ ළඟට යන්න විදිහකුත් නැහැ. ප්‍රශ්න එනවනේ. ඒ හින්දා තමයි තමන්ගේ මැති අමාත්‍යවරු ඔක්කොම සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන්නේ. ඒ මැති අමාත්‍යවරු ගෙන්නලා ඕගොල්ලෝ දන්න ඔයාලා අදහන ඔක්කොම ගුරුවරු ශාස්ත්‍රවරු ටික එක්කන් එන්න කියනවා. එක්කන් එන්න කියද්දී ඒ අය අදහන දහම මොකක්ද? ඉතින් කියනවා මේ නිගණ්ඨනාත පුත්ත මෙහෙම එකක් කියලා ඉතින් රජුරුදී හරි පිළිකුල් කරනවා. මොකද කියාගන්න බැරුව ඒ වෙලාවේ ඉන්නේ. පස්සේ මේ ජීවක වෛද්‍යවරයානේ භාගතුන් වහන්සේ ගැන කියන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අර කට්ටිය ගැන තේරුම් ගන්නම එක එක මේ වටිනාකමින් යුක්ත එක එක ආසන පනවල තියනවලු රජගෙදර. ආසන පනවල තියලා ඒ හිඳ ගැනීමෙන්ම තමයි රජුරුවන්ට කලකිරුණා කියලා කියන්නේ. මේ අය මෙහෙම මේ ඉඳගන්නවත් දන්නේ නැති අය කියලා ඒ ශාස්ත්‍රුන් කෙරෙහි කලකිරුණා කියලා කියනවා. නුවණැති අයගේ සමහර චර්යාවකින් ඒ හිඳගන්න විදිහෙන් එයාගේ චර්යා රටාවන් ඉදින් තේරුම් ගන්න පුළුවන්. මෙතන කියනවා නුවණැති පුරුෂයෝ කොහොමද මේ හිඳ ගැනීම කරන්නේ? ආසන කුසලතාවයේ තියෙනවා නම් ඒක මන්තන් නිසීදන්ති. එකක් පසක තමයි ඉඳගන්නේ. ඒකක් පසක කියන එක දැන් කියනවා. අයංච තේසං අඤ්‍යතරෝ මේ බමුණක් ඇත්තටම ඒ ආසන කුසලතාවයෙන් යුක්ත කෙනෙක් බ්‍රාහ්මණයා. ඒකයි ඒකමන්තන් නිසීදි කියලා කියන්නේ. තස්මා ඒකමන්තන් නිසීති කතන් නිසින්නෝ පන ඒකමන්තන් නිසින්නෝ හෝතීති. අන්න කියනවා කොහොම ඉඳගත්තොත් ඒකමන්තන් නිසින්න කෙනෙක් බවට පත් වෙන්නේ? එකක් පසක හුන්නා වූ කෙනෙක් කොයි වගේ කෙනෙක්ද කියන එකයි මේ කියන්නේ. ච නිසජ්ජා දෝෂේ වජ්ජිත්වා නිසබ්ද්‍යා දෝෂ හයක් දුරු කරොත් අන්න ඒ කෙනාට කියනවා එකක් පසක හිඳගත් කෙනෙක් කියලා. සෙය්‍යතීදා තං කතමන් කියලානේ අර්ථ ගන්න කිව්වේ ඒ කවරේද ඒ කොහමද අති දුර අච්චාසන්නම් උපරිවාත උන්නත ප්‍රදේශං මම මේ සංදි විසන්දි කරලා කිව්වේ නැත්තම් උපරිවාත මුන්නත ප්‍රදේශං කියලානේ තියෙන්නේ අති සම්මුඛ අති පච්ඡාති කියලා කියනවා ඒ නිසජ්ජා දෝෂ 6 මෙතන තියෙනවා අති දුර ඊටාම දුරට වෙලා ඉන්නවන්නම් ඉඳගන්නවන්නම් ගරු තැනකට ගිහිල්ලා ඒක පළවෙනි හිඳගැනීමේ දෝෂය පැහැදිලිද ඊළඟට කියනවා අති දුරං අච්චාසන්නං කියලා තමයි පද බෙදා ගන්න ඕනේ එතන අති දුරං අච්චාසන්නං කියන එක තමයි අති දුර මච්චාසන්නං කියලා කියන්නේ එතන අච්චාසන්නම් කියලා කියන්නේ අති ආසන්නම් අති ආසන්නම් ඒ කියන්නේ ඊටාම ළඟට ගිහිල්ලා ඉඳ ගන්නවා ඒකත් නිසද්ධා දෝෂයක් කියලා කියන දැන් මෙහෙම වුණාම පවතින මේ හානිය ගැන කියනවා කියන්නේ මෙහෙම වුණාම වෙන වරද මොකද්ද කියන එක ඉස්සරහට විස්තර කරනවා දුර හිටපුවාම කතා කරන්න අපහසුයි ළඟ හිටපුවාම දාඩිය ගඳ එනවා ඇස්වලට අමාරුයි ඔන්නඔහම ප්‍රශ්න ටික දැන් ඉස්සරහට කියනවා එතකොට දෙවෙනි නිසද්ධා දෝෂේ තමයි අති ආසන්නම් ඊටාම ළඟට ගිහිල්ලා ඉඳගන්නෙත් නැහැ ඊළඟට උපරිවාත කියලා කියනවා උපරිවාත කියලා කියන්නේ වාතේන ප්‍රදේශයේ තියෙනවනේ අන්නේ සුළඟට මුහුණලා මේ සුළං හැමන ප්‍රදේශයට උපරිවාත වාතේ මැත්තේ උන්නත ප්‍රදේශං කියලා කියන්නේ ගරුතැනට වඩා උස්ස උස්තැනක ගරුතැනට වඩා උස්තැනක ඊට පස්සේ අති සම්මුඛ අති පච්ච අති සම්මුඛ කියලා කියන්නේ මුහුණට මුහුණලා කියන්නේ ඊටාම ලං වෙලා ඊට පස්සේ කියනවා අති පච්ච කියලා කියන්නේ මොකක්ද ඊටා පිටුපසව ඊටා පිටුපසව දැන් ඒක විස්තර කරනකොට තේරෙයි ඈ දැන් කියනවා කොහොමද අති දුරේ නිසින්න පළවෙනි නිසද්ධා දෝෂේනි ඊටා දුර ඉන්නා කියලා කියන එක ඒතර ඊටා දුර ඉන්නකොට සචේ කතේතුකාමෝ හෝති කතා කරන්න කැමති නම් අපි හිතමු ගුරුවරයෙක් කියලා දැන් උදාහරණයක් විදිහට ඒතර උපාධ්‍යන් වහන්සේ කියලා හිතමුකෝ උපාධ්‍යන් වහන්සේට කතා කරන්න ඕනේ නම් ගොඩාක් දුර හිටපුවාම මොකක්ද වෙන ප්‍රශ්නය උච්චා සද්දේන කතේතබ්බං හෝති උස්සඬින් හයියෙන් කතා කරන්න වෙනවා හයියෙන් කතා කරන්න වෙනවා ඊට පස්සේ අච්චාසන්නේ නිසින්නෝ ඊතා ළඟ ඉඳගත්තහම සංගට්ටණං කරෝති සංගට්ටණං කියලා කියන්නේ මේ එකම මිටිකා පෙරළුවේ දැන් අතපය දිගාරිනකොට එහෙම එහෙම වදිනවනේ සිවුරු වදිනවා කකුලක් දික් කරගන්න බෑ කකුල් වදිනවා නේද ඔන්න ඔය විදිහට එකයි සංගට්ටණ කියලා කියන්නේ ගැටීමක් ඇති වෙනවා කයින් කය හැප්පීම සිවුරු සිවුරු හැප්පීම ආදි අනේ දේවල් වෙනවා මොකක්ද ආශිතු ඔව් ඊට පස්සේ කියනවා මොකක්ද උපරිවාතේ නිසින්න ශරීර ගන්ධේන බාධති ඒ කියන්නේ වාතේ මැත්තේ හිටියොත් එහෙම අර ශරීර ගන්ධෙන් බාධා වෙනවා දැන් මේ පැත්තෙන් නම් හුලං හමන්නේ නේද සම්පූර්ණයෙන් ඊට පස්සේ ඒ හුලං හමන ප්‍රදේශයත් එක්කම නේද ජීවන සුවඳ කියලා කියන්නේ නේද ඉතින් ඒ ගඳේ කිති ගුරුවරයාට බාධා වෙනවනේ ඒ වගේ කියනවා. අභිමුඛව සාන්න. සුලං හමන දිශාව. දැන් අද නම් ඉතින් ෆෑන් එකක් වගේ දැම්මොත් එහෙම කෙලින්ම අර ෆෑන් එක හැරවෙන ප්‍රදේශයට හරියටම පිටුපාලා හිටපුවාම ඉතින් අර ඒ සැර ඇවිල්ලා වදිනවනේ ගරු තැනට. නෑ ඒ ප්‍රායෝගිකව අත්විඳපු අත්දැකීම් තියෙනවා. ඒක මෙහෙ වෙච්ච කඩ වෙයි පිටි ගාපු ඒ අසු මගෙන් මේ කවුරු හරි කිව්ව සති දෙකකින්ද කොහෙද හොදලා නැහැ. ඔව් දවස් 15ක් විතර කියන්නේ. එදා හරිම අමාරුයි හිටියේ මේ හරියටම ෆෑන් එක ළඟ තමයි හිටියේ. ඉතින් මේ උගන්නන්නත් අමාරුයි වමනට එනවා. අර මේනික අමුතු සැරක් එන්නේ ඒක. ඒකට පොරුදු වුණාම මේ තමන්ට ඒ ගඳ දැනෙන්නේ නැහැ ඒකයි වැඩි. ඒක අර තමන්ට නොදැනී යනවා ගැත්. ඒක ඉතින් මේ ඔව් අනික මේ දැන් හොඳ ගොඩාක් දුර්ගන්ධ නම් වැඩ කළා හරි ලොකු සංසලේ අවසර අරගෙන ඉතින් ඉරිදා වෙනකන් ඉන්න අමාරුනේ. අවසරය අරගෙන ඉතින් හොද ගන්න එනවා. ගඳ නිසා ඉතින්. අනික දැන් කොස්ගොඩස ලොකු සංසගේ මීගොඩ ලොකු සංසගේ මෙහෙම දුර්ගන්ධයක් එන්නේ නැහැ සිවුරු වල. ඒ සංසලා ඉතින් ওই අවුවට දානවා, වැලට දානවා. ඒ පිරිසුදුකම ඉතින් වැඩි හිටිය වෙලා කොච්චර දෙයක්ද නේද? කවදාවත් එහෙම නිකන්වත් දුර්ගන්ධයක් එන්නේ නැහැ නාසලගේ සිවුරු වල. කොස්ගොඩ සංසගෙත් එහෙම. ඉතින් ඒ වගේ දැන් උන්නාසලා කායික අපහසුතා නැද නේද? අනික තමන්ම සිවුරු හොදගන්නේ ලොකු සංසයෙන්. එහෙමත් තිබිලා හැම ඉන්න ඕනේ. ඉතින් අපිට පිරිසුදුව ඉන්න බැරි කමක් නැහැ නේ. ගොඩක් අයගේ අර කම්මැලිකම තියෙන්නේ ඉතින් බාලා ඒකයි. ලොකු සාන්නංශලා ඉතින් ආදර්ශයෙන් ඉන්නවනේ නේද? ඊට පස්සේ අර වෑන් එකක් ඇතුළට එහෙම ගිහිල්ලා ඉරපුවාම නේද? භාවනා ශාලාව ඊට දොරවල් ඔක්කොම වහලා හිටපුවාම නේද? ඉතින් ඒ ඉරිද දවසට අනිවාර්යෙන් හොඳට සිවුරු පිරිසුදු කරගන්න ඒවා, නියපොතු පිරිසුදු කරගන්න ඒවා, විශේෂයෙන් ඔය දත කටමදින ඒවා නේද? දැන් Tamanට ඉතින් ඕක ගානක් නැති වුණාට දැන් අනිත් අය ජීවත් වෙන්න බැහැ නේද? අනිත් අය වෙනුවෙන් හරි ඉතින් ඒ පිරිසිදු කරගන්න ඒවා ඉතින් කරගන්න ඕනේ. අනික සංසය රැට එහෙම දත් මදින්න ඕනේ. මේ ගොඩාක් ඔය දන්ත රෝග අඩු කරගන්න පුළුවන් මේ රැට. දැන් අපි රැට කන්නේ කියලා දත් නොමැද හිටියොත් මේ මැලියම් බැඳෙනවා. ඒ ලේසි නෑ දත් කැක්කුම් එහෙම හැදුනහම සෑහෙන්ට විඳවන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේ පිරිසිදුකම් නේද මේ හොඳට අතුල්ල ගන්න ඒවා, නහය බල් කන් සුද්ධ කරගන්න ඒවා. ඒවා ඉතින් මේ අනිවාර්යෙන් හොඳට කරගන්න ඕනේ. මේ මොකද වත්තු විසද කිරියතා කියලා බුදුරණවහන්සේ වෙනම කියනවනේ. එතකොට ඒ ශරීර බාහිරත් අභ්‍යන්තරත්, එතකොට පෙරවන සිවුරු, එළන ඇතිරිලි නේද, තවික පවා ওই පටිය උනත් සමහර කිට කාලයක් යද්දී අර දාඩිය බැඳිලා බැඳිලා ගඳ ඒ වගේ. එතකොට ඒ වුණත් ඉතින් කාලයක් හැමදාම නැතත් හැම සතියෙම නැතත් ඉතින් පිරිසුදු කිරීම ඉතින් ඒවා කරගන්න ඕනේ. පොඩි ළමයි නේ මේවා කියලා දෙන්න. මේ බහුතර පිරිසකට මේ ඇත්තටම හරි අපහසුයි ඒවා. අනික දැන දැන කරනවා නම් ඉතින් අකුසල් වෙන්නත් ඉඩ තියෙන නේ. සංඝයාට මේ බාධා වෙන්නේ නේද? භාවනාවක් ශාලාවකට ගිහපම කෙනෙක්ගේ ගඳක් එද්දී ඉතින් භාවනා කරන්න අමාරුයි ඊට පස්සේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රායෝගික ඒවා ඉතින් හිතලා මේ සාකච්ඡා කරලා ඉතින් ඒවා විසඳ ගන්න. එතකොට දැන් මෙතන කියනවා මේ නිසද්ධා දෝෂේ එකක් තමයි මේ ශරීර ගන්ධයෙන් ඉතින් බාධා වෙනවා කියලා කියනවා. ඊට පස්සේ උන්නත ප්‍රදේශේ නිසින්නෝ අගාරවං ප්‍රකාශේදී ඉහළ තැනක හිටපුවාම අගෞරව වෙනවා කියලා කියනවා. සාමාන්‍ය ඉතින් අපි එහෙම කරනවා අඩුයි ගොඩක්. වැඩි හිටියෝ පහත් ආසනයක ඉඳිද්දී බාලය උඩ ආසනයක ඉඳගන්නේ නැහැ. ඒවා ඉතින් බැමි උඩ උනත් හරි නේද, චංකමනේ උනත් කියනවනේ. උස් චංකමනේක අවසර නැතුව සක්මන් කරන්නේ නැහැ වැඩි හිටියය පහළ සක්මන් වල ඉන්නවනම්. ඒ වගේ තව ගොඩාක් ඉතින් ප්‍රායෝගිකව වෙන මේ තව ආරක්ෂා කළ යුතු ගුණධර්ම ගොඩක් තියෙනවා. වැඩිහිටි අයසරෙපු දාන්න නැත්නම් අපි දාන්න නැහැ. ඊට පස්සේ තේර ප්‍රමාණ උපාධ්‍යාය ප්‍රමාණයට ඉන්නවා නම් එතකොට ඒ සවන්නන්සලට ගෞරව කරන්නේ කොහොමද නේද? ඉතින් ඒ නිසා ඒවා නිරන්තරයෙන් ආරක්ෂා කරගෙන යන්න ඕනේ. දැන් ඉස්සර ඉඳලා අපේ සම්ප්‍රදායේ ගෞරව කිරීම තිබ්බනේ. දැන් ඉතින් ටික ඒවා ඉතින් ගොඩක් අඩු වෙගෙන යනවා. වැඩිහිටියොන්ට වැඳගෙන කතා කරන්නේ නැහැ. මේ දතපයි විසි කරගෙන කතා කරනවා. සමහරකට එකට එක කියනවා වැඩිහිටිය අයට. කවදාවත් අපි වුණත් ඒ කාලේ අපේ වැරද්දක් නැතත් එහෙම එකපාරට මේ නිදහසට කරුණු කියන්නේ නැහැ වැඩිහිටියෙක් අවවාද එහෙම කරද්දි. අපිට එකපාරටම මේ නිදහසට කරුණුනේ මතක් වෙන්නේ. ඒතර එහෙම වුණාම වැඩිහිටියෝ ආයේ අවවාද කරන්නේ නැහැ. එතකොට වෙන්නේ අවචනීය බවට පත් වෙනවා. ඒක අවචනීය වෙන එක තරම් හානියක් පිසුන් වහන්සේ නමකට තවත් නැහැ. අවචනීයයි කියලා කියන්නේ යාට කියන්න බැරි කෙනෙක් වෙනවා. ඒ නිසා ඒවා මේ කරන්න ඕනේ. සමහරකට වැරදි අවබෝධයකින් වෙන්නත් පුළුවන්. ඉතින් දොසක් කියන්නේ ඉතින් කමක් නැහැ ඒක. පස්සේ හරි උන්වහන්සේ ඒක තේරුම් ගනින්නේ නේද? අපි එකට එක කියන්න යන්නකෝ නේද? ඊට පස්සේ අවවාදයක් කරපුවාම ඔන්න මූණ හරව ගන්නවා. පහවදා ඊට පස්සේ කතා බහ කරන්නේ නැහැ නේද? ඉතින් ඒක ලොකු හානියක් ඊට පස්සේ. මේ වගේ ගුණධර්ම ටික ඉතින් ගොඩාක් හදා ගන්න වෙනවා. ඉතින් නිවන් මාගේ යද්දි සන්නාසර හැමතිස්සෙම කරන්න හොඳ නැහැ. මේ අත්‍යවශ්‍ය තැනකදී ඉතින් අපිට දැන් හදිසි කටයුතු එතන දැන් තියෙනවානේ. එතනකදී වැඩිහිටි සන්නාසිතිය අවසරයක් දුන්නොත් ඉතින් ඒකේ අවතක් හෝ එහෙම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. කරන්න පුළුවන් අවස්ථා හැමතිස්සෙම අර එහෙම කියපුවාම අර මේ පිළිවෙල කවදාවත් පවත්ව ගන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ නේ. ඒක තමයි. අවසරය දුන්නට පස්සේ ඉතින් කළා කියලා ඒ ගැටලුවක් වෙන්නේ නැහැ විනයෙන් එහෙම. මොද අවසර පිටනේ කරන්නේ. නමුත් අර ක්‍රමෙම හුරු වෙන එක ඉතින් හොඳයි. ඒක තමයි. ඉතින් නැත්නම් එක ක්‍රමයක් පවත් ගන්න බෑ ඊට පස්සේ. ඊළඟට කියනවා අති සම්මුඛා නිසින්නෝ සචේ දට්ටුකාමෝ හෝති චක්කුණා චක්කුන් ආහච්ච දට්ටබ්බං හෝති. තාම ළඟට පුවාම අර ඇහෙන් ඇහැ නිතර ගැටිලා කතා කරන්න වෙනවා. අර පහසුවෙන් මේ කටයුතු මේ කතා කරන යাদি කරා ගන්න බෑ. කරගන්න බෑ. ඒකයි මේ කියන්නේ. ඇහෙන් ඇහින් ඇහ හැප්පිලා පිටනවා. අති පච්චා නිසින්නෝ සචේ දට්ටුකාමෝ හෝති ගීවම් ප්‍රසාරෙත්ව දට්ටබ්බං හෝති. කියන්නේ ගොඩාක් දුරින් ඔන්න ඔහොම කරලා බලන්න වෙනවනේ. ඒකයි කියන්නේ ගීවම් ප්‍රසාරෙත්ව කියලා කියන්නේ ඒකයි. ඉතින් බෙල්ල උස්සලා සමානට බලන්න. ඉතින් ගොඩාක් සමානට වැඩිහිටි සන්නාන්සිට පේන්නේ නැහැ. පිටිපස්සෙන් ඉඳගෙන සමානට වන්දනා කරනවා නේද? ඒවා එතකොට වැරදි වන්දනා ක්‍රම. ඉඩ තියෙනවා නම් ඉඩ නැත්තම්ම නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉඩක් තියෙද්දිම අනිවාර්යයෙන්ම ඉතින් තේන තෙක් මානෙට එන්න ඕනේ. ඒ වගේ තියෙනවා. අර දුරම කතාවක් නෙවෙයි ආශ්‍රිතුන්. ඊට වඩා අර මේ දැන් ඇහින් ඇහැ මේ හැප්පෙන මට්ටමටම ළඟට ගිහිල්ලා කියන එක මේ කියන්නේ. ඔව් අනේ කයි. එහෙනම් ඉන්න දෙන්නේ නැහැ. මට අනිවාර්යයෙන්ම පේන්න තමයි ඉන්න කියලා කියන්නේ. නැත්තම් අර නිින්ද ගියත් සන්නාංශ එක්ක උදව්වක් කරන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් හරි අහලා නේද? සමහර දැන් ගිය පාරත් ඉතින් තිබ්බා. සමහර පන්ති ආපු නාපු අය මම දන්නෙත් නෑ. සමහරු හිටපු ගමන් ඇවිල්ලා ඉඳ ගන්නවා. ඉතින් අර සමහර ඒවා අපි කියන්නත් කැමති නෑ. ඉතින් යක්ක අපේ මාන්නේ කියලා හිතනවා දන්නෙත් නෑ කියලා ඉතින් එක්ක සද්ද නැතු ඉන්නවා. නමුත් අර දැන් අපිට සම්ප්‍රදාය බින්දින්නත් බෑනේ. ගුණධර්ම ටික ඉතින් කියලා දෙන්න වෙනවනේ. ඒක නොකිය ගියොත් එහෙම අපි සාසනයට කරන්නේ හානියක් නේ. ඊට පස්සේ මොකද ඒ වැරද්ද ඒගොල්ලෝ ගිහිල්ලා වෙන තැනකට කරනවා. තව වැඩිහිටියෙක්ටත් ඕක කරනවා ඊට පස්සේ. ඒ වගේ පන්තියකට එනකොට මතක් කරන්න ඕනේ ගුරුවරයෙක්ට. ඊට පස්සේ පන්තිය නතර කරනවා නම් ඉතින් චුට්ටක් මතක් කරලා නේද අපි පන්තිය නතර වෙනවා. නැත්තම් ඉතින් නම් ගම් ටිකවත් කවුද කින්ද මන්ද කියලාවත් දන්නේ නැත්තම් ඉතින් අර සිසු කියන්නේ මං කියන්නේ මං ගැන නෙවෙයි මේ. කවදා හරි දැන් මීගොඩ ලොකු සංසි කියලා හිතන්නකෝ නේද? සමහර ලොකු සංසිලාට හොරෙන් සෑහෙන වැඩ කරනවා. සෙනසුණින් සමහරු පිට වෙලා යනවා. ඒ වගේ ඉතින් සාන්නාසේ සමහර කිට මොනව කරනවද කින්ද මන්ද මොකක්වත් දන්නේ නැහැ. ඉතින් එතකොට ඒව වැරදි ඉතින්. සාන්නාසේලාට හැම දෙයක්ම ඉතින් දැනුවත් කරන්න ඕනේ. අපි මොකද්ද කරන්නේ? පොතක් පතක් කරද්දී උනත් අනිවාර්යයෙන්ම උපාධ්‍යයන් වහන්සේලාට මතක් කරන්න ඕනේ. ඒක විනය ප්‍රබල කාරණයක් ඒක. පුංචි අපි නම් පුංචි දෙයක් හරි අහගන්නවා හරි මොනවා හරි කරනවා නම් ඒව මතක් කරලා තමයි අපි කරන්නේ. මොකද දැන් එක උපාධ්‍යයන් වහන්සේ නමක් යටතේ නිසා සමාදන් වෙලා ඉන්නවා නම් ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. එතකොට ඊට විරුද්ධව යනවා නම් ඒක විනයෙන් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඉතින් හැම දෙයක්ම ඉතින් උපාධ්‍යයන් වහන්සේලාට මතක් කරලා අනුමැතියක් අරගෙන නේද? එහෙම කරගත්තාම තමයි ඉතින් අර නිවැරදි ප්‍රවෘජාවක ඉතින් හික්මෙන්න පුළුවන්. නැත්තම් ওই හික්මීම නැති වුණොත් ඒ අනතුරු පස්සේ කාලෙක හරි ඉතින් බලපානවා. ඊට පස්සේ ඊළඟට කියනවා තස්මා අයම්පි ඒතේ ච නිසද්දා නිසජ්ජා දෝෂේ වජ්ජෙත්තා නිසීදි. මේ බ්‍රාහ්මණයත් මොකද කරේ? අර නිසද්දා දෝෂ හයක් දුරු කරලා තමයි මේ හිඳ ගැනීම කළා කියලා කියන. පැහැදිලිනේ. දැන් උපෝසථයේ බලන්න ඉතින් මට ඒක හැමදාම හරි දුක හිතෙන වැඩක් නේ. ලොකු සාන්නාංශේ සමහරක් විට මේ සෑහෙන වෙහෙසක් ගන්න ඕනේ නම් ටික කතා කරලා මේ තෙන් දෙන්න. ඉතින් ඇයි අපිට ඉන්නවා කියලා හයියෙන් කියන්න බැරි නේද? ඉතින් පවුනේ උන්වහන්සේලා කොච්චර වෙහෙසක්ද? යෝගාශ්‍රමේ මම දන්නේ ඉතින් උපෝසථයේට ලොකු සාංශි තරම් ගරු කරන තවත් මන් දැකලා නැහැ. මේ සහ මෙහෙ ඉතින් ওই වෙලාවට පවා උපෝසථයේ කෙරෙන්නේ මෙච්චර 100 ගානක් ඉඳලත් ලොකු සාංශිලාගේ මේ තියෙන බලය නිසානේ. ඉතින් උඹ ලොකු සාංශිලා නැති දවසට අපිට තේරෙයි. ප්‍රශ්න ඇති වෙනකොට පිරිස අතරේ. ඉතින් ඒ නිසා ඒ ගෞරවය ඉතින් තියන්න ඕනේ. මන් දන්න විදිහට තාම ලොකු සාංශි ඡන්දයක් දීලා නැහැ උපෝසථයට. මොකක් කරේ එහෙම එකක් කිව්වා. වස් 30 ගානක්ද ගොදුනේ දැන් ලොකු සාංශිට. ඉතින් ඒ නිසා ඒ වෙහෙස කරන එක හරි පාපයක් ඒක ඉතින්. මේ අපිට ඉතින් ඉන්නවා කියන වචනේ කියන්න බැරියයි හයියන්නේ. මම තාම ඉතින් මේ බලෙන් ගෙන්නන්න ඕනේ සමහර තම් දෙතුන් පාරක් ඉතින් කතා කරන්න ඕනේ. මම මේ දොස් කියනව නෙවෙයි. ඒක ඉතින් අපි අර එච්චර ගණන් ගන්න නැහැ ඒකයි වැඩේ. මේක බැරිකමක් නැහැ. ඉතින් වැඩිහිටි සාන්නාංශලටත් පුළුවන් නා අනේ සාන්නාංශලටත් වෙලාවට ඇවිල්ලා ඉඳ ගැනීම ආදී කරනවා. ඉතින් ආශුතුන්හන්සලා ඒක ඒ ලොකු සාන්නාංශලා ගන්න වෙහෙසට ඡන්දයක් දීලා ඉන්න බැරිකම නෙවෙයි ලොකු සාන්නාංශට නේද? විහෙස තියාගෙන හරි ඉතින් එන්නේ මේ සංඝ සාමග්‍රීණිය ඔකෙන් බලපාන්නේ නේද? ඒකට අපේ සමගිය ඇත්තටම හොඳක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තැන්වලදී ඉතින් ගොඩක් කල්පනා කරලා ඉතින් අපි වැඩ කරන්න ඕනේ. නම කතා කරනකොට ආයේ අඬ ගහන්න දෙයක් නැහැ ඉතින්. ඒක තමන් අයියෙන් ශබ්ද නගලා කියලා තමන්ගේ ආසනේ හරියට ගිහිල්ලා ඉඳ ගන්න. ඒක ප්‍රශ්න නැහැනේ නේද? සමහරකට නැත්තම් මේ වෙන වෙන තැන් වල හිටපුවාම ඊට පස්සේ අනිත් ළඟ ඉන්න කෙනා දන්නේ නැහැ ආවද නැද්ද කියලා ප්‍රශ්න ගොඩ. ඒ නිසා ඒ ටික අපි හරියට ඉතින් කරන්න ඕනේ. දැන් මේක ප්‍රායෝගික කතා නිසා ඉතින් අපිට ලොකුවට මේවා විස්තර කරන්න බෑ. නැත්තම් පොත කරන්න හම්බෙන්නේ නැහැනේ. හැබැයි ඉතින් ඕවා සැකසෙන්නේ නැතුව විනය පිටකේ ඉගෙනගෙන වැඩකුත් නැහැ. ඊට පස්සේ දැනුමක් විතරනේ. දැනුම නම් ගන්න පුළුවන්. ඒක විශ්වවිද්‍යාලයකට ගියත් දැනුම ගන්න පුළුවන්. අපිට වඩා සමහරකට ව්‍යාකරණ අරවා මේවා කියලා දෙන අය ඉඳී ඉතින් ඒක වැඩක් නැහැනේ. දැනුම නෙවෙයිනේ සාසනේ. මේ ಗುಣධර්ම ඉතින් හැදෙන්න එපා. විනය පිටකේ ඉගෙනගෙන අවසන් වෙද්දී ලොකු වෙනසක් ಗುಣධර්ම වල ඉතින් වෙනස් වෙන්න ඕනේ ප්‍රායෝගිකව. ඉතින් ඒ නිසා ඒ තැන් ඉතින් වැඩිහිටියෝ වෙහසන් එහෙම නැතුව ඉතින් වැඩ කරගන්න ඉතින් නිතර ඉතින් අපි සියලු දෙනා වහන්සේලා ඉතින් උත්සාහවත් වෙමු. ඊළඟට කියනවා ඒකමන්තං නිසින්නෝ කෝ වේරංජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද වෝච ඉති ඒතන්ති ඉදානි වත්තබ්බ මත්තං දස්සේති. කේතු අර්ථේ මේ විදිහට දැක්වුවා කියලා කියනවා. දකාරෝ පදසන්ධිකරෝ කියලා කියනවා. මොකද්ද ඒ දකාරයේ පදසන්ධිය කොහෙද තියෙන්නේ? ඒතං අවෝච කියලා තියෙනවනේ. ඒ ඒතං අවෝච කියන එක තමයි ඒතද වෝච කියලා දකාරයක් උතෙන්ට ආවේ. ඒක පදසන්ධිය. හරි නේද? මේ ටීකාවලත් තියෙන ලොකු විස්තරයක් නැහැ. තව ඔය ආසන ගැන මේ ටික ටික විස්තර තියෙනවා. මේ විනය අලංකාර ටීකාවෙමත් තියෙන එක මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක කියනවා. සූත්‍ර අට කතාවේ මට ඒක මතක් වුණොත් මම බලලා කියන්න. සමහර වෙලාවට දැන් වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ කිසිම අකමැත්තකුත් නැත්තම් ඒක අපි සලකන්න ඕනේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ කිසිම අකමැත්තකුත් නැත්තම් අපි වැඩිපුර අවසර ඉල්ලන එක බාධාවක් නම් අවසර ඉල්ලලා ස්වාමීන් හා කිව්වත් නැතත් ඉඳගන්න කියලා කියන අර බාධා කරන්නේ නැතුව. දැන් සමහර වෙලාවට අර මේ ඒ ස්වාමීන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඒක ඉඳගත්තයි කියලා උන්වහන්සේට ඒක පහසුවක් මිසක් බාධාවක් නෙවෙයි. ඒක ඒ වෙලාවේ හැටියට වෙලාවේ හැටියට මම මේක එහෙම නැත්තම් ඉතින් දැන් ඕක පුරුදු වෙනවනේ. ඊට පස්සේ අවසර නිකන් අර හේතිද්දිත් මේ අවසරයි කියලා නිකන් මේ ඉඳගන්න පුරුදු වෙනවනේ. ඊට පස්සේ මේ එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. දැන් වැඩිහිටි ස්වාමීන් වහන්සේට බාධාවක් වෙන විදිහට සමහරව අවසර ගන්නවනේ. මේ නිකන් කෑ ගහලා ඔළුව හරවලා නිකන් නේද පැත්තට හරවලා අවසර දීව ගන්නවා වගේ නිකන් එහෙම බාධා නොකර ඉතින් ඉඳගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඒ වගේ වෙලාවට අර බාධා කරන්නේ නැතුව ඉඳගන්න. නමුත් අනිත් වෙලාවටදී අවසරය ගන්න එක හොඳයි. මොකද නැත්නම් ඒ සම්ප්‍රදායන් බිඳිනවනේ අසුන්නාස්. ඔව් උන්නාසිතින් ඒක පහසුවට කියන්නේ උන්නාසේ කරුණාව නිසා වෙන්න පුළුවන්. නැත්නම් අර පිළිවෙල බිඳිනවනේ ඊට පස්සේ. පොඩි අය ඊට පස්සේ ඕක බලන් ඉන්න අය හිතනවා මේ එතකොට මේ ඉඳගන්නවනේ අවසර නැතුව ඉතින් අපිටත් එහෙනම් පුළුවන්. බැලින්නම් මේ අවසරය කලින් දීපු එකක්. ඒතර අර සම්ප්‍රදාය බිඳිනවනේ. නෑ එහෙම මන් නෙවෙයි සංස. ඔව් මොකුත් නැතුව ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඉඳගද්දිත් ඒ පත්කඩයක් දාලා උනත් ඉඳගද්දි මේ ක්‍රම ටික තියෙනවා. ඔව් එතකොට මේ ආසන පිළිවෙල යන්න ඕනේ. ඔව් වෘද පටිපාටියනේ එතන. දාන ඒ කියන්නේ දැන් අපිට ඉස්සරහට එනවා මේ ආසන දැනවීම ආදී කරද්දි කොහමද? ඒ කියන්නේ කුටියක නම් අපිට නිදා ගන්න ආදී ආසන පනවල නම් ඒක එහෙමයි. කියන්නේ යන්න දෙන්න ඉඩ තියලා බාධා කරන්න නැතුව ඒ වෙනම ශික්ෂාපද තියෙනවා. උපෝසතේකදී සහ වෙනම දානශාලාවේදී නම් ඒක වෙනම. වැඩිහිටි අර භාණ්ඩ බෙදෙන විදිහට ඒව ඉඳ ගන්න එපේ. ඒ දැන් වර්තමානත් පුරනවා නම් ඒක ඒ විදිහට. ඒතර ඒ තැන ඒ විදිහට ගන්න වෙනවා. එහෙමනම් ඔව් අර අපිට තේරෙනවා නේ සන්නාස මේ බාධාවක් වෙනවයි කියලා ධම්මන්නේ මෙහෙම හිටපුවාම මේක නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින්. ඔව් උන්නම් දැන් අපිටම වැඩිපුර පිරිසක් ඉඳිද්දි ඉතින් ගුරුවරයා කියනවා නම් තව ටිකක් ලඟ වෙන්න කියලා ඒ වගේ තැන්වල ඉතින් ලඟ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒක තමයි ඒක තමයි. ඔව් ඒක තමයි. ඉඩ තියෙනවා නම් අනිවාර්යයෙන් ඉතින් ඒ ඇහෙන මානෙට එන එක හොඳයි ඉතින්. ඉඩ තියෙනවා නම් අනිවාර්යයෙන් ඉතින් ළඟට ඇවිල්ලා වන්දනා කරන්න ඒක. අර නිකන් සමහර වැඩි ගෞරවයට වගේත් මේ නිකන් සබකෝලයක් එක්ක ඈත් වෙනවනේ. ඒක ඉතින් භික්ෂුන් වහන්සේලාට ඉතින් ගැලපෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා වුණාම පස්ස ගහන්න නැතුව ඉතින් අවශ්‍ය තැනේදී තමන්ගේ තැනට එන්න ඕනේ. නැත්තම් පිරිසටම කරදරයක් නේ ඒක. ඒතර අනිත් කෙනා අනිත් අය ඉස්සරහට යන්නත් බයයි ඊට පස්සේ. ඒ වගේ ඉතින් තමන්ගේ තැන අදාළ තැනට ආපුවාම ප්‍රශ්න අඩුයි. සාංශ ඒක
තමයි.
එහෙනම් සාංශ අපි වඩින්නද කියලා හරි අහලා තින්නේ නේද එක්කෝ. ඒකයි ඉතින් අර එහෙම ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න එනවා ඉතින්. මේ තියෙන්නේ නානුපකජ්ජාති න අනුපකජ්ජන අනුපවිසිට්වා. ඒ කියන්නේ අනුපකජ්ජ කියලා කියන්නේ අර බාධා වෙන අදහසෙ. තත්තයෝ ද්වීසු මහතේරේසු උබතෝ නිසින්නසු. මහතෙරුන් වහන්සේලා ඉනිද්දී ඒ අතර ඉන්නකොට තේ අනාපුච්චිත්වාව චීවරේනවා ජානුනාවා ගත්තන්තෝ නිසීදති. සිවුරෙන් හරි මේ දන මඩලෙන් කකුලෙන් හරි ඉතින් හැප්පෙන විදිහට ඉන්නවා. දැන් සමහර විට දොරවල් අයින එහෙම කතා කර කර ඉන්නවා. ඒ වැඩිහිටිය අයට යන්න ඉන්න විදිහක් නැහැ නේ. ඒවා අනුපකජ්ජ. එතකොට ප්‍රධාන මාර්ගයක නේද මේ. එතකොට ඒ වගේ තැන්වල ඉතින් අර සංඝයාට බාධාවක් නොවන විදිහට තමයි මේ අසුන් ගැනීම ඉතින් කරන්න ඕනේ. අයන් අනුපකජ්ජ නිසීදති නාම ඒවන් අකත්තාපන අත්තනෝ පත්තාසන සන්තිගේ තත්තා. Tamanṭa දැන් සාමාන්‍යයෙන් තේරෙනවනේ වැඩිහිටි බව හෝ ඒ ස්වභාවය මත මේ 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 හරිය තමයි මට ලැබෙනවන ලැබෙන්නේ කියලා. එතකොට ඒ පැමිණි ආසනේ ඉඳගෙන නිසීදත ආවසෝ ඉති උත්තේ නිසීදි තබ්බා. ඔන්න දැන් වැඩිහිටි කියෙද්දී ඉඳගන්න ආශ්මතුන් කියලා කියනවා. එතකොට එහෙම කිව්වහම ඉඳගන්න කියලා කියනවා. සචේන වදಂತಿ. ඉතින් වැඩිහිටි සන්නහසේ කියන්නේ නැත්තම් නිසීදාමි භන්තේති ආපුච්චිත්වා නිසීදි තබ්බං ආපුච්චිත කාලතෝ පට්ටාය නිසීදිති උත්තේපි අවුත්තේපි නිසීදිතුම් වට්ටති කියනවා. ඉතින් ඒක අවසරේ ගත්තට පස්සේ උන්වහන්සේටින් විශේෂයෙන් මේ ඉඳගන්න කියලා හෝ එහෙම නොකියුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉඳගන්න කියලා කියනවා මේ වෙලාවට. ඒකයි නැතර වැඩිහිටියටත් බාධාවක් පිරිසටත් බාධාවක් වෙනවනේ ඒකෙදි. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ නැහැ නේද? ඉඳගන්න එපා කියන්නේ එක්ක මොකක් හරි පස්සපැත්ත ඇරෙනවා හරි වෙන්න පුළුවන් නේද මොකක් හරි දෙයක්. ආපත්‍යයන් නම් මට මතකයක් නැහැ. අර ආසන ප්‍රතිබාහණය කරන්න එපා කියනවා. ඒ කියන්නේ දැන් බාල කෙනාට උනත් මේ ඉඳ ලැබෙන්නේ නැති වෙන්න දැන දැනම ඉන්නවා. එක්ක පෞද්ගලික තරහක් කියලා කියනවා. ඒ වගේ ඉඳියොත් ආපත්‍යයක් වෙන්න පුළුවන් ආසන ප්‍රතිබාහණය වෙන නිසා. එහෙම නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය දේ ඉඳ ගන්න එපා කියලා කියන්නේ නේද? එක්ක අනතුරක් වෙන්න යන තැනකදී වගේ ඉතින් ඉඳ ගන්න එපා කියලා කිව්වොත් ඉතින් ඉඳ ගන්න හොඳ නෑ. නැත්තම් තව කෙනෙක් එතෙන්ට එන්න ඉන්නව නම් නේද? ඒ වගේ ඉතින් හරි. හැම දේම ඉතින් පිරිසක් ඉන්නකොට ඉතින් පුහුණු වෙන්න වෙනවා, ලේසි නැහැ. ධර්මායතනේ 40 ගානක් ඉන්නවා ඉතින් බදාද හවසට ඔය පොඩි වත්බණක් කියනවා. ඒ වත්බණ කියනවත් එක්ක තමයි ඉතින් ওই ප්‍රශ්න ටික කතා කරන්නේ. නැත්තම් බෑ කරන්නේ, ලේසි නැහැ. පිරිසක් වැඩ කරද්දි ඉතින් බඩුව එහෙම එහෙ දානවා. අර ප්‍රශ්න මේ ප්‍රශ්න දැන් දානශාලාවේ වැඩිහිටි පිළිවෙලට හරියටම එක ටයිල් එකක් ඉඳ තියලා ටයිල් ඉරට තමයි පත්කඩ ටික දාගෙන ඉඳ ගන්නවා. ඒතර කොස්ගොඩ සාංශිත් හරියටම කෙරිගෙන ඉන්නවා. පෝලින් ටික හරියට තියෙනවා. ප්‍රශ්නය එතකොට දැන් වන්දනාවකින් යනවා. ඒක මුල් කාලේ කෑ ගහලා ගෙඩිය ගහන වෙලාවට කොහොම හරි දැන් පින්න පාතට එනවා. ඉතින් මේ කරුණු පෙන්නලම ඉතින් කියන්න ඕන සංස. එතකොට ඉතින් අනික ඔය සාමාන්‍ය කාලේ සහ පණ්ඩු පලාස කාලේ තමයි ඔය ගොඩාක් ඒ ප්‍රශ්න ටික හදා ගන්න ඕනේ. එතන හැදුනේ නැත්තම් අමාරු ඊට පස්සේ. ඒ හින්දා ඉතින් අර මේවා ඉතින් සාකච්ඡා වෙනවා නම් හොඳයි. ඉතින් එතකොට හදා ගන්න පුළුවන් නේද? නැත්තම් ඉතින් පිරිසක් ඉදිද්දි ලේසි නැහැ. පොඩි පිරිසක් නෙවෙයි නේද? මේ 100 ගානක් කොච්චර මේකක් පවත්වන්න. ඉතින් අපේ සේනාසන ඉතින් ගොඩක් හොඳයි ඇත්තටම පිට තියෙන ප්‍රශ්න වලට වඩා. ඉතින් ඊටු ටිකත් අපි ඉතින් හදාගම් නේද. අනික ඉතින් මේවා මෛත්‍රියෙන් කරුණාවෙන් ඉතින් කරන්න ඕනෙත් වැඩ. නැත්නම් අපිට ආමිය කියනන් ඉතින් මේ ලස්සන වැඩපිළිවෙළවල් තියෙනවා නේද. ඒවා ඉතින් බලන්නේ කරන්නේ මේ පරුෂ වචන කියලා ගහලා කරලා එහෙමනේ. අපිට ඉතින් මේක අවබෝධය ඇති වෙන්න ඕනේ. ඉතින් හැමෝම තමන් හිතනවා නම් ඉතින් මේ පිළිවෙලකට වැඩ කරගන්න ඉතින් සම්මුළු පද්ධතියම හැදෙනවා. එතකොට මේ දැන් සෙරප්පු දෙකක් ගලවද්දි සමානට දැකලා දැන් ආපස්සට හැරිලා බලපුවාම කොහොමද ඇතුළට ගියේ කියලා හිතාගන්න බෑ. ඇයි එක සෙරප්පුව මීටර් 3ක් විතර එහැයි, අනිත් සෙරප්පුව මීටර් 2ක් විතර මෙහැයි. හොයාගන්න බෑ කොහොමද ඇතුළට ගියේ කියලා. මගේ එක දවසක් කරපැඩි සෙරප්පු දෙක අරන් මේ ගිහිල්ලා මයි කුටිය තියාගත්තා. ඉතින් මම ගෝ අයිතිකාරයට එන්න කියන්න කුටියට ගන්න කියලා. ඊට පස්සේ තමයි අවවාද කරලා දුන්නේ සෙරප්පු දෙක මේ. ආයෙ මෙහෙම ගලන දැන් සමාගෙට පාපිස්ස උඩින් සෙරප්පු දෙක ගලවනවා. දැන් පාපිස්සක් තියෙන්නේ මොකටද? කකුල් පියදන්නනේ නේද? ඒතර පාපිස්ස උඩ සෙරප්පු ගලවපුවාම ඉතින් කකුල් පියදන්නේ මොකේද ඊට පස්සේ? ඉතින් ඒ වගේ අර සාමාන්‍ය මට හිතෙන ඉතින් ওই සාමාන්‍ය ඇවතුම් පැවතුම් චර්යා ඒ ටික කරගන්න බැහැ නම් අපි කොහොමද මේ ලෝකෝත්තර ධර්මයකට යන්නේ? හිතලා බලන්න ලෝකෝත්තර ධර්මයක් කියන එක කොච්චර සියුම්ම කරන්න ඕන දෙයක්ද නේ? දරු කොච්චර සතියෙන් සිහියෙන් භික්ෂුන් වහන්සේ නමක් ඉතින් තමන්ගේ කටයුතු ටික කරගන්න ඕනේ. ඉතින් සෙරප්පු දෙකක් ගලව ගන්නනේ, පාත්‍රයක් පාවිච්චි කරන පාත්‍රයක් තැම්පත් කරද්දි, කොටුවත්තක් තැම්පත් කරද්දි නේද මේ කියන පුංචි පුංචි ඕව ගිහි අයත් ඉන්නව ඕව හොඳට කරන. ඒ කාලේ අපි දන්නේ නැහැ ඉතින් එහෙම කියලා කවුරුද ටොෆි කොලයක්වත් අපි ඉස්කෝලේ යද්දිවත් මේ පාරකට විසි කරන්නේ නැහැ. මේ බෑග් එකේ මගේ කොලේ අරගෙන එන්නේ මේ කොලේ දාගෙන. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් මේ පොලිතින් අරවමයා විසික දැන් කුටි අවට ගියපහම ඉතින් සෑහෙන බඩු විසි කරපුවා නේද? යකඩ බඩු අරවමයා ඉතින් ගබඩාවල් වලින් ගෙනියලා ඊට පස්සේ විසි කරලා දාලා ඒවා බොහෝ ඒවා තියෙනවා ප්‍රයෝජන ගන්න පුළුවන් දේවා. ඔය කතා කරොත් ඉතින් සෑහෙන කතා කරන්න දේවල් ගොඩක් එනවා. ඉතින් ඒ නිසා වෙන ඉගෙන ගත්තී ඒ ප්‍රශ්න දැන් මේ පරිවාර පාඩි හැම ඔය සාංගික භාණ්ඩ සම්බන්ධයෙන් සෑහෙන තදට බුදුරණන් හන්සේ කියනවා මේව පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක. අන්තිම දක්වා ඉතින් අපි දැන් ලොකු සංසලා පේන්නේ සබම් පොත්ත පවා ඉතුරු කරනවානේ නේ. ඒතර ඒක පවා ඉතින් සන්නංශලා ගරුත්වයෙන් ඉතින් රකින්න ඉතින් අපේ ආදර්ශයනොත් ඉන්නවා වැඩිහිටි සන්නංශලා. ඉතින් ඒ නිසා ඒ වැඩ කරගද්දි ඉතින් අපි ටිකක් ප්‍රවේශමින් ඉතින් වැඩ කරන්න උත්සාහවත් වෙමු. හරි, ඉතින් ටිකක් කියන්නකො. එහෙමනම් ප්‍රශ්නයක් පේන්නේ නැහැ ඉතින්. ඔව්. චුට්ටක් කර ඉතින් මෙහෙම පැත්තකට වෙනවා ඉතින් අර එක පාටම ඍජුව ඉඳගන්නේ නැතු එහෙම ඉඳගත්තයි කියලා මේ ටික නැත්තම් ආශ්‍රතුනහස ඉතින් නිසජ්ජා දෝෂයක් කියන්නේ බෑ. පැත්තක කියන එක නෙවෙයි මේ දෝෂ පහ දුරු කරනවා කියන එක. අර පංචපතිට්ඨිත කියන එකේ තවාර්ථයක් කියනවා පසක පිළිටවල වන්දනා කරනවා කියන එකට පුරාණ ඉඳලා නඩලයි දෙවැල මිටයි දෙදණයි ඒ ටිකක් කියනවා. ඒත් එක්ක විනය අලංකාර ටීකාචාරයන් වහන්සේ කියනවා මේ විතරක් නෙවෙයි පේමංච ගාරවංච උපට්ඨපෙත්වා ඔන්නඔහොම කියලා තව කරුණු පහක් තියෙනවා. දැන් අපි සමහරක් ඇදී තියෙන නල්ල බිම තියලා අංග පහ මේ හරියට ආවත් අර ගෞරවය කියන එක වැඩි හිටියට එන්නේ නැහෙනේ අපේ අතේ නේද? ඒක වඳින්න ඕනවට නිකන් අමාරුවෙන් වඳිනවා ඉතින් නොවැඳ බැරි නිසා. ඒක නෙවෙයි පංචපතිත්‍ත්‍ය කියලා කියන්නේ කියලා සාන්නාසි කියනවා. මෙතන අනිවාර්යයෙන්ම මේ ගුණාංග ටික හිතේ පිහිටුවාගෙන වඳින්න කියලා කියනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ පංචපතිත්‍ත්‍ය වන්දනාව කියලා කියන්නේ කියලා කියනවා. ඒ ගුණාංග ටික නැත්තම් නිකන් කායික ක්‍රියාවක් විතරයි ඒ වෙලාවේ කරේ කියලා කියනවා. හරිනම් කකුල් අල්ලන්න කියලාම කියනවා එතන. ඔව්, කකුල් අල්ලන්න කියලා කියනවා. මොකද මේ ඒ කාලේ දෙපා ස්පර්ශ කරලා වන්දනා කරන එක සෑහෙන දේ ස්පර්ශ විතරක් නෙවෙයි අර කොසල් රජුරෝ ඉඹිනව නේද බුදුරයන් වහන්සේගේ සිරිපායුගල ස්වාමීනි මං කොසල් රජුරෝ මං කොසල් රජුරෝ කියලා තුන් වතාවක්ද කොහෙද ඉඹිනවා කියලා කියනවනේ. ඒ රාමඤ්ඤ දේශයේ කියනවා විනය අලංකාර ටීකාචාරයන් වහන්සේ කියනවා මේ සමහර මේ ශිෂ්‍යෝ ඇවිල්ලා ගුරුවරුන්ගේ දැන් කකුල් දෙක මෙහෙම පුටු ඇතුලේ තියනවනම් අත් දෙක දාලා මෙහෙම ඇදලා අරගෙන වන්දනා කරනවලු. ඒ ඉතින් ගෞරවයෙන් කරන්නේ සංසලට අපහසු දැන් දැන් උන්වහන්සේ කැමති නැත්නම් අල්ලන්න යන්න එපා. ඒක හොඳ නෑනේ. ඉතින් අකමැත්තක් නැත්නම් ඉතින් අර තියනවනේ දැන් කකුල් දෙක අල්ලලා වදිනකොට දැනෙනවනේ මේක නේද? උන්වහන්සේගේ විතර ආශිර්වාදය වුණත් හදවතින් එනවා. අනිකෝයි වැඩිහිටියන්ගෙන් එන ආශිර්වාදය ලේසි නැහැ. ඒක උන්වහන්සේලා දැන් අවුරුදු ගාණක් දැන් කොස්කොඩ ලොකු සාංශි මේගොඩ ලොකු සාංශිලා අවුරුදු 30ක් 40ක් බොරු කියලා නැහැ, මුසාවාද නැහැ, පිසුනා වාච නැහැ, නේද පරුසා වාච නැහැ. ඒතර වාග් සංවරයක් උන්වහන්සේලාගේ තියෙනවා. ඒතර පාරමී බලයක් තියෙනවා. ඒතර කොච්චර පිරිත් කියලා ඇද්ද ওই කටෙන්. නේද අපිට වඩා අනිවාර්යෙන් බුද්ධ වන්දනා කරලා ඇතිනේ. ඒතර ඒ වයි බල තියෙනවා උන්වහන්සේ. ඒ බල පිහිටනවා. ඉතින් සුවපත් වේවා කියලා උන්වහන්සේලා කිව්වත් අපිත් මේ හදවතින් හදවත සම්බන්ධ වුණොත් එහෙම ඒක ලොකු ආශිර්වාදයක් තියෙනවා අනිවාර්යයෙන්. වැඩි හිටියන්ගේ ආශිර්වාදයෙන් ඉතින් ලේසි නැහැ. දැන් ඔය කොස්ගොඩ සාංශි වුණත් සමහරට පොඩි වාක්‍යයක් ඉතින් කියනවා. ඒක සමහර විට හිත සතුටින් සතියක් දෙකක් තුනක් ඉතින් දුවා ගන්න ඇති. ඒ ආශිර්වාදයේ ලොකු වටිනාකමක් තියෙනවා ඉතින්. ඒ කියන්නේ මේ වාක් සංවරය නිසා ලැබෙන බලයක් තියෙනවා. දැන් සාංශිලා දන්නවා ඉතින් පණ්ඩිත සාංශික එක වචනයකට හැමෝම මේ අවනත වෙනවලුනේ. ඒක නිකන් ලැබිච්ච ගුණයක් නෙවෙයිනේ. දැන් අපි කිව්වමත් එහෙනම් එහෙම වෙන්න එපා. නමුත් පණ්ඩිත සාංශිලාට මේ බලය ලැබිලා තියෙන්නේ සංසාරයේ උන්වහන්සේලාගේ වාක් සංවරය නිසා, පිසුනා වාච මුසාවාද මේ වැලකිච්ච ගුණය නිසා ලැබිච්ච හයිය. ඉතින් ඒ පුණ්‍ය ශක්තිය තමයි උන්වහන්සේලාට මේ ලැබිලා තියෙන්නේ. ඒක ඉතින් වටිනවා. ඉතින් මේ වාක් සංවරය කියන්නේ. හරි. කියන්න ඉතුරුට. සුතම් මේතං කියන ඉතුරු ඊට පස්සේ කියන අවෝච කියලා කියන්නේ අභාසී කියලා අර්ථ ගණ්ඩ කියලා කියනවා. ඊළඟට ආපහු පෙළ චුට්ටක් බලන්න. ඊට පස්සේ කිව්වනේ සුතම් මේතං කියලා නේද? මම මෙහෙම ඇහුවයි කියලා කියනවනේ. ඒතර ඇහුවේ කොහමද? මේ භවත් ගෞතමයන් වහන්සේ වැඩිමහල් ආදී ස්වන්න මේ අයට වන්දනාමාන කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ කියන එක මට අහන්න ලැබුණා. ඒක දැන් තේන්නක් තියෙනවා. මේක ඉතින් සුදුසු නෑ නේද කියලා බ්‍රාහ්මණය අහනවා බුදුරයන් වහන්සේගෙන්. එන්නකෝ දැන් මේ වචන ටිකේ අට කතාවට මොකද්ද මේ සුතම් මේතම් කියන්නේ අර්ථ ටික? ටික පාලියෙන් කියාගෙන යන්න සුණාස.
අවසරයි සුණාස. සුතම් මේතන්ති සුතම් මේ ඒතං ඒතම් මයා සුතන්ති ඉදහානි වත්තබ්බ මත්තං දස්සේති බෝ ගෝතමාති භගවන්තං ගොත්තේන ආලපති ඉදහානි යන්තේන සුතං තං දස්සෙන්තෝ න සමනෝ ගෝතමෝති ඒවමාදි මාහ තත්‍රායන් අනුත්ථාන පදවන්නනා බ්‍රහ්මණේති ජාති බ්‍රහ්මණේ ජින්නේති ජජ්ජරි භූතෝ භූතේ ජරාය ඛණ්ඩිච්ඡාදී භාවන් ආපාදිතේ උද්ධේති අංගපච්ඡාංගානං උද්ධි මරියාදාන පත්තේ මහල්ලකේති ජාති මහල්ලකත්තාය සමන්නාගතේ චිරකාලප්ප සුත්තේති උත්තං හෝති අද්ධංගතේති අද්ධානං ගතේ ද්වේතයෝ රාජ පරිවට්ඨේ අතීතේති අදිප්පායෝ වයෝ අනුපත්තේති පච්චිම වයන් සම්පත්තේ පච්චිම වයෝ නාම වස සතස්ස පච්චිමෝ තතිය භාගෝ අපිච චින්නේති පෝරාණේ චිරකාල පවත්ත කුලන් වයේති උත්තං හෝති උද්ධේති සීලාචාරාදී ගුණ උද්ධි උත්තේ මහල්ලකේති විභව මහන්තතාය සමන්නාගතේ මහාදනේ මහා භෝගේ අධංගතේති මග්ගපටිපන්නේ බ්‍රාහ්මණානං වතචර්යාදී මරියාදං අවිතික්කම චරමානේ වයෝ අනුපත්තේති ජාති උද්ධභාවන් අන්තිම වයන් අනුපත්තේති ඒව මේ පත්තේ යෝජනා වේති තබ්බා එදහනේ.
හරි, ඒක මම පොඩ්ඩක් කියන්නම්. සුතම් මේතං ඉති කියන එකේ පද බෙදා ගන්න කියලා කියනවා. සුතං මේ ඒතං කියලා පද බෙදා ගන්න කියලා කියනවා. දැන් මේකේ සුතං මේතං කියලා තියෙන්නේ නේද? ඒතර ඒ සුතං කියන එකේ නිග්‍රහිතයට තවත් මකාරයකුත් ආදේශ වෙලා සුතං මේ ඒතං කියලා පද අර්ථ ගන්න කියලා කියනවා. ඔතන මේ කියලා කියන එකට ටීකාචාර්යයන් වහන්සේ කියනවා කර්තෘ අර්ථේ සාමි වචනයක් කියලා. එතකොට කියන ඒතම් මයා සුතන්ති ඉදානේ වත්තබ්බ අත්තන් දස්සේති. මේකේ අර්ථය ගන්නෙ කොහමද? මයා සුතන් කියලා තමයි අර්ථ ගන්න. මේ සුතන් ඒවම් මේ සුතන් කියනකොට නේද අපි කියනවා මා විසින් මෙසේ අසන ලදී කියලා නේ. ඒතර මා විසින් කියලා ගන්න බෑනේ සාමාන්‍යයෙන්. නම් මේ කියන අර්ථෙන්නේ මයා කියන අර්ථය තමයි මෙතන ගන්නේ මා විසින් අසන ලදී. භෝගෝතම කියලා කියන්නේ භවන්තං ගොත්තේන ආලපති. භගවන්තං භාගිතුන් වහන්සේට ගෝත්‍රේ. උන්වහන්සේගේ ගෝත්‍රේනේ ගෞතම ගෝත්‍රේ. ඉදානියං තේන සුතං තන්දස්සෙන්තු. ඒ බමුණා විසින් යමක් ඇහුවද අහපු දේ දක්වන්න තමයි මේ කියන්නේ. මොකද්ද බමුණා ඇහුවේ? න සමනෝ ගෞතමෝ इति. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදියට බ්‍රාහ්මණ වූ, ජින්න වූ, වෘද වූ, මහලු වූ, වැඩිකල් ජීවත් වූ, වයසට ගිය අයට වඳින්නේ, ගෞරව කරන්නේ කියලා ඕකනේ ඇහුවේ. අන්නේ වචන ටිකේ අර්ථ ටික දැන් කියනවා. කොහොමද? තත්තරයන් අනුත්ථාන පද වන්දන. අනුත්ථානයි කියලා කියන්නේ අපාකටන් කියලා කියනවා. අප්‍රකට. උත්ථාන කියලා කියන්නේ පාකටන් කියලා කියනවා. එහෙම නැත්තම් උත්ථානං කියලා කියනවා. අගම්භීරං කියලත් කියනවා. ගැඹුරු නොවන පද. ඒතර අනුත්ථාන කියලා කියන්නේ ගම්භීරං. අර්ථ ගන්ධ අපහසු තැන් ටික විතරක් බුද්ධ ගෝසන්නාන්සේ විස්තර කරන්නම් කියලා කියනවා. බ්‍රාහ්මණේති ජාති බ්‍රාහ්මණේ. ඒ කියන්නේ එයාගේ ජාතියෙම බ්‍රාහ්මණ. ඇයි දැන් රහතන් වහන්සේලා එමත් ඉන්නවනේ අර කෙලෙස් සංසිඳපු නිසාදී ඒ බ්‍රාහ්මණ කියලා හඳුන්වන. එහෙම නෙවෙයි මෙතන කියලා කියන්නේ උත්පත්තියෙම බ්‍රාහ්මණ ජාතික. ජින්නේති ජජ්ජරි භූතේ ජරාය ඛණ්ඩිච්ඡාදී භවං ආපාදිතේ. ජජ්ජරි භූතේ කියලා කියන්නේ ජරාබි භූතෝ. නැත්තම් ඒ මට මතකයි ජර කියලා ධාතුවක් තියෙනවා බිජ්ජන අර්ථේ. බිඳීම. එතන ශරීරය දිරන බිඳෙන අර්ථයෙන් ජජ්ජරි භූත. ජරාය ජරාවෙන් ඒ තත්ත්වයට පත් වූ කියන අර්ථය. ඊට පස්සේ කියනවා මේ කියන විදිහට ඛණ්ඩිච්ඡාදී භවං. ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචත ආයුනෝ සංඝා නේද? එම්දල සූත්‍රවල එනවනේ. ඒතර දත් ඇට බින්දිනවා ඒ වගේ. ඉතින් කැඩුණු බින්දුණු තැන් ශරීරය දැන් හට ගන්නවනේ. ආපාදිතේ. ආපාදිතේ කියන එකට අර්ථ කියනවා ඛණ්ඩි ඛණ්ඩිත දන්ත පලිත කේසාදී භවං සම්පාදිතේ. දත් හැලිලා කෙස් පැහිලා ඒ තත්වයට පැමිණෙනවට කියනවා ආපාදිතේ කියලා. සාන්නස මෙතන කියන්නේ අවුරුදු 66යි මාස 8කින් පස්සේ වගේ 104. මොකද තුන්වෙනි කොටසනේ කියන්නේ අවුරුදු 67කින් පස්සේ වගේ තමයි. ඉස්සරහට කියන ඒ වයෝපත්ති අනුපත්ති කියන එක. ඊට පස්සේ කියනවා ජින්නේති බුද්ධේති. බුද්ධ කියලා කියන්නේ අංගපච්ඡංගාන බුද්ධි මරියාදප්පත්තේ. අංගපච්ඡංගානං කියලා කියන්නේ අංගපසංග. අතපය ආදිය බුද්ධි මරියාදප්පත්තේ කියලා කියන්නේ වුද්ධින් පරිච්ඡේදං සම්පත්තේ. වැඩිවියට පත් වුණා. වෘදියට, වෘදියේ සීමාවට පත් වුණා. ඒ කියන්නේ වැඩි වැඩිමහල් වයසට දැන් ආවා කියන එක. වුද්ධි පරියන්තප්පත්තේ. වෘදි කෙළවරට ආවා කියන එක දැන්. ඕකේ කියනවනේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ කියලත් කියනවා, බුද්ධාපචායිනෝ කියලත් කියනවා. දෙකම හරි මට මතක හැටියට ව්‍යාකරණේ. ඊට පස්සේ මහල්ලකේ කියලා කියන්නේ ಜಾති මහල්ලකතාය සමන්නාදති. ಜಾති ඒ කියන්නේ උප්පත්තිය මහල්ලක භාවයෙන්. ඊට පස්සේ කියනවා චිරකාල ප්‍රසුතේති උත්තං හොති. බොහෝ කාලයක් ගත කරා, කල් ගත කරපු කෙනෙක් කියලා කියන්නේ. අද්දංගතේ කියලා කියනවානේ නේද? නෑ, අද්දගතේ. අද්දගතේති අද්දානං ගතෝ. ඒ අද්දා ශබ්දයේ අර්ථ කීපයකින් දෙනවනේ කාල අද්දාන නේද? ඊතරතර වැඩි කල් ගියා කියන එක. ද්වේතයෝ රාජපරිවට්ටේ අතේතිති. ඒ කියන්නේ රජවරු පරම්පරාව දැන් ජනාධිපතිවරු දෙතුන් දෙනෙක්වත් දැක්ක කියන්නේ ඉතින් අවුරුදු 70ක් 80කට කිට්ටු වෙන්න ඉතින් ජීවත් වුණා කියන එකනේ නේද? සාමාන්‍යයෙන් අපේ රටේ නම් 12යි නේද අවුරුදු ජනාධිපතිවරයෙක්ගේ ඉන්න පුළුවන් උපරිම අවුරුදු දෙකක් ඉන්න පුළුවන් නේ. කොහොම හරි මේ දැන් රජවරු ඉතින් පරම්පරා දෙක තුනක්වත් ඉක්ම වෙච්ච කෙනෙක් කියලා මේ කියන්නේ. වයෝ අනුපත්තේති පච්චිම වයං සම්පත්තේ. පැසුළු වයසට පත් වූ. පච්චිම වයෝ නාම පැසුළු වයස නම් වස්ස සතස්ස පච්චිමෝ තතියෝ භාගු. අවුරුදු 100කින් තුනෙන් අන්තිම කොටස. ඒ කියන්නේ තුනට බෙදපුවාම කොටස් තුනකට බෙදුවොත් අන්තිම තුන්වෙනි කොටසේ තමයි දැන් ඉන්නේ මේ කියලා කියන්නේ පච්චිම තතිය භාගයේ කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 100 තුනට බෙදුවොත් 33 දශම ගානක් නේද? 33.6ක් වගේ නෙන්නේ. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ අවුරුදු 60 66 ඒ එතනින් පස්සේ කොටස. ඒ කියන්නේ තුන්වෙනි භාගයේ මේ තුන්වෙනි කොටසේ ඉන්නේ. ඒක තමයි මේ පච්චිම වයස කියලා කියන්නේ. මට මතකයි සට්ටි කතාවක් කියලා දෙනවා. සත්ත සට්ටිතෝ පට්ටාය පච්චිම වයෝ කොටස් අවුරුදු 67න් එහා කොටස මේ කියන්නේ. තවෝක ශ්‍රී ලංකන්ද අභිනව ටීකාවෙත් ඒ ලස්සන ටීකාචාරයන් වහන්සේ විස්තරයක් කියලා තිබ්බා ඒ පච්චිම වයස ගන්න හැටි. පස්සේ වහන්සේලා ඒක සර්ච් කරලා හරි බලා ගන්න. ඊට පස්සේ කියනවා අපිච ජින්නේති පෝරාණේ. තවාර්ථයක් කියන ඕන නම් ජින්නේ කියලා කියද්දී පෝරාණේ චිරකාල පවත්ත කුලන්වේති වුත්තං හෝති. ඒ කියන්නේ පැරණි වූ බොහෝ කාලයක් පැවතුණු කුලයන් ඇසුරු කරා කියන එකනේ. ඒ කුලයන් සමග හිටියා කියන එක මොකක්ද අශතු? ඔව් මෙයා ඉතින් බ්‍රාහ්මණ කුලේනේ. කුල පරිවර්තේන පුරාණ තායත. ඒ කියන්නේ දැන් කුල પરම්පරාව ගොඩක් කල් මෙයා දන්නවා ඒ විදිහට. ඊට පස්සේ කියන උද්දේති ජින්නේ කියලා කියද්දී ඒ අර්ථයෙන් කියන්නත් පුළුවන්. උද්දේ කියලා කියද්දී සීලාචාරාදී ගුණේ උද්දියුත්තේ. සීලාචාරාදී ගුණයන්ගෙනුත් මෙයාගේ වෘද්ධිය තිබිලා තියෙනවා. මහල්ලකේති විභව මහන්තතාය සමන්නාගතේ මහද්දනේ මහා භෝගේ. හොඳට භවභෝග සම්පත්තියෙද්දිත් මහල්ලක කියලා කියන්න පුළුවන්. අද්දගතේති මග්ගපටිපන්නේ බ්‍රාහ්මණානම් වතචරියාදී මරියාදම් අවිතීක්කම්ම. බමුණන්ට තියෙනවනේ ඔය එක් එක් වෘතාදිය. අතර ඒ අය බ්‍රාහ්මණයෝනේ ඔය වේදෙහෙම ඉගෙන ගන්නෙ නේද? අතර ඒ ඉගෙන ගන්න දේවල් එයාලගේ චාරිත්‍ර ගිනි පුදනවනම් හරි මොනවා හරි ඒ කරන ඒවා අවිතීක්කම්ම. ඒවා ඉක්ම නොයවා. ඒ කියන්නේ ඒවා බිඳින්නේ නැතුව චරමානේ හැසිරෙච්ච කෙනා. වයෝ අනුපත්තේ කියලා කියනවා. ජාති බුද්ධ භාවං අන්තිම වයං අනුපත්තේ. ජාතියෙන් වෘද භාවට පැනලා වයසින් අවසාන කාලයට පැමිණිච්ච කෙනෙක්. ඒවම් පියත්ත යෝජනා වේදිතබ්බා. මේ විදිහට යෙදීම් දැනගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඉදානි අභිවාදේති ඉති. ඒව මාදීනි න සමනෝ ගෞතමෝ ඉති එත්ත. උත්තාක උත්ත උත්තන කාරේන කියලා නේ තියෙන්නේ. උත්ත නකාරේන. ඒක අර න සමනෝ ගෞතමෝ කියලා කිව්වනේ. අන්න එතන කිව්වේ නකාරේ යොදා ඒව මත්තෝ වේදිකබ්බෝ. මේ ටික කරන්නේ නැහැ කියලා තමයි දැන් මෙයා කියන්නේ කියලා අර්ථය ගන්න කියලා කියනවා. න වන්දතිවා න ආසන. එතන නාසනා කියලා කිව්වට ආසනා කියලා අර ගමාවක් දාලා දෙන්නේ සංධිය හදාගන්නේ. න ආසනා උට්ටහතිවා නාපීද බොන්තෝ නිසීදින්තු ඉති ඒවන් ආසනේනවා උපනිමන්තේති. ඇයි ආසනේ නැගිටින්නේ නැ බොන්තෝ පින්නතුන් වහන්සේ මෙතන ඉඳගන්න කියලාවත් කියන්නේ නැ. අන්න එහෙම අර්ථ ගන්න කියලා කියන උපනිමන්තේති කියලා කියන්නේ ළඟට ආරාධනා කරන්නේ කියන එක. එත්තහි වාසද්දෝ විභාවනේ නාම අත්තේ. වාසබ්දේ විභාවන අර්ථය ගන්න කියලා කියනවා. රූපං නිච්ඡං වා අනිච්ඡං වා ඉතියාදීසු විය. රූපේ නිත්‍යද අනිත්‍යද කියලා නේද? ඒවං වත්වා අත අත්තනෝ අභිවාදනාදීනි අකරොන්තං භගවන්තං දිස්වා ආහ. ඒ විභාවන අර්ථය කියන එක විමති විනෝදිනී ආචාර්යයන් වහන්සේ කියනවා විභාවනේ නාම අත්තේති ප්‍රකති විභාවන සංකාතේ අත්තේ. කියන්නේ ප්‍රකෘති විභාවනේ එතනදී පෙන්විය යුතු දේ දැන් කියනවා න අභිවාදේති වාති අභිවාදේ තබ්බಂತಿ න සල්ලක්කේති. ඒ කියන්නේ වන්දනා කරන්නේ නැහැ, වන්දනා කරනවද නැද්ද කියන එක නිකන් අර සලකුණු කරලා. ඒවන් අසල්ලක්කන ප්‍රකතිකවති උත්තා. දැන් මේක සලකන්නේ නැති කෙනෙක් කියලා. ඒ අර දැන් කළ යුතු කොටසක් තියෙනවානේ. අන්න ඒක සලකන්නේ නැහැ කියන එක තමයි ඒ කියන්නේ. රූපං නිච්ඡං වා අනිච්ඡං වා इति එත්තාපි නිච්ච ප්‍රකතිකං අනිච්ච ප්‍රකතිකං වා इति අත්තු. අනිච්ඡං වා කියන තැන වා ශබ්දයේ අවධාරණාර්ථයෙන් ගන්න කියන. ඒ කියන්නේ රූපයේ රූපේ ස්වභාවය නිට්ටයද අනිත්‍යද කියන එක මේ අහන්නේ. රූපං නිච්ඡං වා අනිච්ඡං වා කියලා. විභාවනේ කියන්නේ නම් ආශ්‍රවනාස මේ දැක්වීමනේ. ඔව්. ආ මේකද මේ මේ අර්ථයේ තියෙන ටීකාවද විමතිනවද? ඔව්. ප්‍රකති විභාවන සංකාතේ අත්තේ ප්‍රകൃතිය. ඒ තියෙන తత్వේ හරි නේද? ඊට පස්සේ එතන ඒ කියන්නේ ති වා නිපාතය ගැන කියන්නේ වා ශබ්දයේ අර්ථය කොහොමද ගන්න කියන එක. ටීකාව බලා ගන්න. ඒතර පැහැදිලි වෙයි. අර සමහර ඒවා තියෙනවා මේ සිංහලෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ. ඒක පාලියේ යෙදෙන ස්වභාවය තේරෙනවා. සිංහලෙන් වෙන වෙන වචන ටිකකින් තමයි මේක කියන්න වෙන්නේ. ඊට පස්සේ තයිදම් බෝ ගෞතම තතේව කියලා කිව්වනේ. යන්තම් මයා සුතං තන් තතේව. මං යමක් ඇහුවද ඒක එහෙමයි. ඇයි ළඟට ආවට පස්සේ දැන් වැඩේ ඔප්පු වුණානේ මිනිසු කියපුවා. තං සවනංච මේ දස්සනංච සංසන්දති සමේති. මං අහපු එකක් දැන් තේන්න තියෙන එක දැන් ඉතින් මේක සැතඳෙනවා සමයි. අත්තතෝ ඒකී භවං ගච්ඡති. අර්ථ වශයෙන් එකම අර්ථයි. නැහි බවං ගෞතම බෙයාලං ආසනේවා නිමන්තේ තීති. ඒ අහපු දේ හරියටම හරි ඉතින්. ඒවං අත්තනාසුතං දිත්තේන නිගමෙත්තා. තමන් අහපු දේ දැකලත් නිගමණය කරලා නින්දන්තෝ ආහ. භාගතුන් වහන්සේ නින්දා කරලා තමයි මෙහෙම කියන්නේ. තයිදම් බෝ ගෞතම න සම්පන්නං කියල. ඒකෙන් කියනවා තං අභිවාදනාදී අකරණ ඔය වඳින්න නැතුව එහෙම ඉන්න එක නෑ යුත්තන්. ඒක සුදුසු නෑ නේද කියලා අහන්නේ. දන්නේ නෑ කරුකරත් මොකද වෙන්නේ කියලා නේද? කොතන දාශද? ඔව්. හැබැයි ශාස්ත්‍රීය නේද? ශාස්ත්‍රීයන්ට වඩා බ්‍රාහ්මණයන් උසස් ආශ්‍රිතව. ශාස්ත්‍රීයන්ට අයිති ඔය වෙළඳාම් රාජ්‍ය පාලන ඒවනේ. රජවරු උණක් බමුණන්ට කියන්නේ ඔය මේ ඉන්න අයට මේ ගරු කරන ඉතිහාසය. මේගොල්ලන් බමුණු පරම්පරාව වෙනයිනේ. වේදේ හැදෑරීම, අවවාදානුශාසනා කිරීම, ඒ වගේ දේවල්නේ බ්‍රාහ්මණයන්ට අයිති. රටපාලනය, ගොවිතැන්පත් ඒව තමයි ශාස්ත්‍රීයන්ට. දැන් භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රීය කුලේනේ. බ්‍රාහ්මණ නෙමෙයි. ඒකෙනුත් ඉතින් හිතන ඇති. ඒ ඒගොල්ල හිතපු ඉතින් නේ. ඒකට උත්තරය අහනව නේද බුදුරජාණන් වහන්සේ? මේ පේන්න මේ යෝනියෙන් ඉපදෙද්දී ආයි කොහෙද මේ බා උවිනුයි මේකෙන් ඉපදෙන්නේ කියලා නේ. අපේ පුදුම මේ මිත්‍යා දෘෂ්ටික වැඩ තියෙනවා ඉන්දියාවේ අදට. සමහර පළාත්වල ඉතින් මේ බොහොම දරුණු මිත්‍යා දෘෂ්ටික ඒවා තාමත් තියෙනවා. ඉතින් ඒකේ කොටස් ඉන්දියාවේ බහුතරයක් ඉතින් වෙන වෙන ඇදහිලි ක්‍රමත් එක්කනේ යන්නේ. ඔය මේ කුඹ මේලා කියලා එකක් තියෙනවා. ඒකට ඔය නාන්න ගිහිල්ලා තමයි ඔය වැඩිපුරම ඔය දැන් ලෙඩත් හැදිලා මිනිස්සු මැරෙන්නේ. ඒ එදා ඉන්දියාවේ ඉන්න මේ ඔක්කොම එනවා ඒ නිගන්ටිව ටික එනවා අලුමිනි අලු ගාගෙන ඉති මොකුත් ඇඳුන්නේ නැහැ දහස් ලක්ෂ ගණන් එන්නවා එක මේකක් තියෙනවා මේ ඔක්කොම මෙහෙම ඉඳවලා පොල් ගෙඩිය ගහන ඔළුවේ ඒ පැලුනොත් සුබයි කියලා ගානගන් පොල් ගෙඩිය පිටින්නම ගහනවා ඒ කියන්නේ දොස්තරලා නර්ස්ලා පවා ඒ කාලේට ස්පිරිතාලේ ලෑස්ති වෙලා ඉන්නවලු බෙහෙත් කරන්න ඒක ඒ චාරිත්‍රයක් අවුරුද්දකට සැරයක් දුමුද තියෙන බාර උපකරණමයි නෑ නෑ ළඟට ඇවිල්ලා පූසාරි ගහන ඔළුවේ ඒකේ අර පොඩි විද්‍යාත්මක මේකකුත් ඇති මෙතන අර කපාලේ මේ හතරකට බෙදෙනවනේ එතෙන්ට හරියට ගැහුවොත් බලේ බෙදිලා යන නැති ඒක තුවාලයක්වත් වෙන්නේ නැතු ඉතින් ඒක හිතන ඇති දෙයියන්ගේ ආශිර්වාදය සමහර අර තියෙනවනේ පුංචි බලයකින් වැඩ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා විද්‍යාවෙන් ඔප්පු කරනවනේ ඒවා ඔය අර ඇණයක් උඩ ඉන්නේ කොහොමද ඔය ඒවර අර බල ගූර්ණයි ඕවත් එක්කනේ මේ සමහර වෙලාවයි බල ගූර්ණේ ඔළුව පලාගෙන යනවා ඕ ඒකම ස්පිරිතාලේ කැඩෙනවත් ඇති සඳ බින්දෙනවත් ඇති ඉතින් සමහරුන් මැරෙනවත් ඇති නේ කලාතුරකින් ඔළුවට ගහපම පොල් ගෙඩියක් කියන්නේ ඒ වගේ ඉතින් මිත්‍යා දෘෂ්ටික වැඩ ඊට පස්සේ හරි ඉතින් ටික අපහුව ආය අපි පෙළ කියන්න ඕනේ ඒකෙදි කියනවා ඊළඟට මොකක්ද දැන් මේක සුදුසු නැහැ කියලා කිව්වට පස්සේ භාගිතුන් වහන්සේ දේශනා කරනවා නාහන්තං ග්‍රාහමන පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යමහං අභිවාදේයවා පච්චුට්ඨේයවා ආසනේනවා නිමන්තේ යංහි බ්‍රාහ්මන තතහගතෝ අභිවාදේයවා පච්චුට්ඨේයවා ආසනේනවා නිමන්තේය මුද්ධාපි තස්ස විපතේය ගද කියන කතාව මේ සදේවක වූ සමාරක වූ සබ්‍රක්ම වූ සස්සමන බ්‍රාහ්මන ප්‍රජාව දෙව් මිනිසුන් සහිත මේ ලෝකේ මම වන්දනා කරනවද උනස්යෙන් නැගිටින අසුනින් නිමන්ත්‍රණය කරනවද මම මෙහෙම දකින්නේ නැහැ එහෙම නිමන්ත්‍රණය කරනවද බමුණ තථාගතෝ තථාගතයන් වහන්සේ මේ විදිහට වන්දනා උනස්නේ නැගිටීම් ආදිය කළොත් එහෙම මුද්දාපි තස්ස විපතේ ඔහුගේ හිස්මුදුන විපතේ කියලා කියන්නේ පතේ කියන එකනේ ගැළවිලා වැටෙනවා කියන එක කියන්නේ දැන් ඒකේ අර්ථය ඉස්සරහට කියනවා එහෙම කිව්වත් ඉතින් මේ ආපහු ගණන් ගන්න නැහැ වැඩි ආයේ කියනවා අරසරූපෝ භවං ගෝතමෝ ඔය විදිහට දැන් ආක්‍රෝෂ වචන 13ක් නේද ආක්‍රෝෂ වචන 8ක් ආක්‍රෝෂ වචන 8කින් බුදුරජාණන් වහන්සේට මේ මේ විදිහට කියනවා එතකොට අපි ඒ ටික කතා කරමු දැන් මේ කියන කොටස් ටික සාකච්ඡා කරලා කියන්නකෝ ඒක ටිකක් ඉක්මනට පාළිය කවුරුහරි කියමු
අවසරයි සෝනස අතස්ස භගවා අතුක්කංසන පරවම්බන දෝසං අනුපගම්ම කරුණා සීතල හදයේන තං අඥානං විදමිත්වා යුත්ත භාවං දස්සේතු කාමෝ ආහ නාහං තං බ්‍රාහ්මණ තෙයාලම් මුද්ධාපි තස්ස විපදේ යාති තත්‍රායං සංකේපත්තෝ අහං බ්‍රාහ්මණ අප්පටි හතේන සබ්බඤ්ඤුත ඥාන චක්ඛුණා ඕලෝකෙන් තෝපි තං පුද්ගලං ඒදස්මින් සදේවකාදි බේදේ ලෝකේ නපස්සාමි යමහං අභිවාදේයවා පච්චුට්ඨේයවා ආසනිනවා නිමන්තේය අනච්චරියං වා ඒතං විවාහං අජ්ජ සම්බඤ්ඤුතං පත්තෝ එව රූපං නිපච්චකාර රහං කාරාරහං පුග්ගලං නපස්සාමි අපිච කෝ යදාපහං සම්පති ජාතෝව උත්තරේන මුඛෝ සත් පද වීතිහාරේන ගන්තා සකලන් දක්ෂ සහස්සින් ලෝක ධාතුම ලෝකේසින් කදාපි ඊතස්මින් සදේලකාදී භේදේ ලෝකේ තම් පුග්ගලං නපස්සාමි යමහං අභිවාදේයවා පච්චුට්ඨේයවා ආසනිනවා නිමන්තේය අතකෝමං සෝලස කප්ප සහස්සායකෝ කීනාසව මහා බ්‍රහ්මාමි අංජලින් පග්ගහෙත්වා තුවං ලෝකේ මහා පුරුෂෝ තුවං සදේලකස්ස ලෝකස්ස අග්ගෝච ජෙට්ඨෝච සෙට්ඨෝච නත්ථි තයාසත්තය උත්තරීතරෝති සංජාත සෝමනස්සෝ පතිමානේසි තදාපි චාහං අත්තනා උත්තරිතරං අප්පසන්තෝ ආසභින් වාචං නිච්චාරේසින් අග්ගෝහාමස්මි ලෝකස්ස ජෙට්ඨෝහාමස්මි ලෝකස්ස සෙට්ඨෝහාමස්මි ලෝකස්සාති ඒවං සම්පති ජාතස්සාපි මහ්‍යං අභිවාදනාදී රහෝ පුග්ගලෝ නත්ථි ස්වාහං ඉදානි සබ්බඤ්ඤුතං පත්තෝ කං අභිවාදේයවා අභිවාදේයං වා තෙයාලං ආසනිනවා නිමන්තේයං තස්මාත් වං ගාම්මන මා තථාගතේ එව රූපං විපච්චකාරං පත්තයිත්ත යං හි බ්‍රාහ්මණ තථාගතෝ අභිවාදේයවා තෙයාලං ආසනිනවා නිමන්තේය මුද්ධාපි තස්ස පුග්ගලස්ස සති පරියෝසානේ පරිභාග සිතිල බන්ධනං වන්තා අමුත්ත තාල පළමිව ජීවතෝ පච්ච ජිත්වා සහසය භූමියන් විපතෙයාති.
හරි නේද? මම මේක ටිකක් වේගෙන් කියන්නම්, කවුරුත් දන්න කතාවක් මේක. එතකොට අට කතාවේ දැන් කියනවා අර කිව්වනේ මේ හිස මුදුන ගැලවිලා බිමට වැටෙනවා කියලා අතස්ස භගවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දැන් මේ වෙලාවේ මෙහෙම කිව්වට පස්සේ දැන් ඔබ වහන්සේ ඉතින් නැගිටින්නේ නැහැ, ආසනවලින් නැගිටින්නේ නැහැ, ඔබ වැඩිහිටියන්ව ගෞරව කරන්නේ නැහැ. එහෙම කියලා කියද්දී භාග්‍යතුන් වහන්සේට ඕන තරම් තමන්ගේ ගුණ කියන්න තිබ්බනේ. ඔයා දන්නවද මම කවුද කියලා? මම මෙහෙමයි 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 කියලා ඉතින් අත්ත්ුක්කංශණය කරන්න තිබ්බනේ ඕන තරම්. එහෙම කරෙත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ පරවම්බන. ඒ කියන්නේ එයාට දොස් කියන්න ගියෙත් නැහැ කියලා කියනවා. අදට මෙන්න මේ කියන විදිහට භාග්‍යතුන් වහන්සේ අත්ත්ුක්කංශන පරවම්බනේ අනුන්ට දොස් කීමත් තමන්ව උසස් කොට දැක්වීමත් කියන මේ අගුණය දුරු කරලා ඒ දෝෂයට අනුපගම්ම නොයෙලෙමි උපගම්ම කියලා කියන ඒ දෝෂයන්ට එළඹෙනවට අනුපගම්ම කියලා කියන එහෙම දෝෂයන්ට එළඹෙන්නේ නැතුව කරුණා සීතල හදේන භාග්‍යතුන් වහන්සේගේ කරුණාව යුක්ත කරුණාවෙන් සීතල වූ බුදු හදවතින් තං අඥානං විදමිත්වා. තං අඥානං කියලා කියන්නේ මේ බමුණගේ නොදන්නකම නිසානේ. ඇත්තටම මෙහෙම දැන් මේ කියන්නේ අයං මම අභිවාදනාදීනි කාතුම් අරහ රූපෝ න හෝතීති අජානන වශයෙන් පවත්තං අඥානං. මම වදින්න සුදුසු නෑ කියන එක මේ බමුණ ඇත්තටම දන්නේ නෑනේ. ඒකයි මේ කියන්නේ ඒ අඥානත්වය දුරු කරලා යුත්ත භවං දස්සේතු කාමෝහ. අන්න දැන් භාග්‍යතුන් වහන්සේ ඒ යුතු භාවය දක්වනවා. මම නොඇඳ ඉන්න සුදුසුයි මෙන්න මේ කාරණේ නිසා. නාහන්තම් බ්‍රාහ්මණ පෙය්‍යාල මුද්දාපි තස්ස විපතෙය කියන පෙළපාටිය කිව්වා. ඔන්න ඒක දැන් තත්තරයන් සංකේපත්තෝ සංක්ෂේප වශයෙන් බුද්ධඝෝසාන්නාසේ මෙතන විස්තරේ කරනවා. අහං බ්‍රාහ්මණ අප්පටි හතේන සබ්බඤ්ඤත ඥානචක්කුණා ඕලෝකෙන්තේනම් අප්‍රතිහතෝ. ඒ කියන්නේ කිසි දෙයක හැප්පෙන්නේ නැති කාටවත් සම කරන්න බැරි සර්වඥතා ඥාන බුදු ඇසින් ලෝ බලනසේක් තං පුද්ගලං ඒතස්මින් පුද්ගලයේ ඒතස්මින් සදේවකාදී භේදේ ලෝකේ මේ දෙවි බඹුන් සහිත මේ ලෝකයේහි තං පුද්ගලං න පස්සාමි වැඳිය යුතු පුද්ගලයෙක් මම දකින්නේ නැහැ. යමහං අභිවාදේයවා පච්චුට්ඨේයවා ආසනේනවා නිමන්තේ වන්දනා කරන උනස්නෙන් නැගිටින ආසුනින් ආරාධනා කරන ඒ පුද්ගලයෙක් මම සර්වඥතා ඥාණයෙන් ඇසින් බැලුවත් බුදු ඇසින් බැලුවත් දකින්නේ නැහැ. අනච්චරියන් වා ඒතං. මේක මොකද්ද ආශ්චර්ය? මේක ආශ්චර්යයක් නැහැ කියලාද කියන්නේ? ඔව්. දැන් වෙලා යන නිසා මේ ඉස්සරහට ඒ පදේ අපට එනවා අට කතාවේ. දැන් සමහර ඒවා ඒකයි දැන් හැමතිස්සෙම විරුද්ධාර්ථේම අපි ගන්න යන්නේ නැහැ. පැහැදිලිද? මේක දැන් 90%ක් පද අර්ථ ගන්න ගියොත් මේක ගන්නෙ ආශ්චර්ය නැහැ කියන එක වෙතන එනවා. ඒක ඉමා අනච්චරියෝ ගාතයෝ ගාතහයෝ අභාසි කියලා මගෙන් මේ විදේශිකාශ්මුතු කෙනෙක්ට ඇහුවා. මේ අනච්චරියන් කියලා කියද ආශ්චර්ය නැහැ නේ. න අච්චරියන් අනච්චරියන් කියලානේ පදේ හැදෙන්නේ. මයෙන් අහුවෙදී not wonderful ගාතා මේ කියලා තියෙනවද බුදුරයන් වහන්සේ කියලා. ඒ කියන්නේ ආශ්චර්යමත් නැති ඒවා තියෙනවද කියලා. ඊට පස්සේ දැන් මම අට කතාව බැලුවේ ඒකේ විස්තරය කියන දැන් මේ මෙතන වෙන තව විස්තරයක් අපිට ඉස්සරහට එනවා. එතකොට ඒක මම කියන්න. මෙතන න ආශ්චර්ය නෙමෙයි ගන්නෙ අනු අනු ආශ්චර්ය අනාශ්චර්ය. තව තවත් ආශ්චර්යමත් කියන එකයි මේ. ඊතර තව තවත් ආශ්චර්යමත් දෙයක් තමයි මේක. යාහං අජ්ජ සබ්බඤ්ඤතප්පත්තෝ ඒව රූපං නිච්ඡප්පකාර අරහං පුක්කලං නපස්සා. ତେଣୁ අද ਸਰවඥතාඥාණයටපත් උනාද ඒව රූපං නිච්ඡප්පකාර අරහං පුක්කලං නපස්සා. නිච්ඡප්පකාර කියලා කියන්නේ මොකද්ද? නිච්ඡප්පකාර කියලා කියන්නේ පාළි ටීකාල් කියන පනිපාත අරහං කියලා කියනවා. පණිපාත අරහන් කියන්නේ මොකද්ද? ඔව්, ඒක ධම්මසංගණී අනුටීකාව කියනවා ප්‍රණාම කිරියාය කියලා. ඒ කියන්නේ ප්‍රණාම කරනවා කියලා කියන්නේ ප්‍රණාමයේ. ඒතර එහෙම ප්‍රණාම කරන සුදුසු පුද්ගලයෙක් මම දකින්නේ නැහැ කියලා කියන්නේ මම ගෞරව කරන්න සුදුසු කෙනෙක් දකින්නේ නැහැ කියලා කියන්නේ නිච්ඡප්පකාර අරහන්. කෙටියෙන් තේරුම කිව්වොත් මම කෙනෙකුට ප්‍රණාමයක් කළ යුතුද? එහෙම කෙනෙක් මන් දකින්නේ නැහැ කියලා කියන්නේ ඒකට සුදුසු කෙනෙක් දකින්නේ නැහැ. මගෙන් ප්‍රණාමයක් ලබන්න පුළුවන් කෙනෙක් දකින්නේ නැහැ කියන එකයි ඔය. අපිචකෝ යදාපි අහං සම්පති ජාතෝ. ඒ විතරක් නෙමෙයි යම් කලෙක අහං යදා අපි අහං මම සම්පති ජාතෝ. සම්පති ජාතෝ කියලා කියන්නේ බුදු වෙන්නත් කලින් යම් කලෙක මම උපන් මොහොත සම්පති ඒතරහි අදුනා ඔයතර නිපාත ටිකක් මං කිව්වනේ. ඒ කියන්නේ දැන් කියන එක. ඒතර උපන් ක්ෂණේහි උපන් අවස්ථාවේහි උත්තරාභිමුඛෝ උතුරු දිශාවට අභිමුඛව සත්ත පදවීතිහාරේන ගන්තා පියවර හතක් ඉදිරියට ගිහිල්ලා සකලං දසසහස්‍රී ලෝක ධාතුන් වූ ලෝකේසේ දසදහසක් සක්වල බැලුවා කියලා කියන හේතුව මට මතක හැටියට ඕක අර එකක් කියනවා. මේ සක්වලවන් හැදිනකොට දසදහසක් එකට දසදහසක් විනාශ වෙනවා එහෙමනේ යන්නේ. එතකොට අර ශේෂ්ත්‍රේ ආඥා ශේෂ්ත්‍රේ නේද දසදහසක් දක්වා විශේෂේශේ කෙලවරක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට ඕන එකක් බලන්න පුළුවන්. නමුත් ආඥා ශේෂ්ත්‍රේ තියෙන්නේ දසදහසක්. ඔහොම ඒ ආනා ශේෂ්ත්‍රේ තියෙනවනේ ඔහොම විශේෂේශේම තියෙනවනේ. ඒකට හේතුව බාලතුන් වහන්සේට දසදහසක් සක්වල එහා බලන්න බෑ කියන එක නෙවෙයි. අර හැදෙනකොට වැඩෙනකොට මේක මේ කොටස් දෙකකට යන්නේ. මොකද එකක් හැදෙද්දි අනිත් එක විනාශ වෙනවා. ඒතර ඒ කාලෙට එහෙට කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු විනාශ වෙනවනේ. ඒතර දසදහසක් ශ්ලෝක ධාතු බලලා කෙනෙකුට අහන්න පුළුවන් ඇයි දසදහසකට සීමා වෙනින් එහාට බැයිද කියලා. පුළුවන්. ಜಾති ශේෂ්ත්‍රය, ආනා ශේෂ්ත්‍රය, විශේෂ ශේෂ්ත්‍රය ඔය විතර බෙදෙනවා බුදුරයන් වහන්සේගේ ශේෂ්ත්‍ර. ඒතර දසදහසක් සක්වල දක්වා බලලා තදාපි ඒ උපන් දවසේ වුණත් ඒ තස්මින් සදේවකාදී බෙහෙදේ ලෝකේ මේ දෙවියන් බඹුන් බ්‍රාහ්මණයන් දෙව් මිනිසුන් රජවරුන් මිනිසුන් සහිත මේ ලෝකේ තම් පුද්ගලන්න පස්සා ඒ පුද්ගලයෙක් මම දකින්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මම වඳින්න ප්‍රණාම කරන්න සුදුසු කෙනෙක් යමහං අභිවාදේයවා පච්චුට්ටේයවා ආසනේනවා නිමන්තේයි. අසුනින් ආරාධනේ මේ උපදිච්ච දවසේවත් එහෙම මම අසුනින් ආරාධනා කරන්න කෙනෙක් එහෙම දකින්න. අතකෝ මං සෝලස කප්ප සහස ආයුකෝ. තවද මට සොලොස් කල්පයක් ආයුෂ තියෙන මේ නෑ කල්ප දා සහස්ස සෝලස දහ කියන්නේ 16000ක් ආයුෂ ඇති කීනාසව මහා බ්‍රහ්මාපි සීනාශ්‍රව මහා බ්‍රහ්මයාවිල්ලා අංජලින් පග්ගහෙත්වා ඇඳිලි බැඳගෙන දැන් ලෝකේදී සලකන උසස්ම කෙනෙක් විදිහට දැන් මහා බ්‍රහ්මයා හඳුන්වන්නේ. මේ මහා බ්‍රහ්මයාත් මොකද කරේ? ත්වං ලෝකේ මහා පුරිසෝ. ඔබ වහන්සේ තමයි මේ ලෝකේහි මහා පුරුෂයන් වහන්සේ. ත්වං සදේවකස්ස ලෝකස්ස අග්ගෝච ජෙට්ටෝච සෙට්ටෝච. දේවබඹුන් සහිත මේ ලෝකයට ඔබ වහන්සේ අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. එතන ඉතින් ඒ ටීකාචාරයන් වහන්සේලා කියනවා මේ මහා පුරිස කියලා කියන්නේ ಜಾති ගොත්ත කුල ප්‍රදේශ ආදී වශයෙන් මහන්ත පුරිසෝ. අග්ගෝති ගුණේහි සබ්බප්පදාන. ගුණයන්ගෙන් සියල්ලට ප්‍රධාන කියන අර්ථය තමයි අග්ග කියලා කියන්නේ. ජෙට්ට කියලා කියනවා ගුණ වශයෙන් සබ්බේසම් මුද්දතම්. ඉපදිච්ච දවසේ ගුණ වශයෙන් සියල්ලටම වරුදයි කියලා කියන. වයසින් නෙවෙයිනේ මෙතන බලන්නේ ගුණ වරුදනේ. ගුණේහි මහල්ලකතමෝ ඉති උත්තං හෝති. ගුණයන්ගෙන් මහලුම කෙනා කියලා කියන්නේ ඒකයි ජේෂ්ඨ කියලා කියන්නේ. මෙතන වැන්ද කියලා කිව්වා දට්ට කතාවේ. ඔව් 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 මේ ආශුතුම් පස්චිම භවික බෝසතාණන් වහන්සේ නිසා මේ කියන්නේ. ආශුතු රහතන් වහන්සේ නමකට උනත් එච්චර පාරමී ගුණ පිරෙලා නැහැනේ. ඒකයි මේ කියන්නේ. බුදු වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේනේ. ඒකයි දෙන්නේ. ඈ පාරමී ඔව් ඒකත් එක්ක ගන්න. සෙට්ටෝති ගුණවසේන සබ්දේසම් ප්‍රසත්තතම සියල්ලටම ප්‍රසත්තතම තම තර ප්‍රත්‍යේනවනේ තද්දිතවල වන්දනා කරා කියලා නම් හැබැයි කියන්නේ නැහැ. තව ඒ සූත්‍ර පිටකේ අට කතාවල එහෙම ওই තොරතුරු ඇති ආයසුතුන් ඈ මේ වාර සූත්‍ර පරියාය නිසා ගොඩ ලොකු විස්තර කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා නත්ති තය උත්තරතර ඔබ වහන්සේට වඩා උත්තරීතර කෙනෙක් නැහැ. සංජාත සෝමනස්සෝ පතිමානීසි හටගත් සෝමනසින් ගෞරව කළා කියලා කියනවා. තදාපි චහං අත්තනා උත්තරිතරං අපස්සන්තෝ ආසභින් වාචං නිච්චාරේසි මා සම මට වඩා උත්තරිතරං අපස්සන්තෝ උත්තරීතර ඌ කෙනෙක් නොදකිනවේ ආසභින් වාචං නිච්චාරේසි. ආසභින් වාචං කියලා කියන්නේ ආසභින් කියලා කියන උත්තමං කියලා කියනවා. උතුම් වචන වලට කියන ආසභි වචන. ඒ උතුම් වචනයක් නිච්චාරේසි කියලා කියන්නේ නිකුත් කළා කියලා කියන්නේ අපි නික්මෙව්වා. ඔව් එතනත් කියලා. ඔව් ඊට පස්සේ කියනවා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස. මේක ඉතින් පුංචි කාලේ දහම් පාසල් යනකොට කියලා තියෙනවානේ. ඊට මේ පද බෙදාගන්නේ කොහොමද? අග්ගෝ හමස්මි ලෝකස්ස. හමස්මි කියන එකේ තේරුම මොකක්ද? අග්ගෝ අහං අස්මි කියන එක තමයි ඔය අග්ගෝ හමස්මි කියලා කියන්නේ. අග්ගෝ අහං අස්මි කියන පද තුනක් ඔතන තියෙනවා. ජෙට්ටෝ අහං අස්මි. අස්මි කියලා කියන්නේ අස ධාතුවෙන් පරව හැදෙන විභක්තිය. ඒ කියන්නේ උත්තම පුරුෂ මේ ඒක වචන ක්‍රියාපදය අස්මි කියලා කියන්නේ. ඇයි මේක පටමාවට ආවේ අග්ගෝ කියලා ආවේ ඇයි? ඈ හමස්මිම නෙවෙයි මොකක්ද? අහං අග්ගෝ අස්මිනේ මම අග්‍ර වෙමි. අහං අග්ගං අස්මි නැතුව අහං අග්ගෝ අස්මි උනේ ඇයි? සනද ඔව් එතන අග්ගෝ කියන එක මොකක්ද? මරයිදා කිව්වනේ අස ධාතුයෙන් තියෙද්දි සමහර වචන ආඛ්‍යාත පූර්ණයට යනවා කියලා. එතන ආඛ්‍යාත පූර්ණ පදේ පටමාවෙන් තියන්නේ. ඒකයි මේ අග්ගන් නොවි අග්ගෝ උනේ. මේක අස්මි කියන එක අස ධාතුයෙන් හැදෙන්නේ. අර සාවකෝ හමස්මි සිස්සෝ හමස්මි කියන කේදි මං කිව්වා ඒකද? ඊළඟට සෙට්ටෝ හමස්මි ඒවං සම්පති ජාතස්ස වි මයං අභිවාදන ආදී අරහව පුද්ගලෝ නැති වඳින්න සුදුසු පුද්ගලෙක් නෑ උපන් වේලාවේදී උනත්. ස්වාහං ඉදානි සබ්බඤ්ඤතප්පත්තෝ කං අභිවාදේය. දැන් මේ සර්වඥතා ඥාණයට බැමිලලා කාට වඳින්නද කියලා අහන්නේ. පෙය්‍යාලං ආසනේනවා නිමන්තේ අසුනෙන් . නෑ එහෙම කියන්නේ නැහැ ඉතින්. එමතිස්සේ එහෙම අර්ථ ගන්න බෑ. මම ඒක පොඩ්ඩක් බලලා කියන්න. නෑ ඔය අනිවාර්යෙන් කියලා ඇති සම්ස පොත්වල මම මෙමෙට බලන්න. මොකද ඊට පස්සේ කියනවා තස්මා ත්වං බ්‍රාහ්මණ මා තථාගතේ ඒව රූපං නිච්චප්පකාරං පත්තේත්. තථාගතයන් වහන්සේ කෙරෙහි මෙබඳු ප්‍රණාමය ගෞරවයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන්නේ පත්තේත්. යං ඉබ්‍රාහ්මණ තථාගතෝ අභිවාදේය පෙය්‍යාලං ආසනේන වා නිමන්තේය. තථාගතයන් වහන්සේ වන්දනාමාන කරලා අසුනින් ආදී ආරාධනා කරොත් මුද්දාපි තස්ස පුද්ගලස්ස ඒ පුද්ගලයාගේ හිසමුදුන රත්තිපරියෝසානේ පරිපාක සිටිල බන්ධනම් වන්ට. ඒ කියන්නේ රාත්‍රී කාලයේ දැන් රාත්‍රී කාලයේ ගෙවිලා පරිපාක සිටිල බන්ධනම් වන්ට පෞත්ත තාලම් පළමිව. පරිපාක සිටිල බන්ධනම් කියලා කියන්නේ ඉදිච්ච නිසා බැඳුම දැන් නැට්ට මේ හයි වෙලා තියෙනවනේ. ඒතර ඉදිනකොට මොකද වෙන්නේ? නැට්ට බුරුල් වෙනවනේ. අර වැටෙන්න ඔන්න මෙන්නනේ තියෙන්නේ. වන්ටා නැ වන්ට කියලා කියන පාලිය නැට්ටට පෞත්ත තාල පළමිව වැටෙන තල් ගෙඩියක් වගේ ජීවතෝ පච්චිජ්ජිත්ව බෙල්ලෙන් සිඳී සහසාව භූමියම් විපතේ වහ පොළොට වැටෙනවා කියලා කියනවා. අර ඔය වගේ බෙල්ල ගැලවිලා බිමට වැටෙන අවස්ථා කීපයක් කියනවා නේද? තුන් පාරක් අහද්දි ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්නම් ඔන්නෝම විස්තර ටිකක් කියනවනේ. අන්නෝ සංස ඒ වගේ තැන් වල කියන්නේ. එතන නම් හක්කඩකට පැලෙනවා කියලා නේද කියන්නේ. ආයසතු සක්‍රියද? ඔව් එතන නම් ඒ අර මේ ඔළුව හක්කඩකට පැලෙන තැන් වල නේ. එතන කියන්නේ. මෙතන නම් කියන්නේ ගෙලින්ම මේ බෙල්ල ගැලවිලා වැටෙනවා කියන්නේ. නෑ නෑ එහෙම නෑ. අනුකම්පාවෙන් වෙන්න දෙන්නේ නැතුව ඒසවන්න. හරි එහෙමනම් අපි විවේකයෙන් පස්සේ 3:14 3 ඔව් 3:25 වගේ නේ. අටකතා ටීකාවල තත්රායන් යෝජනා කියලා කියනවනේ මේ යෙදීම මෙහෙමයි කියලා. ඒ ටික භාගතුන් හදි කළා ඒක. ඒක. ඒ යෙදීම කරන අපිට අර්ථ දුරෝබෝධයේ වළක්වන්නනේ මේ යෙදීම අපි දැන් අද කරගන්න වෙලා තියෙන්නේ. ඒක. ඇයි සංගායනාවට නැන් වෙනකොට මේක මේ කටපාඩමින් දරාගෙන ඉන්න පුළුවන් විදිහට තමයි මේක සන්නස්සලා සංග්‍රහ කරේ. ඊට පස්සේ ලියන කොටත් ඒකම තමයි ලිව්වේ. සන්නස ඔව් ප්‍රකීර්ණක දේශනාව එහෙම. ප්‍රකීර්ණකේ. මේ මොකුත් නැහැ. අර මම ඊයේත් ඔය කිව්වේ එකයි මේ ඔක්කොම ටික ගුරුවරයෙක් ළඟ තියෙන්න ඕන. දැන් අද මේක සමස ව්‍යාප්ත වුණා වැඩිනේ. ඒ නිසා දැන් එක එකන එක එක විදිහේ බලනවා මේක. දැන් ඒ කාලේ ආපු ආචාර්ය පරම්පරාවෙම මේක තිබ්බනම් අනිවාර්යයෙන්ම මේ විදිහට තමයි ගන්න. ඇයි දැන් බලෙන් ගන්නකො මොකද්ද කරන්නේ? තේ වෙදියන්නේ නැහනේ. අනිවාර්යයෙන් මේක අහගෙන ඉන්න වෙනවා ඉවර වෙනකම්. තර්ක විතර්ක කරන්න බෑ. එතකොට හැබැයි ඒක කියලා ඉවර වෙනකොට ගුරුවරයා ලස්සනට අර්ථය කියලා ඉවරයි. ශිෂ්‍යයාට එතකොට ප්‍රශ්න නැහැ. ඉතින් ඒකයි අර විනය පිටකයේ හරි මොනවා හරි කරද්දි මේ ටික හොඳට එකපතාවක් දෙවතාවක් නෙමෙයි ඉතින් කීපවතාවක් හරි කියවලා තියෙන අර්ථ හරියට කියන්න පුළුවන් විදිහට ඉතින් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකයි වැඩි. නැත්තම් පැඩලෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි. මොකද ඒ කාලේ මේ මොකක්වත් නැහැ. ගුරුවරයා ළඟ තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට වාද විවාද කරන්න, තර්ක කරන්න ඒවා මොකුත් කියන්න බෑ. ගුරුවරයා ඉතින් ගන්නනකම් ඉඳ වෙනවා. දැන් අද ගිහියන්ටත් ත්‍රිපිටකය කියා ඒගොල්ලොත් විස්තර කරනවා. ඒකයි දේව ප්‍රතිභානය කරන්න අපට දැනමකුත් නැහැ. ඒකනේ ප්‍රශ්නේ. ඒකෝ එදින ලොකු සංහසෙ කිව්වා ඉතින් මේ සිංහලයට පරිවර්තනය කරපු එකටවත් ලොකු සංහ කැමති නැහැ. හේතුව වෙන්නේ මේ පරිවර්තන බලලා Tamanට ඕන අර්ථ ගන්නවා. ඒකනේ වැඩි.
පාලි ඉගෙන ගන්න.
එහෙමයි සංහන්ත පාලි ඉගෙන ගන්න. අනිත් ගන්න ඒකයි. එහෙම නැත්නම් කමන්නේ අර නිහතමානීව මේ හරියට හරි විකෘති කරන්නේ නැතුව අර්ථ ගන්නවා නම් ඒක එකක්. දැන් වැඩේ වෙන්නේ අර්ථ එහෙම් පිටින්ම මේ විකෘති කරනවා ඊට පස්සේ. ඒකනේ වැඩි. ඒක තමයි ලොකුම භයානකම ඉතින්. ඒක දුන්නේ අර ඉතින් නිවන් දකින්ද අපහසෝ දුප්‍රඥ ඒ කෙනෙක්ට පොඩි ඉතින් උදව්වක් නෙමෙයි කරේ නේද? ඒක අපි ඉතින් ඒක මත යැපෙන්න හොඳ නැහැ. අපි මේක පුරාණ සම්ප්‍රදාය ඉතින් ගෙනියන්න ඕනේ. අදාර ටීකාදී තියෙන නිසා සංස පැරණි අර්ථකථන ක්‍රමවේදය අපට මේ ඡායා මාත්‍රයෙන් හරි තේරෙනවා. මෙහෙම එකක් ඒ කාලෙදී කරලා තියෙන්නේ කියන එක. ඔබ කටපාඩම් ඉඳන් අපිත් මේ ටික ඔක්කොම කටපාඩම් මේ දරාගෙන වැඩිලා මෙතන කරනවා නම් ඉතින් ඔබ වහන්සේලාත් මේක ඔක්කොම දරා ගන්න ඕනේ. ඉතින් අද කරන ටික අද සජ්ජායනා කරලා දරා ගන්නවා, ආයෙ හෙට කරන ටික ආයෙ දරා ගන්නවා. එහෙම එහෙමනේ ඉතින් ඒ කාලේ ඉගෙනුවේ. අන්තිම සාන්නාංශෙත් මහ විහාරයේ ඉඳපු අන්තිම සාන්නාංශෙත් කොහොම කෙනෙක් වෙන්නද ඉස්සර? දේසි පහසු චරිත නෙවෙයි. ඒකයි අර දිද්දින් ලොකුසාහි කියන්නේ මම තේරවාදී පුරුකක් නෙවෙයි කිව්වා. මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් සාංශි කිව්වේ පුරුකක් නම් මේ මේක උඩ ඉඳන් අගට, අග ඉඳන් උඩට, මැද ඉඳන් අගට, මැද ඉඳන් මුලට ආත්පස කියන්න පුළුවන් වෙන්න ඕන කෙනෙක් කිව්වා. ඒකයි අපේ ඇදුරු පරපුර කියන්නේ. මම ඉතින් ඒකේ 16ක් විතරයි කිව්වා. ඒ ඒකට අර සේවය කරන කෙනෙක් විතරයි ඉතින් කියලා කිව්වේ. හරි කිය. මේක සාන්නංශලාට මේ අට කතාව ඉතින් අවසන් වෙනකන් ඉගෙන ගත්තාම ඉතින් මේ ක්‍රම ටික තේරෙනවා. ඉතින් මොකද්ද තේරවාද පුරාණ ආරාමික අධ්‍යාපන ක්‍රමය කියන එක තේරෙනවා මොකද්ද කියලා. මොනා කරන්නද අපිත් කැමති එහෙම ක්‍රමවේද ඉතින් පුරාණික ක්‍රමවේදම අනුගමනය කරලා ඉතින් කරන්න සාංශ. අද ඉතින් අපේ අර පාරමිතා දුර්වලයි නේ සන්නස්. ඒකයි වැඩේ. ඊට සාර්ථත් හලනවා, ඔක්කොම
හලනවා.
අඩුම ගානේ මේ පොතවත් තියාගෙන ඉතින් අපි අර අර්ථ ටිකවත් හරියට තෝරගත්තොත් අද කාලේ හැටියට ලොකු දෙයක්. මොකද අපි වචනයක් කදී අතාරින්න නැතුව මේක දැන් කතා කරනවනේ කොහොම හරි අමාරුවෙන් හරි කතා කරනවා ඉතින්. විනය පිටිකයක් ඉතින් උගන්වන්න ගන්න කෙනෙක් ගුරුවරයෙක්ට ලේසි නෑ වැඩේ ඉතින්. ඇයි බෝල පාස් කරන්න බෑනේ. දැන් මේක පටන් ගත්තා කියන්නේ ඉතින් කියාගෙන යන්නම වෙනවා ඉතින්. නැත්තම් ඔය පොඩි පරිවර්තන පොතක් මොකක් හරි අරන් ඉතින් අර්ථ ටිකක් කියන්න පුළුවන් ඉතින්. ඒක නෙමෙයි දැන් මේ පාලි වචනේ 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 ඔක්කොම බලාගෙන ඉන්න එපේ. දැන් මේ පන්ති ප්‍රශ්න අහන අඩුයි. ගිය පස්සේ ඔළුව උඩ ඉඳන් ප්‍රශ්න ඇවි. අපේ උඩ ඉඳන් ප්‍රශ්න අහන්නේ ඒකේ වැඩි. හරි. කේවසස්.
අවසරයි සාර. ඒවා උත්තේපි බාකුණෝ දුප්පඤ්ඤතාය තථාගතස්ස ලෝක ජෙට්ඨ භාගං අසල්ලක් කෙන්තෝ කේවලං තං වචනං අසහමානෝ ආහ අරස රූපෝ භවං ගෝතමෝති අයං කිරස්ස අදිප්පායෝ යල් ලෝකේ අභිවාදන පච්චුප්පට්ඨාන අංජලි කම්ම සාමීච කම්මං සාමග්ග රසෝති උච්චති තම් භූතෝ ගෝතමස්ස නත්ති තත්මා අරස රූපෝ භවං ගෝතමෝ අරස ජාතිකෝ අරස භාවෝති.
හරි, අපේ ඇසුරුනාද මේක පෙළ චුට්ටක් මං කියලා ඉන්නම්. දැන් මේ බ්‍රාහ්මණයා චෝදනා වගයක් කරනවානේ බුදුරජාණන් වහන්සේට. ඒ චෝදනා කරන වචන අටකින් එකක් තමයි අරස රූපෝ භවං ගෝතමෝ. අනිත් ටික ඔක්කොම හැම එකකම එක වගේ වචන ටිකක් කියන්නේ. ඒ නිසා එකක් පැහැදිලි කරපුවාම අනිත් ටිකකින් පැහැදිලි කරගන්න පුළුවන්. මම මේ අරස රූප කියන මේ ටික අටකතාවට ආපුවාම කියන්නම්. නිකන් වචන ටික විතරක් මතක තියාගන්න මේ භාගතුන් වහන්සේට ආක්‍රෝෂයක් කරන්නේ. අරස රූපෝ භවං ගෝතමෝ කියලා කියනවා. ඊට පස්සේ කියනවා නිබ්බෝගෝ භවං ගෝතමෝ කියලා කියනවා. අකිරියවාදෝ භවං ගෝතමෝ කියලා කියනවා. උච්ඡේදවාදෝ භවං ගෝතමෝ කියලා කියනවා. ජේගුච්චෙහි භවං ගෝතමෝ කියලා කියනවා. වේලිකෝ භවං ගෝතමෝ කියලා කියනවා. තපස්සී භවං ගෝතමෝ කියලා කියනවා. අපගබ්බෝ භවං ගෝතමෝ කියලා කියනවා. ඔන්න ඔය විදිහට වචන අටකින් බුදුරජාණන් වහන්සේට ආක්‍රෝෂයක් කරනවා. දැන් මෙතනදී කියනවා අරස රූපෝ භවං ගෝතමෝ इति අත්තික්වේස අත්තිකෝ ඒස බ්‍රාහ්මණ පරියායෝ යේන මම් පරියායන සම්මා වදමානෝ වදේ. අරස රූපෝ සමනෝ ගෝතමෝති. ඔබ ඔහම අරස රූප අරස රූපයි කියලා මට කිව්වට පරියායකින් මම ඇත්තටම අරස රූප තමයි. ඔය ඔබ කියන අර්ථයෙන් මම අරස රූප නැහැ පරියායකින්. ඉතින් දැන් මේ අත්ුක්කංශන පරවම්බන දෙකම අරස රූපයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතන අරස රූපයි කියලා කියන්නේ ලෝකේ අභිවාදන පච්චුට්ටාන අංජලිකම්ම සාමං සාමීචිකම්ම කියන මේ සාමග්ගී රස කියලා කියන එකට ලෝකේ මිනිස්සු හඳුන්වපු දෙය. ඒ සාමග්ගී රසය කියන එක කියනවා මේ සාමග්ගී රසය ගෞතමයන් වහන්සේට නැහැ කියලා කියනවා. ඒකයි අරස රූපයි කියලා කියන්නේ. කෙටියෙන් කිව්වොත් මේ වඳින පුදන ඇඳිරි බැඳීම් සාමීච කර්ම කියන එක ඔබ වහන්සේට නැහැ කියන එක තමයි මේ චෝදනා කරේ අරස රූපෝ භවං ගෝතමෝ කියලා. භාග්‍යතුන් වහන්සේ කියනවා ඔය කියන අරස රූප බව මට නැහැ. හැබැයි මම අරස රූපෝ කියලා මේ රසයෙන් මම මිදුණයි කියලා අර මේ රූප රස, ශබ්ද රස, ගන්ධ රස, පොට්ටබ්බ රස ආදීන් අන්න පරියාය පදයක් කියන මේ ටික නම් මට නැහැ කියලා. ඒකෙන් ඔය කියන කතාව හරි කියලා. ඔන්නෝම විස්තර ටිකක් කියන්නේ. ඊට පස්සේ බලමු නිබ්බෝග අකිරියවාද ඔන්න ඔය ටික දැන් ඉස්සරහට අට කතාවේ කියන නිසා මම ආයෙ පෙළ කියන්නේ නැහැ. ඒකෙදි කියනවා ඒකයි කියන්නේ යේතේ බ්‍රාහ්මණ රූප රස, සද්ද රස, ගන්ධ රස, රස රස, පොට්ටම්බ රස තේ තථාගතස්ස පහීන. අන්න ඒ ටික සතාගතයන් වහන්සේ ප්‍රහාණ කළා. ඒ නිසා අරස රූපයි. ඇයි රූප රස, සද්ද රස, ගන්ධ රස මේ රස කියන ටික නැහැනේ. ඒව ප්‍රහීන කරලා තියෙන්නේ. උච්චින්න මූල මුලුණින්ම මුලෙන්ම උදුරලා දාලා තියෙන්නේ. මුලුණු පුටලා තියෙන්නේ. තාලා වත්තුකත උපමාවක් මේ කියන්නේ තල් ගහක් ස්තිබ්බ වත්තක් ඉදම සම්පූර්ණයෙන් සුද්ධ කරාට පස්සේ ඒක ආයේ පැලවෙන්නේ නැහැ වගේ. ඒකට පැලවුන් නැති වුණත් මේකට කියනවානේ තාලා වත්තුකේ කියලා, තල් වත්තක් කියලා කියනවානේ. අන්න ඒ වගේ සම්පූර්ණයෙන් මේවා අයින් කරලා තියෙනවා. අනභවං කතා නැවත නොහට ගන්න මට්ටමටම ඉවත් කරලා තියෙනවා. ආයතින් අනුපාද ධම්ම මත්තේ ආය හටගන්නේ නැහැ. මේ වචන දෙකම එකම අර්ථ. අයංකෝ බ්‍රාහ්මණ පරියායෝ යේන මම් පරියායන සම්මා වදමානෝ වදේ. යමෙක් මනාකොට කියයි නම් ඒ පරියාය පදයෙන් අරස රූපෝ සමනෝ ගෞතම. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අරස රූපයි පරියායයි. නෝචකෝ යම් පන් සන්දහය වදේසි. නුඹ යමක් කියනවාද ඒ සඳහා නෙවෙයි මේ කියන්නේ. එයා කියන්නේ වෙන අර්ථයකින්. බුදුරජාණන් වහන්සේ කියනවා ඒක මට තියෙනවා මේ අර්ථේ. එන්න අට කතාවට. ඒවං මුත්තේති බ්‍රාහ්මනෝ දුප්පඤ්ඤතාය. බ්‍රාහ්මණයා මේ දුප්ප්‍රඥාව නිසා තථාගතස්ස ලෝකේ ජෙට්ට භාවං අසල්ලක්කේන්තු. තථාගතයන් වහන්සේ ගේ ලෝක ජේෂ්ඨ භාවය නොසලකා කේවලං තං වචනං අසහමානෝ ආහ. අර ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි ඒ ටික කිව්වනේ. ඒක ඉවසන්න බැරුව තමයි අනිත් පැත්තට ආය කියන්නේ අරස රූපෝ භවංගෝතමෝ කියලා ආපහු අනිත් පැත්තට කියනවා. මෙතන ඔය අරස රූපෝ කියලා සංයුත්නිකායේ ටීකාවේ එහෙමත් කියන ආචාර රහිත ස්වභාවෝ කියලා. අරස රූපෝ කියලා කියන්නේ ආචාර රහිත ස්වභාවෝ කියලත් කියනවා. ඒ මම පෙරලගෙන ආවා මේ පිටු ටික මේ අයින් වුණා. සංයුත්නිකායේ ටීකාවේ දෙනවා. රූප ආස්වාදන වශයෙන් උපජ්ජනකම් සුඛ ධම්මා රූප රසයිති උච්චති. රූප රස ශබ්ද රස ඒවෙන් කියවනේ. ඒතර රූපේ ආස්වාදයේ නිසා ඇතිවෙන සැපේට කියනවා රූප රස. ඒවා බුදුරණන් වහන්සේ ආස්වාදයෙන් ඇතිවෙන සැපේ මේ දුරු කරලා නැති තියෙන්නේ. ඒකයි මේ කියන්නේ. අරසයි කියලා කියන්නේ ඒකයි. රස තෘෂ්ණාව දුරු කරලා. අයං කිරස්ස අදිප්පායෝ. මේ ඔහුගේ අදහසයි යම් ලෝකේ අභිවාදන පච්චුට්ටාන අංජලි කම්ම සාමිචි කම්මං සාමග්ගි රසෝති උච්චති. ලෝකේ මේකට කියනවලු සාමග්ගි රසය කියලාලු. මේ ලෝකේ හඳුන්වන්නේ මොනවද සාමග්ගි රසය කියලා හඳුන්වන්නේ? අන්න වැඳීම්, හුනස් දෙන්න නැගිටීම්, ඇඳිරි බැඳීම්, සාමිචි කර්ම ආදී. තම්බෝතෝ ගෝතමස්ස නැති. අන්නේ සාමග්ගි රසය ගෞතමයන් වහන්සේට නැහැලු. తస్మా అరస రూపో భవం గోతమో అరస జాతికో అరస స్వభావ. అర సామగ్రి రసే నతి కనే ఏ స్వభావే తీన కనే సామగ్రి రస నతి స్వభావే తీన కనే కిలా కియన కియన్ ఇతరు టిక
అవసరం. అతస్స భగవా చిత్తము ఉద్భవ జననత్తం కుదు విపచనీయక భావం పరియన్ పరిహరంతో అన్యత తస్య వచనత్తం వచనస్సత వచనస్సత్తం అత్తనీ సందస్తెంతో అత్తి కేవ బ్రాహ్మణ పర్యాయోతి ఆదిమాహ తత్త పర్యాయోతి కారణం అయం హి పర్యాస పర్యాయ సద్దో దేశనా వార కారణేసు వత్తతి. మధుపిండిక పర్యోద్వేవ నందారే హితి ආයසු හි ඒස දේශනාය වත්තති. කසනකෝ ආනන්ද අජ්ජ පරියායෝ භික්කුණියෝ ඕවදන්තුන්ති ආදිසු වාරේ සාධභන්තේ භගවා අඤ්ඤං පරියායං ආචික්කතු. යතායම් භික්කු සංඝෝ අඤ්ඤාය සන්ට හෙය්‍යාති ආදිසු කාරණේ ස්වායං ඉද කාරණේ වත්තති. තස්මා එත්ත හේමත්තෝ දට්ටබ්බෝ. අතිනකෝ බ්‍රාහ්මණ ඒතං කාරණං යේන කාර්යේන මං අරස රූපෝ භවං ගෝතමෝති වදමානෝ පුත්කලෝ සම්මා වදෙය්‍ය. අවිතත්ත වාදීති සංඛං ගච්ඡේය. කතමෝපන සෝති යේතේ බ්‍රාහ්මණ රූපරසා පෙය්‍යාලං පොට්ටබ්බ රසා තේ තථාගතස්ස පහිනාති. කිං උත්තං හෝති යේතේ ජාති වශයෙන් වා උප්පත්ති වශයෙන් වා සෙට්ට සම්මතානම්පි පුතුජ්ජනානං රූප රූපාරම්මනාදීනි අස්සාදෙන්තානං අභිනන්දනානං අජ්ජනානං උපජ්ජಂತಿ. කාමසකස්සාද සංඛාතා රූපරසා සද්දරසා ගන්ධරසා රසරසා පොට්ටබ්බරසා යේ ඉමන් ලෝකං ගීවාය බන්දිත්වා විය අවිඤ්ඤන්ති. වත්කාරම්මනාදිසාමග්ගින්ච උප්පන්නත්තා සාමග්ගි රසාති උච්ඡන්ති. තේ සබ්බේපි තථාගතස්ස පහින මයිහම් පහිනාති වත්තබ්බේපි මමං කාරණේ අත්තානං අනුක්කිපෙන්තෝ ධම්මං දේසේති. දේශනා විලාසෝ වා ඒසෝ භගවතෝ. තත්ත පහිනාති චිත්ත සන්තානතෝ විගතා ජහිතා වා ඒතස්මින් පනත්තේ කාරණේ සාමි වචනං දට්ටබ්බං. ආර්ය මග සතේන උච්චින්නම් තණ්හා විජ්ජාමයං මූල මෙත්තේ සම්ති උච්චින්න මුල තාලවත්තු විය නේසං වත්තු කත්තන්ති. තාලවත්තු කත යතාහි තාල රුක්ඛං සමුලං උද්දරිත්තා තස්ස වත්තු මත්තේ තස්මින් ප්‍රදේශේ කතේන පුන තස්ස තාලස්ස උප්පත්ති පඤ්ඤායති. එවං අරිය මග්ග සත්තේන සමූලේ රූපාදි රසේ උද්දරිත්වා තේසං පුබ්බේ උප්පන්න උප භාවේන වත්තු මත්තේ චිත්ත සංතානේ කතේ සබ්බේ පිතේ තාල වත්තු කතාති උච්ඡන්ති. අවිරෝධි ධම්මත්තව මත කච්ඡන්ත තාලෝවිය කතාති.
මත්තක චින්න තාලෝවිය කතාති තාල වත්තු කතා.
මත්තක චින්න තාලවිය කතාති තාල වත්තු කතා. යස්මාපන ඒවන් තාලු වත්තු කතා අනභාව කතා හොන්ති. යත නේසම් පච්චා භාවෝ න හෝති.
හරි, ඊළඟ විස්තරය බලන්නකෝ. දැන් මෙතනදී කියනවා, මේක අමාරු කතාවක් නෙවෙයි, මෙතනදී කියනවා මොකක්ද, අතස්ස භගවා චිත්ත මුදු භාව ජාන නත්තං. භාග්‍යතුන් වහන්සේ සිතේ මෘදු භව ඉපදවීමට, දැන් ලෝකේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භව ගැන කිව්වත් ඉතින් බමුණා මේක පිළිගත්තේ නැහෙනේ, අර සරූප ආදී වශයෙන් ආය චෝදනාව කළානේ. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආපහු ශ්‍රිතේ මෘදු භාවයේ උපදවන්න උජු විපච්චනීක භාවං පරිහරන්තෝ. පච්චනීක කියලා කියනවානේ සතුරු භව, විරුද්ධ භව. විපච්චනීක කියලා කියන්නේ අවිරුද්ධ භව, විරුද්ධ වෙන්නේ නැතුව. උජු විපච්චනීක කියලා කියන්නේ ඍජුවම විරුද්ධ නොවි. පැහැදිලිද? විරුද්ධ වෙන්නේ නැතුව පරිහරන්තෝ, විරුද්ධ භාවයේ සතුරු නොවන භව පරිහරණය කරමින්. ඇයි දැන් මෙයාගේ නිකන් අර විරුද්ධකාරයෙක් කියලා මේ දැනගත්තොත් එහෙම කියන දේ අහන්නේ නැහැ. ඊට පස්සේ එකපාරටම අපි මේ මතය ප්‍රතික්ෂේප කරන්න ගියොත් දැනලා කරලා ඊට පස්සේ ඒක පිළිගන්න හිතෙන්නේ නැහැ. කරුණුකාරණා කියලා එයා ඒ தත්තෙට එනකන් ඉතින් එයාගේ සිතෙත් මෘදු භව උපද්දවන්න ඕනේ. පරිහරන්තෝ අඤ්ඤතා තස්ස වචනස්ස අත්තං අත්තනි සංසන්දෙන්තෝ. ඒ වචනේ අර්ථය තමා කෙරෙහි සංසන්දනය කරමින් අත්තික්වේස බ්‍රාහ්මණ පරියාය. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? බුදු නුවණ නිසා ඉතින් කල්පනා කරා මේ බමුණා මට අරසරූපයි කියලා කියනවා. මෙයාට එකපාරටම දැන් මේකේ වැරදි ඔක්කොම පෙන්වලා දෙන්න ගියොත් එහෙම ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ දැක්කා මගේ තියෙන මේ ලක්ෂණ ටික අරසරූපයි කියන මේ වචනෙට ගලපන්න පුළුවන්. අරසයි කියන එකට ගැලපුවා අර මොනවද රූප රස, ශබ්ද රස, ගන්ධ රස, ඒ ටික නැති නිසා ඕනනම් මට අරසරූපයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා පරියායෙන් මේක බමුණ හරි තමයි. බමුණ ඉතින් ආය ටිකක් එතකොට පොඩ්ඩක් අර මුදු බවක් ඇති වෙනවනේ. දැන් මම කියපු එක එකපාරට ප්‍රතික්ෂේප කරෙත් නැහැ. මෙහෙම පදයකුත් අර්ථයකුත් මේකේ තියෙනවා. අන්න ඊට පස්සේ කියනවා තත්ත පරියායෝති. බුදුරජාණන් වහන්සේ මේක පරියායෙන් කියන්න පුළුවන් කියලා. පරියායෝති කාරණ, කාරණ කියලා කියන්නේ හේතු වශයෙන්. අයන්ගේ පරියාය සද්දෝ දේශනා වාර කාරණේසු වත්තති. මේ පරියාය ශබ්දය දේශනා කියන අර්ථේ, වාරය කියන අර්ථේ, කාරණ අර්ථේ පවතිනවා. පරියාය කියන පදේ දැන් ඔය අපි සාමාන්‍යයෙන් බණ උනත් උගන්නද්දී උනත් කියන්නේ මේකට තව පරියායක් කියලා දෙන්නම් කියලා එහෙමත් කියනවා නේද? ඒතර මේක ඔබහන්සේට තියෙන පරියාය. එහෙම කිව්වොත් ඒක ඔබහන්සේට තියෙන වාරය කියලා මේ කියන්නේ. මේකට තව පරියාය, මේක විස්තර කරන්න තව කාරණයක්, හේතුවක් කියලා දෙන්නම් කියලා ඒ කියන්නේ. අන්න එහෙම පරියාය කියන ශබ්දයේ අර්ථ කීපයක යෙදෙනවා කියලා මේ කියන්නේ. ඒකට උදාහරණ දෙනවා, මදුපිණ්ඩික පරියායෝත්වේව නම් ධාරේහි. මදුපිණ්ඩික පරියායෙන් ඒක දරා ගන්න කියන ආදීසුහි ඒස දේශනායන් වත්තති. අන්න මදුපිණ්ඩික පරියායෙන් දැනගන්න කියලා මෙතන කියන්නේ මදුපිණ්ඩික දේශනාව වශයෙන් දැනගන්න කියන අර්ථය. ඊළඟට කියනවා කස්සනුකෝ අජ්ජ, කස්සනුකෝ ආනන්ද අජ්ජ පරියායෝ භික්කුණියෝ ඕවදිතුන්ති. බුදුරජාණන්සේ ආන ආනන්දේනි අද භික්ෂුණීන්ට අවවාද දෙන්න පරියාය කාටද තියෙන්නේ? එතන අර්ථය ගන්නෙ කොහොමද? දේශනාව අදහසින්ද? නෑ, එතන අර්ථය ගන්නේ වාරය කියන අදහසින්. අද කාටද භික්ෂුණීන්ට අවවාද දෙන්න තියෙන වාරය තියෙන්නේ කියලා පරියාය පදයෙන් අහන්නේ. තේරුණාද? ඊළඟට කියනවා සාදු ග්‍රන්ථේ භගවා අඤ්ඤම් පරියායන් ආචික්කතු. භාග්‍යතුන් වහන්සේ මැනවි ආයාචනා කරනවා තවත් පරියායක් මේකට කියලා දෙන්න. යතායම් භික්ඛු සංඝෝ අඤ්ඤාය සන්තහෙය. මේ භික්ෂු සංඝයා අඤ්ඤාය සන්තහෙය කියලා කියන ඔය අඤ්ඤා කියන පදයේ යෙදෙනවා රහත් භාවයට. එතන රහත් භවී පිහිටවන්න පුළුවන් තව පරියායක් කියලා දෙන්න කියනවා. ආදීසු කාරණ අර්ථය යන. ඒ කියන්නේ රහත් බව පිහිටවන්න තව කරුණු දේශනා කරන සේක්වා කියලා ආරාධනා කරනවා. එතන පරියාය පදේ වාර දේශනාර්ථේ නෙවෙයි, එතන පරියාය ශබ්දේ මොන අර්ථයෙන්ද කියේ? කාරණ අර්ථේ. සෝ අයං ඉද කාරණේ වත්තති. මෙතනත් මොන අර්ථයෙන්ද ගන්න කියලා කියන්නේ? කාරණ අර්ථයෙන්. තස්මා එත්ත ඒවං අත්තෝ ධට්ටබ්. මෙහිලා මේ විදිහට අර්ථේ දත යුතුයි කියලා කියන. අත්තිකෝ බ්‍රාහ්මණ ඒතං කාරණ. බමුණ මේ සඳහා කරුණක් තියෙනවා. යේන කාරණේන මං අරසරූපෝ භවං ගෞතමෝ इति වදමානෝ පුක්කලෝ. යම් කරුණකින් බවත් ගෞතමයන් වහන්සේ අරසරූපයයි කියන පුද්ගලයෙක් මනාකොට කියන්නේද අවිතතවාදී इति සංඛ්‍යං ගච්ඡේ. අවිතත කියලා කියන්නේ අමුසා ස්වභාවෝ. ඒ කියන්නේ මුසාවක් නෙවෙයි. ඒක ඉතින් බොරුවක් නෙවෙයි කවුරු හරි මට අරසරූපයි කියලා කියනවනම්. කතමෝ පනසෝති. ඒ කවරෙද්ද? යේතේ බ්‍රාහ්මණ රසරූපා පේයාලං පොට්ටබ්බ රසා තේ තථාගතස්ස පහීන. ඒ අර්ථය මොකක්ද? රසරූප මේ ශබ්ද රූප ගන්ධ රසාදිය ප්‍රහීන කරපු නිසා ඕනේ නම් අරසරූපයි කියලා කියන්න පුළුවන්. කිං උත්තං හෝති. කුමක් කියන ලද්දේ වේද? යේතේ ಜಾති වශයෙන්වා උප්පත්ති වශයෙන්වා. ಜಾතියෙන්නෝ උප්පත්තියෙන්නෝ සෙත්ත සම්මතානම්පි පුතුජ්ජනාන. ශ්‍රේෂ්ඨ සම්මත පුතුජ්ජනයෝ රූපාරම්මනාදීනි අස්සාදෙන්තානං අභිනන්දන්තානං. රූපාදී අරමුණු වල ආස්වාද කරමින් අභිනන්දනේ කරමින් රජ්ජන්තානං ඇලමින් උපදී. කාම සුඛස්සාද සංකාතා රූප රසා සද්ද රසා ගන්ධ රසා රස රසා පොට්ටබ්බ රසා. කාම සුඛස්සාද සංඛ්‍යාතමේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන රසයෝ යේ ඉමං ලෝකං ගීවාය බන්දිත්වා විය. යම්හු මේ ලෝකේ හරියට නිකන් බෙල්ලේ බැඳලා වගේ ආවින්ජන්ති. ආවින්ජන්ති කියලා කියන්නේ ඔව් කරකැවෙන නැත්නම් ආකඩ්ඩන්ති කියලා කියනවා. අදිනවා බෙල්ලෙන් අදිනවා වගේ. වත්තාරම්මනාදී සාමග්ග්‍යංච උප්පන්නත්තා සාමග්ග රසාති උච්ඡන්ති. වස්ත්‍රාදී අරමුණු සාමග්‍රී කියලා කියන්නේ එතන අරමුණු එකතු වීමනේ. ඒ අරමුණු නිසා මොකද වෙන්නේ? සාමග්ග රස කියලා මෙන්න මේවට කියනවා. පැහැදිලිද? දැන් බමුණ කිව්වේ අභිවාදන පච්චුප්පට්ඨාන සාමීචිකම්ම කියන මේ සාමග්‍රි රසයේ බුදුරන් වහන්සේට නැති නිසා අරසරූපයි කියලා. හැබැයි භාගිතුන් වහන්සේ කියනවා මේ කෙලෙස් වලින් ඇති වෙන සාමග්‍රී රසය නැති නිසා මම බුදුරජාණන් වහන්සේ අරසරූපයි කියලා. පැහැදිලිද මේ කියන කතාව? ඊට පස්සේ කියනවා සබ්බේපි තථාගතස්ස පහීන මහියම් පහිනාති වත්තබ්බේපි. මට ප්‍රහාණ වුණා කියලා කිය යුතු කල්ලි මමංකාරේන අත්තාන අනුක්කිපන්තු. අර මමංකාරය කියලා කියන්නේ, මමංකාරය කියලා කියන්නේ ඒක දැන් මම කියලා පාවිච්චි කළත් කමක් නැහැ. ඒකේ වරදක් කියන්නේ නැහැ. නමුත් මම කියලා හැමතිස්සෙම පාවිච්චි කරන්නෙම නම් තමන් උස්සලා තියන්න නම් ඒ වෙලාවේ මමයි මේක කරේ, මමයි ওই දේ කළේ, මෙහෙමයි මෙහෙමයි කියලා කියනවනේ සමහරු. ඒ අර තමන් උස්තන තියන්නනේ එහෙම කියන්නේ. ඒතරේ මමංකාරය නැතුව බාගතුනහස මෙතන අත්තානං අනුක්කිපන්තෝ. තමන්ව උස්සලා තියන්න නැතුව ධම්මං දේසේදී තමන් උසස් කොට දක්වලා බුදුරජාන් වහන්සේ එහෙම දහම් දෙසන්නේ නැහැ. තමන්ව උස් නොකොට තමයි බුදුරජාන් වහන්සේ දහම් දෙසන්නේ. දේශනා විලාසෝ වා ඒස භගවතු. භාගතුන් වහන්සේගේ මේ දේශනා විලාසයක් කියලා කියනවා. ඇයි එතන කොහොමද බුදුරජාන් වහන්සේ පෙළේ කියන්නේ? ඒ ප්‍රහාණ වුණා කියලා කොහොමද කියන්නේ? තේ තථාගතස්ස පහීන. ඒක තථාගතයන් වහන්සේට ප්‍රහාණ වෙලා කියලා පොදු පදයකින් කියන්නේ. දැන් සමහර සංඝාසලා මේ අපි කියන පදේන වැඩිපුර පාවිච්චි කරන්නේ. මේ ලෝක අඟුල් ගොමි සංසෙකෙත් තියෙනවා. සංසෙක කියන්නේ අපි අපි කළා එහෙමනේ කියන්නේ. මේක මමයි කළේ, මම තමයි ඔකට මුල් තැන් උනේ, මම තමයි මේක පටන් ගත්තේ එහෙම කියන්නේ නැහැනේ. ඒ අර මේ හේතු දැන් මම කියලා සමහර කෙනාට කියෙව්වට තමන්ගේ කෙලෙසේ හිතේ නැත්තම් ඒක ප්‍රශ්නයක් නැහැ. බුදු වූ මම වෙමි කියලා එහෙමත් බුදුරජාණන් වහන්සේ කියනවනේ ජාතකවල එහෙම. ඒක අර සම්මුති දේශනාවනේ. හැබැයි අර ඉතින් කෙලෙස් වලින් කියනවනම් මේ මමයි මමයි කියලා ඒක ගැලපෙන්නේ නැහැ. බාගතුන් වහන්සේවත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ කියලා කියන්නේ. ගොඩාක් ස්වාමීන් වහන්සේලාත් අර වම්හ කියලා එහෙම ඔය මේ බහුවචනයෙන් තමන්ට පාවිච්චි කරගන්නවනේ නේද? වම්හ කියලා එහෙම. එතකොට ඒ පාවිච්චි කරන්නේ අපි මෙහෙමයි කියන එක නෙවෙයි කියන්නේ. ඒතර අර මමංකාරය ගොඩාක් අඩු වෙනවා පොදු වචනයක් පාවිච්චි කරගත්තොත්. අපි තමයි මේක එහෙම කියලා කියනකොට, අපි කියලා කියනකොට තමන්ව උස්සෙන්නේ නැහනේ. පොදුවේ පිරිසක්කනේ එතකොට මේ වැඩිපුර අවධානය යොමු වෙන්නේ. හිතේ තමයි ඔක ගොඩක් ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අර අරපදේ භාවිතා කරද්දී බලය ටිකක් අඩු වෙනවා සං. අනුක්කිපන්ත තමන්ව උස් නොකොට උක්කිපති කියලා කියන්නේ උස් කරනවනේ. උස් නොකොට හරි නේද? ඊට පස්සේ ඊළඟට කියනවා මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා විලාසයක්ලු. ඉතින් ඒ විදිහට පොදුවේ වචන පාවිච්චි කරන එක. ඊට පස්සේ කියනවා දැන් ඒක හැබැයි අනිත් පැත්තත් හොඳ නැහැ. තමන් වැරදි කරලා අපි කරා ගන්න තමන් ගුස්තර තියන්නේ. ඒක තමන් නම් වැරද්ද කරේ ඒක තමන් කියන එක හොඳයි. නැත්නම් දැන් නාවීන කියලා එක්කෙනෙක් කරපුවාම මුළු නාවීනටම බයිනවා නේද? නාවීන මෙහෙමයි කියලා ඉතින් කියනවනේ. ඒක සමගට ඉතින් එක්කෙනෙක්ගේ වරද්ද තියෙනවා. ඒ වගේ ඉතින් හොඳ නැහැ. එතන පොදුපද පාවිච්චි කරන්න එපා. අර තමන්ට කෙලේශයක් ඉපදිනවා නම් තමන්ගේ මමංකාරයේ මාන්නය වැඩෙන තැනකදී ඉතින් අපි කියලා පාවිච්චි කරන්න හරි. ඊට පස්සේ කියනවා දේශනා විලාස එත්ත පහීනාදී චිත්ත සන්තානතෝ විගත චිත්ත සන්තානේ පහ වූ නේද ජහිත අත්තරපු ඒතස්මින් පනෙත්ත කරණේ සාමි වචන. මෙතන අර්ථේ කරණාර්ථේ සාමි වචනය පැහැදිලිද? ඒ කියන්නේ දැන් මෙතන කිව්වනේ තථාගතස්ස පහීනා කියලා කිව්වේ. එදෙන සාමි වචනයන්නේ පෙළේ තියෙන්නේ සාමි විභක්තියන්නේ චට්ටි විභක්තියනේ. හැබැයි මෙතන අර්ථ ගන්න කියන්නේ තථාගතේන පහීනා කියලා. නැත්තම් අපි නිකන් ගියොත් තථාගතයන් වහන්සේ කේ ප්‍රහීනේ. එහෙම තථාගතයන් වහන්සේගේ ප්‍රහීන කරන ලදී. එහෙම කිව්වට අර්ථය තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණ කළා. අරිය මග්ග සත්තේන ආර්ය මාර්ගේ නැමැති සැතෙන් ඒ කියන්නේ තියුණු ආයුධයෙන් උච්චින්න සිඳ ගමකෝ තණ්හා විඥාමයන් මූලං ඒතේ සම්ති උච්චින්න මූලං. තණ්හා අවිඥාමය මූලේ අර සැතෙන් ආර්ය මාර්ගේ නැමැති සැතෙන් සිඳපු නිසා උච්චින්න මූලා කියලා කියනවා. අර ශබ්ද රස ගන්ධ රස 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 පොට්ටබ්බ ඒවා මුලින්ම සිඳා කියන එක. මම මුලින් උපටවුවා කියලා කිව්වා ඒක නෙවෙයි. අතර මෙතන කියන්නේ අර මුලින් ඉපුටුවා කියන එක තමයි. නමුත් සැතකින් සින්දා කියන අර්ථය උච්චින්නනි චින්න කියලා කියන්නේ සින්දිනවනේ. යතහි ඔය ඉලාරගෙන තාල වත්තු විය නේසං වත්තු කතං. තාල වත්තු කතං ඔය වත්තක් කියලා අපි සිංහලෙන් කියන්නේ දැන් ඒක අපිට නිකන් නොහුරු පදයක් වෙනවා. තල් වත්තක් කියන දැන් පොල් නම් පොල් වත්ත කියලා නම් කියනවා. සාමාන්‍යයෙන් මේ වත්තු කියලා කියන්නේ ඉඩමක් කියන එක. මම දන්න විදිහට ඉඩම් කියන වචන නම් දෙමළ වචනය. දෙමළෙන් සිංහලට ආපු එකක්. අපි හොඳ පදයක් තමයි මේ වත්තු කියලා කියන එක. අර ඇයි වත්තු දේශනාය දන්තබ්බ එහෙම කියන්නේ? කුටි වස්තුව කියලා කියන්නේ ඒ කුටි හදන වත්ත. එතකොට මේ කියන තල් වත්තක් තාල වත්තු විය නේසං වත්තු කතා. අර නිකන් තල් වත්තක් වගේ තාල වත්තු කතා. ඒක කියන තල් වත්ත කොහොමද? යතාහි තාල රුක්කං සමූලං උද්දරිත්වා. මුලත් එක්කම තල් ගස් ටික ගලවලා තස්ස වත්තුමත්තේ තස්මින් ප්‍රදේශේ කතේ. වත්තක් විතරක් දැන් බිම විතරක් ඒ ප්‍රදේශයේ ඉඩම විතරක් තියෙනවනම් න පුනතස්ස තාලස්ස උප්පත්ති පඤ්ඤායති. සාමාන්‍ය අනික් ගස් වගේ මුළු ගහ ගැලෙවුවොත් ආ එන්නේ නැහනේ පැල. එහෙම ඔය මේ අර මොනවද ඒවට කියන්නේ ඒක බීජී පත්‍රිෂාක වල ඔය තාල වර්ගයේ කුලේ. එතකොට ඒ වගේ ආපහු වැඩෙන්නේ නැද්ද? ඒවන් අරිය මග්ග සත්‍යේන සමූලේ ආර්ය මාර්ගයේ නැමැති සැතෙන් මුල් සහිත රූපාදී රසේ උද්දරිත්වා. මේ රස තණ්හාදී උදුරලා තේසම් පුබ්බේ උප්පන්න පුබ්බ භාවේන. පෙර උපන්නා වූ පූර්ව භවින් වත්තුමත්තේ චිත්තසංතානේ කතේ. වස්තු මාත්‍ර චිත්තසංතානේ කළ සබ්බේතේ තාලවත්තු කතාති උච්ඡන්ති. ඒ සියල්ල තාලවත්තු කතා කියලා කියනවා. අවිරූල්ලි ධම්මතාවා මත්තක චින්න තාලෝවිය කතාති තාලවත්තු කතා. නොවැඩෙන විදිහට මුදුනින්ම සිඳපු නිසා වගේ කියලා කියනවා තාලවත්තු කතා. කියන්නේ කෙලෙස් අර තල් ගහක් සම්පූර්ණයෙන් ගලවලා අයින් කරනවද, ඒ වගේ කෙලෙස් සිඳපු නිසා තමයි මේ තාලවත්තු කතා කියලා කියන්නේ. ඒක උපමාවක් කියන්නේ. නැත්තම් කෙලෙස් එක තල් ගහක් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක අර බාහිර දෙයකට සම්බන්ධ කරා. යස්මාපන ඒවම් තාලවත්තු කතා අනභාව කතා හොන්ති. අනභාව කියලා කියන්නේ භාව කියලා කියන්නේ වැඩෙනවනේ. අනභාව කියලා කියන්නේ අනභාවං ගමේති කියලා එහෙම කියන්නේ නේ. ඕ අභාවං කියන එකනේ, අභාවයට යනවා. නෑ අභාවං අනභාවං. ඒක නම් හරි මෙතන. නැත්නම් අනු අනුභාව නෙවෙයි ඈ. ඒතර තව තව වැඩෙනවා කියලානේ. මෙතන වැඩෙන්නේ නෑ කියන අර්ථය. යතානේ සම්පච්චා භව නහොත්. තවත් ඒකයි පැහැදිලි කරලා කියන්නේ යම්සේ ඒවයේ පසුභාවයක් නොවේද. ආය වැඩෙන්නේ නැත්. කතා කතාවන්ත එසේ කරන ලද්දේ වේ. තස්මා ආහ අනභාව කතාති. අර කෙලෙස් අනභාව කළා. අයංගි එත්ත පදච්ඡේදු. මෙන්න මෙතන පදච්ඡේදේ මෙහෙම දැනගන්න කියලා කියනවා. දැන් ඒකයි විනයත් කතාවක් පිළිවෙලකට යද්දී අපිට තියෙන ලාභය. ආපහු මේ වගේ තැන් ආවොත් කියන්නේ මේ පද බෙදාගන්න විදිය මෙතන කියනවා. අනු අභාවං කතා කියලා තමයි ගන්නද. ඔක බහුතරයකින් ඇහුවා නම් අනභාව කියන එක බෙදලා පෙන්නයි ආය දෙකක් නැහැ. කෑ ගහලා කියනවා නෑ අභාවං කියලා. ඒක හොඳටම දන්නවා. ඉතින් නෑ අභාවං නෙවෙයි මෙතන. අනු අභාවං කියන එක තමයි අනභාවං. ඇයි අනු අභාවං කියද්දී නයන්නේ තියෙන උකාරයේ තියෙනවනේ නේද? ඔව් ගොඩක් තියෙනවා නේද?
පූර්වස්තර ලෝක සංකේත. පූර්වස්තර ලෝක සංකේත මේ උකාරේ ලොක් කරපුවාම මේ අල්මකාරයේ ආයන්නක පපුනවා. නේද? නයිපරන්ත්‍ය කියලා කියන්නේ. නයිපරන්ත්‍ය සූත්‍රයේ මේක අමනකොහම දැන් මොකද වෙන්නේ? අන් සෝනි අල්හායන්නේ ආයන්නේ මොකද වෙන්නේ? නෑනේ. මේ ආයන්න එහෙමයි. අන පහව. ඔක මෙහෙමත් පුළුවන් සමහර දාට නේද? න අභාවං කියලා අරගෙන නකාරයට අකාරය කියන සූත්‍රයෙන් නස්ස අ කියලා කියන සූත්‍රෙදී. එහෙම මට මතකයි. කොහරි නකාරයට අකාරය කියනවා. න කුසල අකුසල. අන්න එහෙම නිකන්. ඒ අර්ථය නෙවෙයි මෙතන. මෙතන පද බෙදා ගන්න ඕනේ අනු අභාවං. ඒක තමයි අනභාවං කියන්නේ. අනභාවං ගමේති කියලා. ඒකනම් හැබැයි නෑ අභාව කියන එක.
අනු ඒති අන්වේති. ඒකනම් වකාරයෙන් සංස. එතන අනු උපසර්ගය. ඒකයි විනය හරියට ඉගෙන ගන්න. පාලි ඕනේ. පාලි ඉගෙන ගන්න. ව්‍යාකරණ ඕනේ. ඉතින් මේක දංගල වගේ දැන් සම්බන්ධ වෙනවා. ඉතින් අර්ථ හරියට හරියටම ගන්න නම් භාෂා තරණ ඉඳලා යන්න වෙනවා. ඊට පස්සේ කියනවා අනුභවං කතා අනභව කතා. අනභව ගතාතිපි පාටෝ. තස්ස අනු අභවං ගතා. කතා කියනට ගතා කියලා ගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒක ගන්නවා නම් නැවත නැවත අභවයට ගියාහු. තත්ත පදච්ඡේදෝ. එතන පදචේදය අනු අභාවං ගතා අනභාව ගතා කියලා අර්ථ ගන්න කියලා කියනවා. යත යම්සේ අනු අච්චරියා අනච්චරියා. තේරුණා? අනච්චරියයි කියන එක න අච්චරියන් අනච්චරියන් නෙවෙයි, අනු අච්චරියන් අනච්චරියන්. හොඳට බලන්න අංගුත්තර නිකාය එහෙම තියෙනවා, ඉමා අනච්චරියෝ ගාතහයෝ අභාසි කියලා කියනවා. මේ අනාශ්චර්ය ගාතාවෝ දේශනා කළාගේ ලෝක විදේශික ආයතන කෙනෙක් ඇවිල්ලා ඇහුවේ අටුවා වැඩි පිළිගන්නේ නැහැ මුද්ද වැඩේ උනේ හැබැයි එතන දැන් මේගොල්ලෝ අනච්චරී ගිහිල්ලා ශබ්ද ഘോഷ වල හොයනකොට තියෙන්නෙම not wonderful එහෙම තියෙන්නේ ආශ්චර්ය නැහැ කියලා තමයි තියෙන්නේ ඊට පස්සේ මයෙන් ඇවිල්ලා ඇහුවා සාංශ මේ මෙතන ආශ්චර්ය නැති ගාථා බුදුරයන් වහන්සේ කියලා තියෙනවා කියලා මටත් ඒ වෙලාවේ උත්තර දෙන්න තේරුන්නේ නැහැ මං ගිහිල්ලා අටුවාව බැලුවා අටුවාවේ කියනවා මේක නාච්චරිය ගන්න එපා අනු අනු අච්චරිය අනච්චරිය තව තවත් ආශ්චර්යමත් නිසා තමයි මෙතන අනච්චරියෝ ගාතායෝ කියලා කියන්නේ කියලා. එනිසා ඉතින් ඒ ව්‍යාකරණේ හරියට ගන්න දැනගන්න ඕනේ. නැත්තම් බුදුරයන් වහන්සේ ආශ්චර්යමත් නැතිව කියන්නේ නැහැ නේ. තවත් ආශ්චර්යමත් නිසා තමයි මෙතන අනච්ච අනු උපසර්ගය. ඔක ටීකාචාරයන් වහන්සේලාත් ඉතින් තව කියනවා මෙන්න මෙහෙම ගන්න කියලා අනුසද්දෝ පච්චා සද්දේන සමානත්වෝති මෙතන නම් අනභවං කියන එක මේ දෙන ඉමා අනච්චරියෝ ඝාතා ඝාතායෝ පටිභංසු මහවංග පාළියෙත් අපිට එනවා ඉස්සරහට මේ තව තවත් ආශ්චර්යමත් ඝාතාවන් වැටුණා කියන එක නේ අන්න ඒකයි අන්තිමන ටීකාචාරයන් වහන්සේ කියන අනු අච්චරියාති අනු අච්චරිය කියලා කියන්නේ සවන කාලේ අහන කාලේ කියන්නේ මේ ගාතාවක් හරි මොකක් හරි අහනකොට උපරි උපරි විම්මහ කරාති අත්තු අහන්න අහන්න මොකද වෙන්නේ විශ්මය ඇති වෙනවලු ඒ නිසා තමයි අනච්චරියයි කියලා මෙතන කියන්නේ හරිනේ ඊළඟට ආයතින් අනුපාද ධම්මා කියලා කිව්වනේ ඒකේ තේරුම තමයි අනාගතේ අනුපජ්ජනක ස්වභාවය මත්ෙහි නූපදින ස්වභාවයට මේ ශබ්ද රසයේ ගන්ධ රසයේ රූප රසයේ බුදුරයන් වහන්සේ ප්‍රහාණ කළා යෙහි අභාවං ගත තේ පුන කතං උපජ්ජස්සන්තේ අභාවයේ ඥානං ආයේ ඒක කොහොමද උපදින්නේ තේනාල අනභවගත ආයතින් අනුපාද ධම්ම අයංකෝ බ්‍රාහ්මණ පරියායෝ इति කෝ බ්‍රාහ්මණ කාරණං යන මං සම්මා වදමානෝ වදෙය අරස රූපෝ සමනෝ ගෞතමෝ එහෙම කියනවා නම් මට කවුරු හරි මනාකොට මෙන්න මේ කාරණයෙන් තමයි ඒක කියන්නේ නෝචකෝ යන්තං සන්දහය වදේසි කිව්වනේ ඔබ කියන මේ අර්ථය නෙවෙයි කියලා යන්චකෝ තං සන්දහය වදේසි යමක් නුඹ සඳහා කියනද සෝ පරියායෝ නහෝති ඒ පරියායෙන් නෙවෙයි කස්මාපන භගවා ඒවං ආහ ඇයි භාගිතුන් වහන්සේ මෙහෙම කිව්වේ නනු ඒවං මුත්තේ යෝ බ්‍රාහ්මණේන වුත්තෝ සාමග්ගි රසෝ තස්ස අත්තනි විජ්ජමානත අනුඤ්ඤාතා හෝති ප්‍රශ්නයක් අහන අටකතාව ඉතින් බමුණත් අර ස්වරූපයි කියද්දී පරියායකින් හරි මමත් අර ස්වරූපයි කියද්දී බ්‍රාහ්මණයා විසින් යමක් කියන ලද මේ සාමග්ගි රසයක් තියෙනවද ඒක තමා කෙරේ විද්දමාන වෙන බව අනුදැන්නා වෙනවද උච්චතේ ඒකට උත්තර කියන ලැබෙන්නේ නැහොති එහෙම වෙන්නේ නැහැ ඒ බමුණ කියපු එක නෙවෙයි මේ බුදුරයන් වහන්සේ කිව්වේ යෝහිතං සාමග්ගි රසං කාතුම් බබ්බෝ හොත්වා ඒ සාමග්ගි රසය කරන්න භව්‍ය වෙලා න කරෝති සමහරු ඉන්නවලු පුළුවන්කම තියෙද්දි කරන්නේ නැති බමුණ කියපු සාමග්ගි රසය මොකද්ද අර වන්දනාමාන කරන එක හුනස් වෙන්නේ නැගිටින එක ඒකනේ සමහරු ඉන්නවලු කරන්න ඇත්තටම සුදුසුයි ඒ වෙලාවේ එහෙම අය ඉන්නලු සෝක මේ හුත්වාන කරෝති පුළුවන්කම තියෙද්දි නොකර ඉන්න අය ඉන්නවලු භාගිතුන් වහන්සේ පුළුවන්කම තියෙද්දි නොකර හිටියේ නෑ බුදුරයන් වහන්සේ මේක කරන්න බෑ ඒකයි කියන්නේ සෝතං අභාවේන අර ස්වરૂපෝති වත්තබ්බෝ භවේය එය අභාවයෙන් තමයි අර ස්වરૂපෝ කියලා කියන්නේ භගවාපන අබබ්බෝ තං කාතු භාගිතුන් වහන්සේ මේක කරන්න සුදුසු නැහැ අභව්‍යයි කියලා කියන්නේ තේනස්ස කරන්නේ අබබ්බකම් ප්‍රකාශෙන්තු ඒ නිසා ඒ නොකිරීමේ අභව්‍ය බව ප්‍රකාශ කරන්න ආහ නොචකෝ යන්තං සන්දහය වදේසි ඔබ කියපු දේ සඳහා නෙවෙයි ඇයි ඔබ කියන එක මට කරන්න බෑ ඔය වචනේ මේ අර්ථය අපේ මග ළඟ තියෙනවා කියලා කියන්නේ යම් පරියාය සන්දායන් සඳහා යම් පරියායක් සඳහා ත්වන්මං අරසරූපෝති වදේසි යම් පරියායකින් නුඹ මට අරසරූපයි කියනද සෝ අම්මෙහිසුනේව වත්තබ්බ ඔබ කියන මේ පරියායෙන් අප කෙරෙහි මේක කියන්න යුතු නැහැ කියලා කියන්නේ මේව මත්තම්. මම මේ කෙටි සිංහල අර්ථ ටිකක් කිව්වේ. ඉතින් ඔක වචනේ වචනේ පරිවර්තනය කළා නම් අර්ථ ගන්න පුළුවන්. අපැහැදිලි නැහැ නේද මේ කියන එක? ඔව් සාමාන්‍ය සමාජයේ මේ සාමග්ගී රසය තියෙන්න ඕනේ අසතු. අර බමුණ කියන සාමග්ගී භාගිතුන් වහන්සේටයි ගන්න බැරි. ඒකයි. උන්වහන්සේට තමයි ඒක ගන්න බැරි. හැබැයි භාගිතුන් වහන්සේ කියන සාමග්ගී රසයක් වෙනම තියෙනවා. ඒ මොකද්ද? අර රූප රස, ශබ්ද රස, ගන්ධ රස ඒ ටික සාමග්‍රිය ප්‍රහාණය කරපු නිසා. කෙලෙස් සාමග්‍රිය. ඊළඟට කියනවා දෙවෙනි ආක්‍රෝෂ වචනේ. නිබ්බෝගෝ භවංගෝතමෝ කියලා කිව්වනේ. ඒ නිබ්බෝගය කියලා කියන්නේ අර භෝගය කියලා කියන්නේ මේ සම්භෝගය දෙනවා කියන එකනේ. එතන භාගතුන් වහන්සේ මේ මෙහෙමයි කියලා කිව්වා. නිර්භෝගී කියලා. මෙයා කියන්නේ අර රූප, ශබ්ද, රස, ගන්ධ ඒවා අල්ලලා. භාගතුන් වහන්සේ කියනවා මම තව පරියායකින් නිබ්බෝග තමයි. ඒවම් බ්‍රාහ්මනෝ අත්තන අදිප්පේතං අරස රූපතං ආරෝපේතුං අසක්වන්තෝ. මෙහෙම කිව්වට පස්සේ එයාට ඒකට බුදුරජාණන් වහන්සේ චෝදනාව කරගන්න බැරුව තව කතාවක් කිව්වා. නිබ්බෝගෝ භවංගෝතමෝ කියලා. භාගතුන් වහන්සේ ඒකටත් අනිත් පැත්තට කියනවා. සබ්බ පරියායේසු පරියායේසු චේත්ත උත්තනයේ නෙමෙයි යෝජනක්කමං විදික්වා. අර කලින් කිව්ව විදිහටම යෙදීම දැනගෙන සංඝාය භාසිතං අත්තං එවං වේදි දබ්බා කියන ලද අර්ථය මෙසේ දත යුතුයි. බ්‍රාහ්මනෝ තමේව වයෝ බුද්ධානම් අභිවාදනාදී කම්මාදීන් ලෝකේ සාමග්ගි පරිභෝගෝති මඤ්ඤමානෝ. ඒ වයෝවෘදයන්ට අභිවාදනාදී කර්මයම ලෝකේ සාමග්ගි පරිභෝගය කියලා හිතමින් තද අභාවේන. භාගිතුන් වහන්සේ ළඟ මේක නැති නිසා භගවන්තං නිබ්බෝගෝ इति ආහ. අර සරූප කතාවම තමයි භෝග කියන වචනින් පාවිච්චි කරලා තියෙන්නේ. පැහැදිලි. භගවා යායන් රූපාදීසු සත්තානං චන්දරාග පරිභෝගෝ තදභාවං අත්තනි සම්පස්සමාන. භාගිතුන් වහන්සේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ සත්‍යයන්ගේ චන්දරාග පරිභෝගයේ තමන් වහන්සේ කෙරෙහි අභාවය තං අභාවං අත්තනි සම්පස්සමාන. ඒ නැති බව තමා කෙරෙහි දකිමින් අපරම් පරියායන් අනුජානාති. වෙනත් පරියායක් බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඔබ මට නිබ්බෝගයි කියලා කියනවා නම් ඔබ කියන පරියායෙන් නෙවෙයි මේ කියන පරියායෙන් නම් නිබ්බෝගයි. පැහැදිලිද? පුන බ්‍රාහ්මනෝ යන් ලෝකේ වයෝ බුද්ධානම් අභිවාදනාදී කුසල සමුදාචාර කම්මං ලෝකියා කරොන්ති. බමුණ හිතනවලු ලෝකේ වැඩිමල්පත් වෙච්ච අය වැඳීම් ආදී කුල සමුදාය, ඒ කියන්නේ කුලයන් ඇසුරු කුලයන් වල යෙදුන සමුදාචාර කම්ම, සමුදාචාර කර්ම ලෝකියා කරොන්ති. ලෝකේ කරද්ද තස්ස අකිරියං සම්පස්සමානෝ. අන්නර කියන වැඳුම් පිදුම් කිරීම, වැඩිහිටි ගෞරව ආදිය නොකරන නිසා අකිරියං සම්පස්සමානෝ භගවන්තං. ඒවා නොකිරීම දකිමින් බමුණ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට කියනවා අකිරියවාදෝ භවං ගෞතමෝ කියලා. ගෞතමයන් වහන්සේ අකිරියවාදයි කියලා කියන භගවාපන භාගිතුන් වහන්සේ යස්මා කාය වචී කාය දුච්චරිතාදීනං අකිරියං වදති. ඉතල කාය දුස්චරිතේ නොකිරීම බුදුරජාණන් වහන්සේ කියනවනේ. ඒ අර්ථයෙන් අකිරියවාදී කියලා කියන්න පුළුවන්. තස්මාතං අකිරියවාදං අත්තනි සම්පස්සමානෝ. බමුණ කියන එක පැත්ත නෙමේ. කාය දුස්චරිතාදී මම කරන්නේ නැහෙනේ. එහෙනම් මේ පරියායෙන් මට අකිරියවාදී කියලා කිව්වොත් ඒක කමක් නැහැ. අපරම් පරියායන් අනුජානාති. ඔන්න තව පරියායක් කිව්වා. තත්තච කාය දුච්චරිතං ඉති. කාය දුච්චරිතේ කියලා කියන්නේ පානාති පාත, අදින්නා දාන, මිච්ඡාචාර, චේතනා වේදි තබ්බ. ඇත්තරම ප්‍රාණාති පාතේ කියලා මෙතන කිව්වේ මොකද්ද? කාය දුස්චරිතය කියලා කිව්වේ ප්‍රාණාතිපාත, අදින්නාදාන, මිච්ඡාචාර ආදී ඒ චේතනාව තමයි මෙතන කාය දුස්චරිතය කියලා කියන්නේ. දැන් ඔය ටීකා විස්තර කරන්න ගියොත් මේ මහා විස්තරයක් යනවා. දැන් පානෝ කියන්නේ කවුද, සත්තෝ කියන්නේ මොකද්ද, පානාති පාත කියන්නේ මොකද්ද, ඉතින් ප්‍රාණඝාතය දැන් සත්වේ පුද්ගලෙ නෑ කියලා කෙනෙක් හිතාගෙන ප්‍රාණඝාත කරන්න ගත්තොත් නෑ, ඇත්තටම සත්වේ පුද්ගලෙ නෑනේ. එහෙම වුණොත් දැන් ප්‍රාණඝාතයක් වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම විස්තර කියනවා සාංශ. මොකද ආයේ ටීකාචරණ වහන්සේලාට මේ ටික ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ නෑ. ඒ නිසා මේ සාංශලා ඒක කියාගෙන ම යනවා. මේ ලොකු විස්තරයක් තියෙන එක පස්සේ කියව ගන්න. ඊට පස්සේ ප්‍රාණඝාතය හරියටම වෙන්නේ කොතනද? ඒ කියන්නේ ඒ අයගේ ජීවිත ඉන්ද්‍රිය නැති කරපුවාමනේ ඔබට ඕක අපිට තවත් හැබැයි විස්තර එනවා මේ තුන්වෙනි පරාජිකාවේ. ඒ ප්‍රාණී පාන සංඤී නේද? පාණී පානාති පාතෝ පානාති පාති ඔන්න විස්තර කරනවනේ කොටස් කීපයකට. ඒතර අර ඒක තමයි අර කියන්නේ මේ උපසම්පදාව තියාගෙන යුද්ධයකට ගිහිල්ලා විසුන් වහන්සේලා දෙන්නේ මේ හතුර දුවගෙන එනවා. පළවෙනි භික්ෂුන් වහන්සේ බෙල්ල කපනවා, දැන් කඳ දුවනවා. ඒකද කියන්නේ කබන්දේ කියලා. දෙවෙනි එක නම් කබන්දේට අයිනවා. කාටද පරාජිකා කියලා අහනවා. කබන්දේට අයිනවා. ඒ කියන්නේ දෙවෙනි කෙනා පපුවට අයිනවා. කාටද ඊට පස්සේ පරාජිකා වෙන්නේ අහනවා. ඔය ඒක කියන්නේ පළවෙනි එකනාද කියලා කියන්නේ. හේතුව මෙයා දිව්වට දුවන්නේ දැන් කඳක් කියලා කියන. මොකද පළවෙනි එකනා ඇත්තටම ඇන්නේ නැත්තම් අරයට වග කීම එනවා. දැන් මෙයා ඉගෙන දෙවෙනි එකනා ඇන්නත් නැතත් මේ ජීවිතේ දැන් විනාශ වෙනවා. ඉගෙන ප්‍රයෝගයේ උනේ පළවෙනි එකනාගෙන්. ඒකයි කියන්නේ. ඒක ටීකාචරණ හන්සලම ලස්සන කතා ටිකක් කියනවා. ඉතින් කොහොමද මේ කඳක් දුවන්නේ? තාම හෘදේ වස්තුව වැඩ කරනවා කියනවා. ඒ නිසා කාය විඤ්ඤාති මේකේ උපදිනවා කියනවා. ඒ නිසා කාය විඤ්ඤාතියෙන් තමයි දුවන්නේ. ඉතියාට තේරෙනවා ඇති දැන් ඔළුවක් නැහැ කියලා. බලංගොඩ ආනන්ද මෛත්‍රී සන්නස්සේ දැකලා තියෙනවා කියලා අහලා තියෙනවා මං. වාහන අනතුරක් වෙලා මේ මූණ කියන්නේ බෙල්ල වෙන් වෙලා කඳ වෙනම තියෙද්දි කඳ දැන් මෙහෙම කරනවලු බෙල්ල පැත්තක ඉඳලා හොයනවලු කඳ. ඒ දෙකේම තාම විඤ්ඤාති වැඩ කරනවා මේ අර ප්‍රසාද තියෙනකම්. ඒකයි. ඇස් නටනවලු මේ බෙල්ල සාන්ත අනතුරකින් නේද මං අහලා දෙන එක. ඔය ඒකනේ අර කබන්දම් කියලා කියන්නේ නේද? හිස වෙන් වෙච්චා. ඒක කියන ලස්සන කතාවක්. ඔය ගැඩවිල්ලන් දෙකට කැපුවාම නටන්නේ කොහොමද? ඕනාගේ නැට්ට කැඩුනහම කොහොමද නටන්නේ? ඒ ඔක්කොම ඔය විමතිනෝදනේ ආචාර්යන් වහන්සේ කියනවා. ඒ උන්වහන්සේම හේතුව අභිධර්ම අටුවාචාර්යන් වහන්සේ නමනේ මාතිකට්ට කතාව ලියන්නේ. අභිධර්ම මාතිකට්ට කතාව ලියන්නේ සන්නස් මොහ විච්ඡේදනේ. මුද අභිධර්ම දැන් මන් තියෙන උන්වහන්සේට. එතකොට ඉතින් මේ විදිහට දැන් ඔය ගුණවිරහිත තිරච්ඡාන අය මැරුවොත් අප්පසාවජ්ජයි. ගුණ මහාන් තත්ත්වයේ වෙනකොට මහා සාවජ්ජයි. ඇතෙක් ආදී මරණකොට මහා සාවජ්ජයි. ප්‍රයෝග වැඩි නේ. මේකෙන් කියන්නේ නැහැ මේ පුංචි සත්තු මරන්න උදව් කරන එක නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඔව් ඉතින් අකුසලයේ අඩු වෙන්න පුළුවන් සා. චේතනාව යෙදෙන ප්‍රමාණවලට තමයි අකුසලයේ තීරණය වෙන්නේ. විපාක සකස් වෙන්නේ. මෝඩ මිනිස්සු ඉන්න ඉතින් ගහන එක එකපාර ගහන්න ඕනේ. ඒ වුණා ප්‍රාණඝාතයටත් අනුබලයක් වෙනවනේ. ඊටස අදින්නාදානේ කොහොමද වෙන්නේ? මිච්ඡාචාරය කියන්නේ මොකක්ද? අසද්ධම්ම අදිප්‍රාය මේ ඔක්කොම කියනවා. මේ දැන් පුංචි අටුවාවේ මේ වචන පහක් අයන්නේ තියෙන්නේ. ඒ දෙක දිදී මේ විස්තර ටික කරන්නේ. ඉතින් මුසාවාදයක් වෙන්නේ කොහොමද? ඒක විසංවාදනයේ වෙන්නේ කොහොමද? පූර්ණ කතාව එහෙම කියලා කියන්නේ නේද? සමහරු ඉතින් මේ කියනවලු කොහොමද සෝ යමත්තම් භංජති තස්ස අපතාය අපසාවජ මහන්දන අපිට ගහත්තානං අත්තනෝ සන්තක අධාතුකාමතාය නත්තීති ආදී නයප්පවත්තු අපසාවජ දෙන්න කැමති නැතිඳ නැහැ කියනවා. සක්කිනා හොත්තා අත්ත භංජනත්තං උත්තෝ මහසාවජ සාක්ෂි පිට තව තව කියනවා නම් තේ පබ්බජිතානං අප්පගම්පි තේලං වා සප්පින් වා ලබිත්වා පින්න පාති ගිහිල්ලා ඉතින් තෙල් චුට්ටක් හම්බෙනවලු පොඩ්ඩක් හම්බෙනවලු අසාදිප්පාය හිනා වෙන අදහසින් අජ්ජ ගාමේ තේලං නදී වන්නේ සඳති අද හම්බුණා තෙල් ගඟක් කියලා කියන්නේ තෙල් ගඟක් ගැලුවා කියලා ඒ කියන්නේ චුට්ටක් හම්බෙච්ච එක ඒක වැඩි කියන දැන් අපි සාමාන්‍යයෙන් ඔය ඒකයි මං කියන්නේ අර දැන් සමහර පාලියෙත් ඔය ව්‍යංජන අර්ථ නැතුව මේකේ අර්ථය හොයන්න අර ටීකාචාර්යන් වහන්සේලා අටුවාචාර්යන් වහන්සේලා මේ අර ව්‍යාකරණ කරුණු කියන්නේ මේකේ අර්ථ වරද්ද ගන්න කියලා. ඒ අවුරුදු 2000 ගානක් යද්දිත් අර්ථේ වරද්දන්න පුළුවන්නේ. එතන දැන් සමහර අපි සිංහල වචන කියනවා දැන් හොත්තටම දවස් 4ක් 5ක් වැඩ කරලා කරලා හොත්තටම මහන්සියදා. මං කියනවා මහන්සියදා වදනක් ටිකක් මහන්සිය කියනවා. ඒ ටිකක් කියන්නේ ඔය මුත්තකම මහන්සිය කියන එකනේ නේද? අර ඒක 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 තමයි අපේ වචන මාලාව. එතකොට ඔන්න අට කතාවල එහෙම කියන මෙතන ටිකක් කිව්වේ නම් හොඳටම වැඩි කියන අර්ථයෙන්. අන්න එතකොට ඒක අර්ථ පටල ගන්නතු අපි දැනගන්න ඕන. මෙතන ඉතින් කියනවා මේ විදිහට කිව්වොත් පූර්ණ කතා නැයන පවත්ව අප්පසාවජ්ජෝ. ඒකත් බොරුවක් තමයි. ඇයි අරගොල්ලෝ නිකන් එකපාරට රැවටුන තැන ඇත්තටම තෙල් ගොඩක් හම්බුණාද දන්නේ නැහැ කියලා අල්පසාවජ්ජයි. හැබැයි අදිත්තන් ඒවපන දිත්තන් ඉතියාදින. දැක්කේ නැති එක අය කෙලින්ම කියනවා දැක්කා කියලා. ඒ වගේ කිව්වොත් ඒව මහා සාවජ්ජයි. ඔයදර මේකේ අංග හතරක් තියෙනවා. අතතං වත්තු අසත්‍ය වස්තුවක් වෙන්න ඕනේ, විසංවාදන සිත තියෙන්න ඕනේ, ඒකට වෑයම් කරන්න ඕනේ, අනුන්ට ඒක බොරුවක් කියන බව තේරෙන්න ඕනේ, ඒක කිව්ව බව තේරෙන්න ඕනේ. ඕ විත්‍යාදී ලියලා නේද? එහෙම බොරු කියලා තියෙනවනේ ඒ ඔක්කොම වෙනවාගේ අටකතා සුපන අනාගතත්තා විමංසිතා ස්වාමීන් කියන මේ ටික නම් අටුවාවේ ආවේ නැහැ. සාංශලගේ අදහස් ටිකක් කියන්නේ විමසලා ගන්න පේනවා. ඉතින් මේවා බොරු වෙනවා කියලා. සෙ පිසුණාවක් වෙන්නේ කොහොමද? පිය ශුන්‍ය කරනවා කියලා කියන්නේ ප්‍රියභාවය නැති කරනවා කියන්නේ. එතන ඒක දෙකක් වෙනවා. එකක් තමයි එක්කෝ කේලම කියන කෙනාට ගිහිල්ලා ප්‍රිය වෙන අදහසින් කියන්න ඕන. එහෙම නැත්නම් කේලමට ලක් වෙන කෙනාව බිඳවන අදහසින් තමයි ওই දෙක වුණාම තමයි කේලමක් බවට පත් වෙන. එහෙම නැත්නම් කේලම් වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි ගුරුවරයෙක්ට ගිහිල්ලා ඇත්තනම යහපත් අදහසින් අපි මොනාරි කියලා අපි අභූත චෝදනාවක් කරනවා කේලම් කියනවා කියලා නේ. ඒ කේලම ගන්නේ මොකද්ද කියලා ඉතින් අපේ තියෙන වැරදි නම් ඇත්තටම ගිහින් ගුරුවරුන්ට කියනවා නම් ඒක හොඳයි. ඉතින් මන්නා කියන්නේ කියන්න කියලා මගේ වණ. ඒක හොඳයි නේ තින් නේද? ඉතින් අපිට රැකෙන්න හොඳයි නේ. බොරු කියන්න එපා ඉතින්. ඇත්තට සවන්න ඇති ඒක කියන්න. බොරු කියන එක නම් හොඳ නෑ. ඇත්ත දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක පවරලා තියන්න වැඩි හිටියන්න. සංසිගේ ඒක ගුරුවරුන්ට මතක් කරන්න අපි අඩුපාඩු තියෙනවා නම් ප්‍රශ්නේ නෑ. අපි දිද්දිනේට කියපු පළවෙනි දවසේ ලොකු සංසි කිව්වේ ඉන්න වැඩි හිටිය ඔක්කොටම ආශතුන් ගිහින් කියන්න මේ පවරන්නේ ලොකු සාංශ කිව්වේ නැහැ ලොකු සාංශයට පවරන්න කියලා. කිව්වා ගලේවල සාංශකේ පටන් පවරන්න මේ පුංචි හැරි වැරද්දක් දැක්කොත් ඒක ඉවලෙම කියලා දෙන්න කියලා අදම පවරන්න කිව්වා. ඉස්සෙල්ලාම ඉතින් නෝන පාවිච්චි කරන්න බෑ ලොකු සාංශයට පැවරුවා ඉස්සෙල්ලා. ලොකු සාංශ කිව්වේ නැහැ මට පවරන්න කියලා. ඒක දැනගන්න ඕනේ අපි. එහෙමයි සාරා. ඔව්. ඒකේ අර මේ පාලි පාඨ මංජරියේ දෙවෙනි පොතේ ලස්සන කතාවක් කියනවා මේ අවවාද අනුශාසනා ගැන කියද්දි මේ පුංචි පාලි වාක්‍යයක් කියන්නේ නමුත් ඒක හරි වටින මේ නිධානයක් දෙන්නනකොට කෙනෙක් ඉතින් බලෙන් බෙල්ලෙන් අල්ලලා ගිහිල්ලා ඉතින් දෙන්නවත් නිධානයක් ඉතින් කවුද අකමැති වෙන්නේ නේද? ඒ වගේ ඉතින් සලකන්න කියලා ඉතින් සමාජකිට මේ සැර කරලා වචන ටිකක් සැරට කියලා වුණත් කිව්වනම් ඉතින් නිධානයක් පෙන්නනවා නම් සැරට හරි ගවන්නේ නැහැ ගහලා හරි ගවන්නේ නැහැ ඉතින් නිධානෙ පෙන්නනවා නම් කොච්චර දෙයක්ද නේ. ඉතින් මේ වගේ ඉතින් වැරදි පෙන්නනවා නම් ඒ සංසලා ගැන ඉතින් සතුටු වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේ කියන්නේ ඉමේ නානා භවිස්සන්ති විනා භවිස්සන්ති බෙද පුරේක්කාරතා ඉතිහාං පියෝ භවිස්සාමි විශ්වාසිකෝ බේද කරන්න ඕ විශ්වාස අදහසින් නම් ඒ වගේ ඒ මේ කෙලම වෙන විදිහ කියනවා. පරුස වචන වලදී වෙන්නේ මම්මච්ඡේදක කාය වචී ප්‍රයෝග සමුට්ටාපිකා ඒකාන්ත පරුසා චේතන. මෙතන මට තේරෙන විදිහ නම් මම්ම කියලා කියන්නේ අර දැන් රණ්ඩුවක් යන වෙනාට ම් කියලා කියන්නේ අර මේ අනිත් පැත්තට සැර කරලා ඉතින් ඊට පස්සේ වචනයක් මොනව හරි කියනවනේ ම් කියලා නිකන් පටන් ගන්න. අනේ මම්මච්ඡේදක කියලා කියන්නේ ඒ වගේ අදහසක් වෙන්නේ නැති. හැබැයි මෙහෙමත් තියනවලු ආවිභාව අත්තමිදම් වත්තු වස්තුවක් තියනවලු දරුවෙක් අම්මගේ වචනේ අහන්න නැතුව ආරණ්‍යයට යනවලු අරඤ්ඤං ගච්ඡති තම් මාතා නිවත්තේතුම් අසක්කොන්ති අම්මට මේ ළමයා නවත්ත ගන්න චණ්ඩාතම් මහින්සී අනුබන්ධතු මේක ඉතින් නිකන් කියනවා තෝට ගොණික් ගහපිය කියලා වගේ කියන්නේ එළද නැත්ත නැතිය කියලා අන්න ඒ වගේ කියන්නේ ලොහු අනුබන්ධ කරගෙන ලොහු බඳින්න කියලා කියන්නේ කාපිය එළදෙනෙක්වත් කියලා කියන්නේ අක්කෝසි ආක්‍රෝෂ කළා අතස්ස තතේව අරඤ්ඤේ මහින්සී උට්ටහසි ඇත්තටම මේ ළමයා කැලේට ගියාට පස්සේ ඔය එළදෙනක් ඉතින් පැන්නුවා ධාරකෝ මේ ළමයා හිතනවලු යම් මම මාතා මුකේන කතේසි අම්මා යමක් කටින් කිව්වද තන්මා හෝතු කටින් කියපු එක වෙන්නපා යම් චිත්තේන චින්තේසි අම්මා හිතෙන් හිතුවේ මොකද්ද ඒක වෙන්න කියලා තන් හෝතු සත්‍ය ක්‍රියාවක් සත්‍ය ක්‍රියාවක් කරාලු ගුණපන්නන්ති මහින්සී තත්ත්වය බද්ධාවිය අට්ඨහසි ඒ වෙලාවෙ නිකන් මේ කවුරු හරි ඇවිල්ලා බැඳලා අල්ලගත්තා වගේ එළදෙන නැවතුණාලු ඒවම් මම්මච්ඡේදකෝපි ප්‍රයෝගෝ චිත්තසන්නතහයි පරුසාවාචා නහෝති අම්මල ගුරුවරු ඔය විදිහටකින් දොස් කිව්වට මේක පරුස වචනයක් කියලා ගන්න එපා කියලා කියන්නේ හේතුව සිතෙහි මෘදු බව තියෙනවනේ සිතින් මෘදු ඒක කිව්වේ කියනවා ඉතින් මාතා පිතරෝහි කදාචි පුත්තකේ අම්මා තාත්තා කවදාවත් දරුවන්ට ඒවම්පි වදෙන්ති චෝරාවෝ කණ්ඩා කණ්ඩිකං කරන්තුති උපලපත්තම් පිච නේසං උපරි පතන්තන්න ඉච්ඡන්ති තෝ හොරෙක් කෑලි කෑලි කපපිය කියලා කිව්වත් හිතින් නම් අම්මා තාත්තා උපුල් දණ්ඩක්වත් ඔළුවට වැටෙන්න කැමති නැහැ දරුවන්ගේ ඒකයි මේ කියන්නේ ආචරී උපජ්ජායාච කදාති නිස්සිතකේ ඒවං වදන් ඇදුරු උපාධ්‍යන් වහන්සේලා සමහර වෙලාවට ශිෂ්‍යයන්ට නිස්සිතකේ ඒවං වදන්ති ශිෂ්‍යයන්ට තමන්ගේ ශිෂ්‍යයන්ට මෙහෙම කියනවලු දෙමව්පියෝ වගේ කිම් මේ අහිරික අනොත්තප්පිනෝ චරන්ති නිද්ධමතනේ මේකුන්ට ලැජ්ජ නැහැනේ මේ අයට බයක් නැහැනේ ලැජ්ජ බයක් නැහැ නිද්දමත එලවල දාන්න ඕනේ කියලා ඔන්න ඔය නිද්දමත කියලා කියන්නේ අල්ලන් බැහැර කරන්න කියන එකනේ අන්න ඒ වගේ ඉතින් සැර වචන ටිකක් ඉතින් කියන්න පුළුවන් අතච නේසං ආගම අධිගම සම්පත්තෙන් ඉච්ඡන්ති හැබැයි ගුරුවරු මෙහෙම කියන්නේ ආගම අධිගම සම්පත්තෙන් ඉච්ඡන්ති ත්‍රිපිටකය ඉගෙන ගන්න අධිගම ලබන්න මාර්ගඵල ලබන්න ඕන අදහස නිසාමයි ගුරුවරු මෙහෙම දොස් කියන්නේ යත චිත්තසන්නතහය පරුසාවාචා නහෝති සිතේ මුදු බව තියෙන හින්දා ගුරුවරයාට මේව පරුස වචන වෙන්නේ නැහැ කියනවා ඒවම් වචනසන්නතාය අපුරුස් අපරුස් වාචාපි නහෝති නැහි මාරේතු කාමස්ස ඉමං සුඛං සයාපේති වචනං අපරුස වාචා හෝති චිත්ත පරුසතාය පන ඒසා පරුස වාචා සිතම තමයි මෙතන බලපාන්නේ පරුස වචනයක් වෙන්න හරි නේද අල්ප ගුණායට පරුස වචන කිව්වොත් අල්ප සාවජ්ජයි මහා ගුණායට කිව්වොත් මහා සාවජ්ජයි කියලා කියනවා සම්පප්පලාප කියලා කියන්නේ ඉතින් සුඛං හිතංච පලති විසරති විනාසේති ඉති සම්පං කියලා කියනවා සැපයත් හිතයි සීමාවත් විනාශ කරන නිසා සම්පං කියලා කියනවා අත්තනෝ පරේසංච අනුපකාරකං තමන්ටත් අනුන්ටත් මෙලොව වැඩක් නැති යම්කිංචි සම්පම් පලපති ඒතායාති සම්පප්පලාප මේ සම්පව පලපති කියලා කියනවා ඒ නිසා සම්පප්ප ලප ලපනේ ධාතුකින්නේ නේද? එහෙම තමයි මට මතක. අනත්ත විඤ්ඤාපික කාය වචි ප්‍රයෝග සම උට්ටාපික අකුසල චේතන සම්පප්ප ලාපය කියන කියනවානේ. ಭಾರತ යුද්ධ සීතා හරණාදි නිරත්තක කතා පුරේකාරත. ඒ කියන්නේ මොකද්ද? ಭಾರತ යුද්ධේ රාමායනේ ඔය පිස්සු ටිකක් ඉන්නවනේ, මේ මේ යක්කු බොලව් කියලා මුකුන්ද ඉන්නේ. රාවණා කතාව, ඒක මිත්‍යා කතාවක්. ඒකේ ලොකු සත්‍යතාවයක් නැහැ. ඒවා අපිට කතා කරන්නත් එපා කියලා කියන්නේ මේ සීතා හරණාදී නිරත්තක කතා. ඒ කාලෙ ඉඳන් මොක තිබුණද කියලා මේ පොළොන්නර යුගයේ මේ ටීකාව. අට කතාවෙත් ඕකම කියනවා. ඒ රාම රාමායනේ සීතා රා මොනවාද මේ රාවණ කතා, ඒව කතා කරන්න යන්නේ. ඒ භික්ෂුන් වහන්සේලාට නිරර්ථක කතා කියලා කියන. කතා රූපී කතා කතනංච. හරිනේ. ඕ ඒ නිසා ඉතින් අර පරුස වචන දැන් අපි සමාගෙට ගුරුවරයෙක් හොඳට මොනහරි කියපුවාම හැම තැනම ගිහින් කියනවා බැන්නා කියලා නේ. එහෙම හොඳ නැහැ. ඉතින් ඒ සවන්නන්සේ ආයේ ඊට පස්සේ අවවාදයක් කරන්නේ නැහැනේ නේ. දැන් ලොකු සාන්සේ සමහරකට ඉතින් ඔය සැරට මොනහරි ටිකක් ඒ ස්වરૂපේ උන්වහන්සේගෙ තියෙන්න පුළුවන්. කවදාවත් එක දවසක් මට මතකයි මේ නිරෝධානන්ද කියලා මෙහි ආශ්‍රම කෙනෙක් හිටිය අපිත් එක්ක උපසම්පදා වෙච්ච. ඒ ආශ්‍රමතුන් මේ නොකිය මෙහෙන් ගිය වෙලාවේදී කොහොද බෝධිදී සන්නංග ආරංචි වෙලා තිබ්බේ. ඒ වෙලාවෙම අත් දෙක එකතු කළාද මන් දන්නේ කොහොම හරි කිව්වලෝ අනේ ඒ ආශ්‍රමතුන්ට කරදරයක් නොවේවා කිව්වලෝ. මේකට ලොකු සාංශය. ඉතින් ඒ වගේ සෝයි සන්නංසලාගේ තියෙන කරුණාව, ගුණය ඒවා අපිට පේන්නේ නැහැ ආශ්‍රමතුන්හන්ස. සමහරකට අපේ කෙලෙස් වැඩි වුණාම ඉතින් ওই පොඩි අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා කියලා හිතාන ඉතින් අපි දොස් කියන සෑහෙන්න. ඒවයි විපාක ලේසි නැහැදී ඒවා දැනගෙන මොකද අපිට උන්නාසලාගේ සීලියත් එක්ක හැප්පෙන්න බෑනේ. දැන දැන දුකලාවක් උන්නාසලා කරන්නේ නැහැනේ, දැන දැන. කවදාවත් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගුණේ නිරන්තරයෙන් ඉතින් හිතේ තියාගෙන අපි වැඩ කරන්න ඕනේ. නැත්තම් අපි යන මග අපිටත් පීඩාවක්, අනුන්ටත් පීඩාවක්, අනුන්ගේ දේශත් අවුස්සනවා. ඒ නිසා මේ Tamanta සතුටින් ඉන්න බෑ පැවිද්දේට පස්සේ වැඩි හිටියොන ගරහලා. ඒ හින්දා මේ සාන්නංශලාවේ ටිකක් සැරට මොනවා හරි අඟුරුගම සාන්සලා හරි කවුරු හරි අවවාද ආදී කරපුවාම ඒවා ඉතින් අපි කෝප වෙන්නේ නැතුව ඉවසන්න ඉතින් පුරුදු වෙන්න ඕනේ. ওই සාන්සලා කවදාවත් අපිට අයහපතක් කරන අදහසකින් හිතන්නේවත් නැහැ. ඒක අය හොඳටම දන්නවා අපි. ඉතින් මේ ලොකු සංසලාගේ සෑහෙන ඉතින් ಗುಣ තියෙනවා. කොස්ගොඩ සංසුණත් සමහරවල් ටිකක් මූණ්ඩ කියනවා කියේවා. නමුත් ඒ සංසගේ කරුණාව ඒත් එක්කම අනිත් පැත්තට කඳුළු වැටෙන ඇස්වලින් මේ මෙහෙ අය ගැන උනත් සංස නිතර අහනවා සංස. අරයා කොහමද, මෙයා කොහොමද ඉන්නවද? ඉතින් ඒ අර කරුණාව එහෙම සංසලාගේ හිතවල ගොඩාක් කල් වැඩිච්ච සංසලා ඉතින්. සීලෙද අපි වැඩිච්ච සීලෙ අපිට පේන්නේ නැහනේ පිටට. මීටරයක් හයි කරලා තියන්න ඕනේ නේද? කොච්චර මේ පිරකවද කියලා බලන්න. ඒකවල තමයි තේරෙන්නේ අපේ එකයි ඒකයි කොහොමද කියලා. තරාදීක තිබ්බනම් ඒ නිසා මේ සාස්ත්‍රලාගේ ගුණ ඉතින් අපි නිතර සිහියට අරගෙන ඉතින් වැඩ කරන්න ඕන මේ. ඒතකොට තමයි අර අපේ පැවිදි ජීවිතයත් බබලෙන්නේ. නැත්නම් අපත් පීඩාවෙ ඉන්නේ, ඒ අය සතුටින් ඉන්නේ නැහැ. පැවිදි ලොකු සාස්ත්‍රලාට දොස් කියන අය හොඳට බලන්නකො. පැවිදි සතුටින් නැහැ ඒ අය. ඒගොල්ලෝ පීඩාවෙන් ඉන්නේ. හරි. එතකොට මේකට අදාළ ඔය අමතර කතා ටිකක් කිව්වේ. එතකොට මේ කියන අගුණ, එතකොට බුදුරජාණන් වහන්සේ සතු නැති නිසා බුදුරජාණන් වහන්සේ අකිරියේ වාදී. ඇයි මේ කියන කාය දුස්චරිත, වචී දුස්චරිත නැන්නේ? මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප චේතනා වේදිතප්ප. මනෝ දුස්චරිතාන්ති අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨියෝ වේදිතප්ප. මනෝ දුස්චරිතය කියලා කියන්නේ අභිජ්ජාව. ඒ කියන්නේ පරසම්පත්තෙන් අභිමුඛං ඡායතිති අභිජ්ජා. පරසම්පත්තීසු ලෝභ. අනුන්ගේ සැප සම්පත් වලට ලොල් කරනවා, ලෝභ කරනවා. ඒකට කියනවා අභිජ්ජාව කියලා. ව්‍යාපාද. ඔව්. අහෝ වතයිදම් මමස්ස. මේක මට තිබ්බනක් කියලා කියන්නේ අන්නේ වගේ. මේක මට ඒකාන්තයෙන් මට ලැබෙනවා නම් කියලා කියනවා. ඒ අනුන්ගේ දේවල් වලට ඒක තමයි අභිජ්ජාව කියලා කියන්නේ. ව්‍යාපාදේ තේරෙනවනේ, හිත සුඛං ව්‍යාපාදේති විනාශේති. හිත සුව විනාශ කරන නිසා ව්‍යාපාදේ කියලා කියනවා. ඇයි තරහ ඇති වුණාම ඉතින් තමන් හිතේ සතුටක් නැති වෙලා යනවනේ. ඒකද අර ලස්සනට කියනවා විසුද්ධි මාර්ගයේ හැරේ සාමාන්‍ය පර සූත්‍ර වල එහෙම අඟුරු කොටකට අත දාලා අනුන්ට ගහන්න හදනවා වගේ කියලා කියනවා. ඉස්සෙල්ලම් පිච්චෙන්නේ කවුද? තමන්ගනේ පිච්චෙන්නේ. අ මහා උත්තර ගඳ ගහන අසුචි කොටක් අරගෙන අතින් අරව අනුන්ට ගහන්න හදනවා වගේ කියනවා. කාගේද ඉස්සෙල්ලම ගෑවෙන්නේ? තමන්ගනේ ගෑවෙන්නේ. අන්න ඒකදී ව්‍යාපාදේ ගැන ලස්සන විස්තර තියෙනවා. මිච්ඡා දිට්ඨිය විපරීත දස්සන ලක්ෂණය. ඔය විදිහට ඊළඟට මනෝ දුච්චරිත තපෙත්වාතේ ධම්මේ අවශේෂ අකුසල ධම්මා අනේක විಹಿತ පාපක අකුසල ධම්මාති වේදිතත්ව. ඉතර අනේක විಹಿತ පාප අකුසල ඉතිරි සියල්ල දැනගන්න කියලා කියනවා. ඔය අර්ථයෙන් ඔය අකුසල් නැති නිසා භාග්‍යතුන් වහන්සේ ඔය දේ කරන්නේ නැති හින්දා අකිරිය වාද. මොකක්ද අශෝක? කොහොමත් අපේ අයිසුතුන් දැන් බාහිරින් අපි කොච්චර කරුණු කිව්වත් චේතනාව අනුව තමයි ඔතන කර්මය තීරණය වෙන්නේ. කාටද චේතනාව වැඩිපුර යෙදෙන්නේ? ඒ අනුව විපාක සකස් වෙනවා. ඒ කියන්නේ මේ බෝම්බයක් අටවන්නේ මේ කවුරු හරි මැරේවා කියලා අනුද්දිස්සකවද? අලියට ඉතින් චේතනාව එදිනවා වැඩි වෙන්න පුළුවන් ඉතින්. ඇයි අහපුහමත් ආයසුතුන්හංශ ආය විපාක පසු විපාක චේතනා වැඩි නේ අපර චේතනාව එහෙම. අලියෙක් තමයි මැරිලා තියෙන්නේ කිව්වහම. ඔව්. දැන් අපි කියන්නේ දැන් කෙටියෙන්ම ගත්තොත් කර්ම විපාකයේ සකස් වෙන්න මොකද්ද බලපාන්නේ? බාහිර දෙයටත් වඩා චේතනාව යෙදෙන විදියනේ. ඒතර බාහිර දෙයේ ස්වභාවය අසතුම් ඇත්තටම කියන්නේ මේ චේතනාව යෙදෙන්න පුළුවන් ස්වභාවය වැඩි නිසා හෝ අඩු නිසා නේද? අලියෙක්ට ආදී ඉතින් වස්තුව ලොකු වෙද්දී චේතනාව ඇති වෙන ප්‍රමාණය වැඩි නේ. ඒතර විපාකේ වැඩි වෙනවා. ඕ අපේ තුමුන් ඉතින් අලියෙක් එකපාරෙන්ම පුළුවන් තරම් අවම විදියට තාක්ෂණික ක්‍රම භාවිතා කරලා මෙයා කල්පනා කරන්නේම අවම වේදනාව අනුව මරන්න කියලා. හැබැයි ලේනා මාස ගානක් අවුරුදු ගානක් දුක් දීලා දුක් දීලා දුක් දීලා කරනවා. ඉතින් විපාක වැඩි වෙන්නේ කාටද? අරයට ඉතින් වැඩි චේතනා වැඩිපුර යෙදෙනවනේ. විපාක ඒක ආනට හැදිලා ඉතින් වැඩි ඒක. මට තේරෙන විදිහට මම ඔය කීවේ ඉතින්. ආ එහෙම වුණොත් එහෙම. ඒකනේ වැඩි. ප්‍රයෝගේ වැඩි. ඒක තමයි ටීකල් කිවි සංසිස්සලා. ප්‍රයෝගේ වැඩි නිසා මහසාවජ්‍ය වෙනවා. චේතනාව අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ අස්මා. චේතනා පරම්පරාව තරාදීකට දෙපැත්තේ දාලා බලන්න ඕනේ ඉතින්. ඒකෙන් තමයි අපිට තීරණය කරන්න වෙන්නේ විපාකය කොහොමද වැඩි වෙන්නේ අඩු වෙන්නේ කියලා. ගුණ මහාන්තතාවයනේ. අලියා කියන්නේ ලේනෙක්ට වඩා ඉතින් ටිකක් නුවණ එහෙම වැඩි සතෙක්නේ. එහෙනම් අභිධර්ම පොතකින් ඒව සාකච්ඡා කරමු ඈ. ඔව් ඒක. හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ බමුණ චෝදනා කරා උච්ඡේදවාදී කියලා නේ. පුන බ්‍රාහ්මනෝ තමේව අභිවාදනාදී කම්මං භගවති අපස්සන්තෝ ඉමං ආගම්ම අයං ලෝකං ලෝකකන්ති ලෝක ප්‍රවේනි උපජ්ජති ති මඤ්ඤමාන. මේ වන්දනාමානාදී කරන්නේ නැති නිසා ලෝක තන්තිය. තන්තිය කියලා කියන්නේ ඒ මේ පෙළ. ලෝක ප්‍රවේනි ඒ પરම්පරාව උච්චිජ්ජති. ලෝකේ යන මේ පරම්පරාව මේ බමුණුන්ගේ තියෙන මේ ලක්ෂණ මේ පරම්පරාව මේ සිඳිනවනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උච්ඡේදවාදී කියලා කිව්වා. භගවාපන හැබැයි භාග්‍යතුන් වහන්සේ ඔක හැරෙව අනිත් පැත්තට අට්ඨසු ලෝභ සහගත චitteසු. ලෝභ සහගත සිත් අට දන්නවනේ නේද? ලෝභ සහගත සිත් අට උපජ්ජමානස් පංචකාම ගුණික රාගස්. ඉතල මේ ලෝභ සහගත සිත් අටේ සෝමනස් සහගත නේද? ඥාන සම්පයුත්තනේ. දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික නේද? ඊට පස්සේ දිට්ඨිගත විප්‍රයුත්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික දිට්ඨිගත විප්‍රයුත්ත අසංකාරික සසංකාරික. ඔය කියන ලෝභ සහගත සිත් අටේ උපදින පංචකාම ගුණික රාගය එකක්. ද්වේෂ අකුසල චitteසු. උපජ්ජමාන දෝෂස. මොනවාද? දෝෂ සිත් දෙක පටිග. පටිග සම්පයුත්ත අසංකාරිකේ ටික. ඒකේ අසංකාරිකයි සසංකාරිකයි කියන මේ සිත් දෙකේ. අනාගාමී මග්ගේන උච්ඡේදම් වදති. ආ කාමරාගයේ පටිගේ දුරු කරනවා. භාග්‍යතුන් වහන්සේ අනාගාමී වෙලානේ සර්වඥතා ඥානය ලබන්නේ. අනාගාමී වෙනකොටම ඕක දුරු කරනවා. ඒ අදහසින් බුදුරජාණන් වහන්සේ උච්ඡේදවාදී. සබ්බා කුසල සම්භාස්සපන නිරවසේසස්ස මෝහස්ස අරහත් මග්ගේන උච්ඡේදම් වදති. සියලු අකුසලය සබ්බා කුසල කිව්වට කුසල නෙවෙයි. සබ්බා අකුසල කියන එකයි ওই සංදි වෙලා තියෙන්නේ. සියලු අකුසලයන්ගේ උත්පත්ති සම්භවය නිරවසේස නිරවසේස වශයෙන් මෝහස්ස මෝහයාගේ අරහත් මග්ගේන උච්ඡේදම් වදති. මෝහය දුරු කරන අවිජ්ජාව දුරු වෙනවා. රහත් වෙද්දි සර්වඥතා ඥාණයත් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේට උච්ඡේදවාදී කියලා කියන්න පුළුවන්. තපෙත්තාතේ තයෝ අවශේෂානම් පාපකානම් අකුසලානම් ධම්මාන ලෝභ දේශ මොහ කියන මේ අකුසල තුන හැර ඉතිරි ඔය ඊර්ෂ්‍යා මච්චරිය මාන නේද 1500ක් තරම් කෙලෙස් අකුසල ධර්මයේ යථානුරූපං සුදිසු පරිදි චතුහි මග්ගෙහි උච්ඡේදම් වදති. ඇයි අර සෝවාන් වෙනකොට එහෙම ඉස්සා මච්චරියක් දුරු වෙනවා කියනනේ දේශ සිත්වල ඇති වෙන නේද? ඊට පස්සේ සකදාගාමීදී තුනී වෙනවා. ඒ නිසා උච්ඡේදවාදං අත්තනි සම්පස්සමානෝ අපරම්පරියායන් අනුජාන. තව පරියායකින් බුදුරැන්වා සිටි මමත් උච්ඡේදවාදී කියලා කිව්වා. මේ කියන අර්ථේ. පුන බ්‍රාහ්මනෝ jigucchati manye සමනෝ ගෝතමෝ ඉදං වයෝබුද්ධානං අභිවාදනාදී කුසල සමුදාජාර කම්මා. මේ වැඳීම් පිදීම් ආදී කුසල සමුදාචාර වූ කර්මයන් වයෝවෘද්ධයන්ට වැඳීම් ආදී සමන ගෞතමයන් වහන්සේ පිළිකුල් කරනවානේ. තේන තන්න කරෝතීති මඤ්ඤමාණෝ. ඒ නිසා මේවා කරන්නේ ඌව පිළිකුල් කරන හින්දා තමයි කරන්නේ නැත්තේ කියලා ජේගුච්චි භවං ගෞතමෝ කියලා චෝදනා කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා ඔව් බමුණ ඔබ කියන විදිහට නම් මම පිළිකුල් වැඩ කරන්නේ නැහැ. මේ අර්ථයෙන් නම් මට පිළිකුල් කියලා වුණා කියන්න පුළුවන්. මොකක්ද ඒ අර්ථය? භගවාපන යස්මා jigucchati kaya juttari dutta jutna duccharitaadi kaya duccharitaadi පිළිකුල් කරන නිසා jigucchati කියලා කියන්න පුළුවන්. කිං උත්තං හොති යංච තිවිදං kaya duccharitaං යංච චතුබ්බිදං වචි duccharitaං යංච තිවිදං මනෝ duccharitaං යාචටපෙත්ත තානි දුච්චරිතානි අවශේෂානම් ලාම කට්ටේන පාපකානම් අකෝසල්ල සම්බූතට්ඨේන අකුසලානම් ධම්මාන සමාපatti සමාපජ්ජමාන සමංගි භාවෝ තං සබ්බම්පි ගූතං විය මණ්ඩනක ජාතියෝ පුරිසෝ ජීගුච්ඡති හිරියති. මේක කියනවා ඉතින් මේ කියන ත්‍රිවිධ කාය දුස්චරිතය චතුර්වැදෑරුම් වචී දුස්චරිතය ත්‍රිවිධ මනෝ දුස්චරිතය අනිත් සියලුම ලාමක වූ පාපී අකෝසල්ල සම්බූතට්ඨේන කෞශල්‍ය නැති අකුසලානම් ධම්මානම් දැන් කෝසල්ල සම්බූතට්ඨ කියලා කියන්න පුළුවන් කුසලයට නේද? අදක්ෂ මේ ඉතින් මෙතන කියනවා සමාපatti සමාපජ්ජමාන සමංගි භව අකුසල සමාපත්තිර සමවැදිලා කංසබ්බම්පි. ඒ සියලු ධර්මයන් ඔය අකුසල සමාපatti කියලා එහෙම සූත්‍රයක් තියෙන. ඒ සියල්ල ගූතං විය මණ්ඩනක ජාතියෝ පුරිසෝ ලස්සන තරුණ හොඳට සරසගෙන ඉන්න නාලා කරලා පවුඩර් ගාලා ඔක්කොම කරලා හොඳ ලස්සනට ඉන්න පුරුෂේ කුණපයක් ගූතයක් අසුචියක් දෙල්ල එල්ලුවොත් එහෙම මොකද වෙන්නේ? ඒක ඉතින් යාට මහා පිළිකුලක්නේ. පිළිකුල් කරනවානේ. අන්න ඒ වගේ තස්මා ජේගුච්චිතා භාග්‍යතුන් වහන්සේ මේ කියන කාය වචී මනෝ දුස්චරිත පිළිකුල් කළා. අත්තනි සම්පස්සමානෝ අපරම්පරියායන් අනුජාන. බමුණ කිව්වා භාග්‍යතුන් වහන්සේ පිළිකුල් කරන කෙනෙක් කියලා. කිව්වා ඔව් ඉතින් ඇත්ත තමයි, මම මේ ටික නම් පිළිකුල් කරනවා. තත්ත කාය දුච්චරිතේන इति උපයෝගත්තේ කරණ වචනං දට්ටබ්බ. කාය දුච්චරිතේන කියලා කියද්දි උපයෝගාර්ථයෙන්, කියන්නේ ဒုတိය විභක්තිය අර්ථයෙන් කරණ වචනයක් කියලා කියන්නේ ඒ කාය දුච්චරිතේනනි කියලා කියන්නේ. ඒතර කාය දුච්චරිතං කියලා අර්ථ ගන්න කියලා කියනවා නෑ. ඔව් උපයෝගාර්ථේනේ. හරි නේද? ඊට පස්සේ පුන බ්‍රාහ්මනෝ තමේව අභිවාදනාදී කම්මං භගවති අපස්සන්තු. මේ වඳින්න නැති ආදී ඒවා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි දකින් නැතුව අයන් ඉමං ලෝක ජෙට්ටක කම්මං විනේති විනාසේති. ලෝකේ ජේෂ්ඨ කර්මයන් විනේති විනාසේති. විනේති කියලා කියන්නේ මෙතන කියනවා මේ හික්මිය යුතු නිසා. එතන විනාසේති කියලා කිව්වේ අර්ථය ඒකයි. ඒ කියන්නේ මේවා නසනවා කියලා කියන්නේ. අතවා යස්මා ඒතං සාමීචි කම්මං න කරෝති. මේ සාමීචි කර්මය කරන්නේ තස්මා අයං විනේ තබ්බෝ. උන්නාන්සේ හික්මේ ඒ කියන්නේ විනේනේ කරන්න ඕන. නිග්ගන්නි තබ්බෝ. උන්නාන්සේට නිග්‍රහ කරන්න ඕනේ කියලා හිතමින් භගවන්තං වේනයිකෝ इति ආහ. තත්තරයන් පදාත්තෝ විනේතිති විනයෝ. විනාසේ තීති උත්තං හෝති. විනාශ කරත්නුයි විනය කියලා කියනවා. විනයෝ ඒව වේනයිකෝ. විනයම තමයි වේන එක කියලා එක ප්‍රත්‍යයෙන් කිව්වේ. විනයං වා අරහතීති වේනේ. තවාර්ථයක් කියනවා විනයට සුදුසු නිසා වේන එකයි. විනයට කියලා කියන්නේ නිග්ගහං අරහතීති උත්තං හෝති. ඒකේ අර්ථය තමයි නිග්ගහයට සුදුසු නිසා වේන එකයි කියලා කියන්න පුළුවන්. භගවාපන යස්මා රාගාදීනම් විනයාය භූපසමාය ධම්මං දේසේති. රාගාදීහි නිග්‍රහය පිණිස භාග්‍යතුන් වහන්සේ දහම් දේශන නිසා තස්මා වේනයිකෝ හෝති. ඉතින් භාග්‍යතුන් වහන්සේ වේනයික තමයි. අනුන් හික්මෝනවටත් කියනන්නේ නේද වේනයික කියලා. විචිත්‍රාහි තද්දිත උත්ති. තද්දිත පැවැත්ම විචිත්‍රයි කියලා කියන්නේ. අයමේවච එත්ත පදත්තෝ. මේක මෙහි පදාර්ථයයි. විනයාය ධම්මං දේසේතීති වේනයිකෝ. හික්මීම පිණිස දහම් දේශන නිසා වේනයික කියලා කියන්නේ. දැන් එකක් කියන තද්දිත ප්‍රත්‍යක් තියෙනවනේ. ඒ ප්‍රත්‍යයෙන් අර්ථ කීපයක් ඔය කිව්වේ. නිග්‍රහයට සුදුසු නිසා වේනයිකයි කියන්න පුළුවන්. රාගාදී නිග්‍රහය පිණිස දහම් දේශන නිසා වේනයිකයි කියන්න පුළුවන්. එක්මීම පිණිස දහම් දෙසන නිසාත් වේන එක කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ තද්දිත වුත්ති ලෝකතෝ සිද්ධාති විචිත්‍රා තද්දිත වුත්ති. අපි තද්දිත පද කියලා කියන්නේ. එතකොට ඒ තද්දිත පද විචිත්‍ර ලෙස ඉතින් පදාර්ථ යෙදෙන්න පුළුවන්. සෝ අයන්තං වේන එක භාවං අත්තනි සම්පස්සමාන. ඒ වේන එක භාවයේ භාවිතුනාසි දකිමින් අපරම්පරියායන් අනුජාන. බමුණ කිව්වා ඔබ වහන්සේට නිග්‍රහ කරන්න සුදුසු නිසා වේන එකයි කියලා. මම ඉතින් කෙලෙස් වලට නිග්‍රහ කරන නිසා වේන එකයි. ඒක ඉතින් අනිත් පැත්තට කිව්වා. පුන බ්‍රාහ්මනෝ යස්මා අභිවාදනාදීනි සාමීචි කම්මානි කරොන්ත වයෝ බුද්ධේ තෝසෙන්ති හාසෙන්ති. ඒ කියන්නේ මේ වැඳුම් පිදුම් ආදිය නොකරනකොට වැඩිමල් අයට තරහ යනවලු. අකරන් තාපන තාපෙන්ති විහෙසෙන්ති. නොකරන්නා වූ තවනවා වෙහෙසවනවා. දෝමනස්සන් නේසං උපාදෙන්. දොම්නසක් ඒ අයට උපද්දනවා. භගවාහි තානි න කරෝති. බුදුරැන් වහන්සේ මේ වැඳුම් පිදුම් ආදී කරන්නේ නැහැ. තස්මායන් වයෝබුද්ධි තපතීති මඤ්ඤමාන. වයෝබුද්ධයන්ව තවන නිසා දවන තවන නිසා සත්පුරිස ආචාර විරහිතත්ත. සත්පුරිස ආචාරයන් රහිත නිසා කපන පුරිසෝ අයන්ති මඤ්ඤමානෝ භගවන්තං තපස්සීති ආ. හරිම පහත් විදිහට හිතලා තේන්නේ. කපන පුරිස කියලා කියනවා මේ ගුණ විරහිතතාවයේ දීන මිනිස්සෙක්ට කියනවා කපන පුරිස. හිඟන්නේ කියලා සමහර කෙනෙක් කියනවා කපන පුරිස කියලා. ගුණ විරහිත දීන මිනිසෙක්ට කියන පාලියේ කපන පුරිසෙක් කියලා. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ ගැන හිතුවයි කියලා කියන්නේ. ඔව් එතන සන්නහස මේ තවනවා දවනවා කියන ඒ අර්ථ තමයි එන්නේ. හාස ධාතුවක් එනවනේ අර කියන්නේ මේ පීඩා කරනවා කියන අර්ථයෙන් නේද? එමෙහෙට බලන්න පොත්පත් වල. ඔව් එහෙමත් කියනවා. ඔව් මෙතන නම් මෙහෙම. ඒ කියන්නේ දැන් ඒ සතුටු කරන එක, එයාව ඒ අයව සම්පාසනය කරන එක නොකරමින් තවනවා කියන එක. ඒකේ භාග්‍යතුන් වහන්සේ ගැන හිතුවේ මෙහෙමයි. ඒ කියන්නේ සාමාන්‍ය බමුණන්ගේ පුරුද්ද තමයි වයෝ වෘද්ධයව සතුටු කරනවා. ඒ අයව සන්තර්පණය කරනවා. ඒකයි එතන තෝසෙන්ති හාසෙන්ති කියලා කියන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. තේරුණාද? හරිනේ. ඒකයි ධම්නසක් උපදවනවා කියලා කිව්වේ. අනිත් අය එහෙම කරද්දි මුන්නහන්සේ මෙහෙම කරන්නේ නැහැ කියලා කියන. ඒ නිසා තපස්සී කියලා කියන තත්තරයන් පදාර්ථෝ තපතිති තපෝ රෝසේති විහෙසීතිති උත්තං හෝති. තවල නිසා තප කියලා කියන. වෙහෙස වෙන නිසා. රෝසේති කියන්නේත් ඒකයි. රොස් කරනවා වෙහෙස වෙනවා කියලා නේද? අපි දැන් ඇහුවොත් පීඩා කරනවා කියලා කියන්නේ කොහොමද සිංහලෙන්? පීඩා කරනවා කියලා කියන්නේ? නිකන් කොහොමද කියන්නේ පීඩා කරනවා කියලා කියද්දී? හිංසා කරනවා කියන්නේ මොකද්ද? වෙහෙසනවා කියන්නේ මොකද්ද? හිංසා කරනවා. අන්න එහෙමනේ දැන් කියන්න වෙන්නේ. ඉතින් ඒ වගේ මේ දැන් රෝසේටි කිව්වොත් ඇහුවොත් වෙහෙසනවා කියලා තමයි කියන්න වෙන්නේ. වෙහෙසනවා කියලා ඇහුවොත් ප්‍රෝසේජි කියලා තමයි කියන්නට. ඒ අර මේ වචන ඉතින්. මේ වචන වලට දැන් හැම මේ වචනයකටම අර්ථ වෙන් වෙන්ව කියන්න බැහැ සංස පාලි. ඔව් එකම අර්ථයේ දෙන වචන තියෙනවනේ. එතකොට ඉතින් අපිට තව අර්ථයකින් තමයි ඒක කියන්න වෙන්නේ. වැඩි තව අර්ථයකින් කියනකොට ඒක මෙතන තියෙනකොට අය කියන්න විදියක් නැහැ. ඒකයි අර පාලි පදයේම සිංහලයට දාන්නේ සමහර සාන්නංශලා. රොස් කරනවා කියලා හරි දානවා ඉතින්. සංස කෝප කරයි කියන එක තමයි. අර මේ සූත්‍රය එනවනේ නේද? රෝසේති මේ මොකද්ද අර වසල සූත්‍රය නේද? එතන එනවනේ. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සියලු අකුසල ධර්මය තපණය කරපු නිසා තපනීයාති උච්චං. ඔතන අර කිව්ව සාමීචකරණසේතං නාම කම්ම අකරණ. ඒ කියන්නේ සාමීච කර්ම නොකිරීමට නම. තපෝ අස්ස අත්ථීති තපස්සි. මේ කියන අපි අර පැවිද්ද කියන තපස් ගුණය නෙවෙයි ඈ. ဒုတိය අත් විකප්පේ ව්‍යංජනානි අවිචාරෙත්ව ව්‍යංජන සලකන්නේ නැතුව ලෝකේ කපන පුරිසෝ තපස්සීති උච්චති. අන්න ඒකයි කියන්නේ. කපන පුරිසෙක් කියලා කියන්නේ අර ගුණහීන කෙනෙක්. භගවාපනේ අකුසල ධම්මා ලෝකං තපනතෝ තපනීයාති උච්ඡන්ති. දැන් අද බලන්නකෝ දැන් සමහර දැන් ඉස්සරහට අපේ භාෂාව මේ සිංහල භාෂාව ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා අපි සමහර දැන් ලියන පොත්වල වචන අනාගතයේ ඒ අයට තේරුම් ගන්න බැරුව යනවා. දැන් අද පණ්ඩිතයි කිව්වොත් එහෙම ඒක කියන විදිහ අනුවත් වෙනස් වෙන. දැන් දොස් කියන්නත් මේක මහා පණ්ඩිතයෙක් කියලා කියනවනේ. නමුත් පණ්ඩිත පදේ යෙදුනේ ඔහම අර්ථයෙන් නෙවෙයිනේ නේද? ඒක අර දැන් අපේ භාෂා රටාව වෙනස් වෙලා නිසා ඒකයි වැඩේ වෙන්නේ. ඒ වලට වෙනම ආයේ අර්ථ ලියන්න දැන් රේරුකාණ සාංශක පොත්වලට තව අවුරුදු 10ක් 15ක් යද්දී වෙනම ඒව පැහැදිලි කරලා තව පොතක් ලියන්න එනවා. හදන්න එනවා. තේරෙන්නේ. ඒකයි අපි පොත්වලින් බල බලම හැමතිස්සෙම අර තර්ක කරලා ගන්න හොඳ නැහැ සංසාර ගුරු පරම්පරාවල් වලින් ආපු අදහසුත් තියෙනවනේ. ඒවත් අපි සලකන්න ඕන ඉතින්. ඔව් හේතු ආශිතුන් ගුණ කීර්තිය පැතිරුණාට දැන් මෙයාලා හිතන් ඉන්නේ ගුණවත් අය නම් අපිට වඳින්න ඕනේ අපිට සලකන්න ඕන එහෙම අදහස්නේ තියෙන්නේ. හැබැයි මෙහෙම ගුණ කීර්තියක් පැතිරුණාට මුන්නාසෙ කාටවත් වඳින්නේ කරන්නේ නැහැ. උනස්නේ නැගිටින්නේ. ඒ ප්‍රශ්නේ තමයි මේ දිගටම යන්නේ. ඒකට තමයි ඔය දොස් කියන්නේ. ඒකට ගුණ කීර්තිය පැතිරුණාට ඒ වගේ ඇත්තම අර්ථ මෙයා දන්නේ නැහැ. ඉතින් බාගතුන් වහන්සේ නමක් කියන්නේ කවුද කියන එක. ඒකයි. කීර්තියක් ඉතින් පැතිරලා යනවා. හැබැයි ඒ අස්සේ ඉතින් කියනවානේ උන්වහන්සේ වඳින්නේ කරන්නේත් නැහැ කියලා. එහෙනම් බලමුකු කියලා තමයි ගියේ. ඇත්තටම ඒක දැන් පේන්නත් තියෙනවා. ඒකනේ වැඩි. මෙයාලට අර සමාජයේ තියෙන ලොකු තැන් ලැබිච්චයි නේ සුන්නාස්. සාන්ත. ඔව් අනික මේ වෙද්දි අවුරුදු 29 නේද? වේ නැහැ. ඔව් බොහොම තරුණයි. 35. ඔව් 35 නේ. බුද්ධත්වයට පත් වුණේ 35 නේ. එතකොට ඉතින් මෙයාට අවුරුදු දැන් කොහොමත් 70 80 ඒ කිට්ටු එක්කෙනෙක් නේ. ඒ වයි ඔය ඔක්කොම ඉතින් කල්පනා කරන ඇති. මොකද්ද? හරි අපි ඉතරේ තපස්සී කියන කොටස කියලා අවසන් කරමු. ඊට පස්සේ කියනවා තේසංහි පහීනත්ත තස්මා තපස්සීති සංකම් ගතෝ තස්මාතං තපස්සිතං අත්තනේ සම්පස්සමාන ඒතවීම භාගිතුන් වහන්සේ දැකලා කියන්නේ කෙලෙස් තවන එක දැකලා අපරම්පරියායන් අනුජානාති තත්තරයන් පදාත්තු පදාර්ථය කියනවා තපන්තීති තප තපනේ කරත් නිසා තප අකුසලානං ධම්මාන ධම්මා තංගේතං අධිවචනං උත්තම්පි හේත. ඒ අධිවචනේ කියනවා ඉද තප්පති පෙච්ච තප්පති ඉති. මෙලොවත් ඇවෙනවා පරලොවත් ඇවෙනවා කියලා කියන්නේ කත පුඤ්ඤෝ කත අකුසලෝ නේද? එතන වෙන්නේ ඒ වනේ. තතායන් තේ තපේ අස්සි නිරස්සි පහාසි විද්දං සෙන්ති ඉති තපස්සි. ඒක දුරු කරන නිසා නේද? ටීකාවලත් ඉතින් එහෙම විස්තරයක් කරන්නේ නැහැ. ඒ සමාන අර්ථ තියෙන සංස් පහාසි කියලා කියන්නේ දුරු කරා කියන එකනේ. ඇසුරු නොකලා දුරු කරා දුරින්ම දුරු කරා විද්වංශනය කරපු නිසා තපස්සී කියලා කියන අර කෙලෙස් ධර්ම. හරි නේද? ඊළඟට අපගබ්බෝ කියන දෝෂාරෝපණයක් කරා එතනින් ඉවරයි. අපි හතක් අද දැන් කතා කරා. අරසරූප ඊළඟට මොකද්ද? අරසරූපෝ ඊළඟට කියවනේ නිබ්බෝගෝ නේද? නිබ්බෝගෝ අකිරියවාදෝ ඡේදවාදෝ ජේගුච්චි වේනයිකෝ තපස්සි. හතයි. අපගබ්බෝ කියලත් ආයේ දොස් කීවා. හරි නේද? එහෙමනම් අපහු වැඩසටහනෙන් පස්සේ නේද? එහෙමනම් ඉතින් සියලු දෙනා වහන්සේලා ඉදිරියේදී භාවනා වැඩසටහනක් යෙදෙන නිසා ඉතින් ඒකත් හැමෝම උනන්දුවෙන් කෙරේවා කියලා ඉතින් අපි සියලු දෙනා වහන්සේලා බලාපොරොත්තු වෙනවා. සන්නාන්සලත් නිතර බලාපොරොත්තු වෙන්නේ අර භාවනාවත් එක්ක අධ්‍යාපනයක් නිසා මේ පරියංකාදී මගේ අරව ගන්නෙ නැතුව නේද? ඉතින් සන්නාන්සලා ලොකු උපකාරයක් කරනවානේ දැන් මේ ත්‍රිපිටක අධ්‍යයනයේ වැඩසටහනට. ඉතින් සන්නාන්සලා බලාපොරොත්තු වෙන්නේ වැරදි අදහස්යක් නෙවෙයිනේ නේද? සමහරුනම් අධ්‍යාපන සමහර තැන්වල කඩාකප්පල් වෙන්නේ කොපින්කම් නිසා. එහෙමත් නැත්නම් ගමන් බිමන් නිසා වෙන වෙන දේවල් නිසා. දැන් භාවනා කරන්න කියලා නිසවන්නද කියන්නේ ඒක හානියක් නෙවෙයිනේ කාටවත්. මේ නිසායි භවනා කාලය තුලත් සියලු දෙනා වහන්සේලාට සුවසේම සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න අපි මේ කලා වූ විනය අධිනයත් ඒකාන්තියම හේතු වේවා. සියලු දෙනා වහන්සේලාගේ තව තවත් සිල් ගුණ දන් දියුණු කරගෙන සමාධි ප්‍රඥා කෙලවර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සුවසේම මඟඵල නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.